अपि पठङ्गमुने अवसरे नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् හොඳයි ගෞරවනීය මහා සංඝ රත්නයේ නවසරයි. එහෙමනම් අපි පහුගිය වාරවලදී විනය පිටකයේ පරාජිකා පාළියට අදාළ සමන්තපාසාදිකා අටුවාවට අදාළ කොටස් කීපයක් සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට අපි සමන්තපාසාදිකාවේ සම්පූර්ණ බාහිර නිදානේ කියන මේ කොටස සාකච්ඡා කරලා අවසන් කළා. ඒ වගේම පරාජිකා පාළියේ මුල් කොටසට අදාළ වේරංජා කාණ්ඩය අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කළා. ඊළඟට අපි මුලින් සාකච්ඡා කරපු පළවෙනි පරාජිකාවේ සුදින්න භානවාරය කියන මේ සුදින්න ස්වාමීන් වහන්සේගේ කතා වස්තුවට අදාළ මේ කොටස් ටික සාකච්ඡා කළා. දැන් එතකොට යම් කිසි පිළිවෙලකට අපි යම් ස්ථානයකට සංදිස්ථානයකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඊළඟට අපිට ලොකු අපහසුතාවයක් නැහැ. දැන් කෙලින්ම පළවෙනි පරාජිකාවේ ඉතිරි විනිශ්චයන් ටික සාකච්ඡා කරගෙන යන්න තමයි අපිට අවස්ථාව තියෙන්නේ. එතකොට පෙළේ පළවෙනි පරාජිකාවට අදාළ සුදින්න භානවාරේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මක්කටි වස්තුව නේද? ඒ මක්කටි වස්තුවට අදාළ කතා වස්තුව තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට අපිට දැන් පිළිවෙලකට මේ අට කතාව දැන් දිගටම සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. එතකොට පළවෙනි පරාජිකාවේ තව සෑහෙන කොටසක් අපිට විනය විනිශ්චය කතා කරන්න තියෙනවා. ඊට කලින් ඒ අතරේ අට කතාවේ තව විනේදරයෙක් විසින් දැනගත යුතු, එහෙමත් නැත්නම් ශාසනයේ නිවැරදි විනිශ්චයක් ගන්න භික්ෂුවක් විසින් දත යුතු කරුණු රාශියක් මේ අටුවාවේ තැනින් තැන විස්තර කරනවා. එතකොට ඒකට අදාළව අද අපිට චතුබ්බිද විනය කතාව කතා කරන්න තියෙනවා. ඒක බොහොම වැදගත් කොටසක්, විශේෂයෙන්ම මේ දිනවලත් බොහෝ අය සාකච්ඡා කරන කරුණු කීපයක් අපිට එන ඔය ත්‍රිපිටක සංරක්ෂණ පනතත් එක්ක. ඉතින් ඒ ටික අපි අර්ථ හොඳට දැනගෙන තියාගන්න එක වටිනවා. ඉතින් ඒ නිසා අපි වැඩි වෙලාවක් ගන්නෙ නැතුව එහෙමනම් අපි අදාළ තැනට අවතීර්ණ වෙමු. පහුගිය වාරවලදී අපි සාකච්ඡා කරපු දේවල් වල තව තව දත යුතු කරුණු තියෙනවා නම්, ඒ වගේම කලාතුරකින් වෙනස් විය යුතු විනිශ්චයක් හෝ කාරණයක් තියෙනවා නම් ඒක අපි ඒ විදිහට දරාගමු. විශේෂයෙන්ම මේ ත්‍රිපිටකයේ සම්බන්ධ, විශේෂයෙන්ම විනය පිටකය අපි ඉගෙන ගන්න නිසා විනය පිටකයේදී විනිශ්චයක් ගන්න කොහොමද කියන එක අද විශේෂයෙන්ම කියනවා. ඒක අපි හොඳට දැනගෙන තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට ආපත්‍ති විනිශ්චයක් ආදී කාරණයක්, කැප අකප බවක්, ගරු ලහු, අනාපත්‍ති ආපත්‍ති මේවා හරියටම තීරණය කරන්න පුළුවන් මේ චතුබ්බිද විනය ණය හොඳට දැනගත්තහම. එතකොට ඒවට ගලපලා තව එකතු විය යුතු කාරණා හෝ වෙනස් විය යුතු දේවල් තියෙනවා නම් අපි ඒවා ඒ විදිහට දරා ගන්නට ඕනේ. තව ටීකාචාර්යන් වහන්සේලා විස්තර කරන විනය කාරණා තව තවත් ඉතින් පස්සේ කාලෙක නැවත මුල ඉඳලා අධ්‍යයනයක් කරොත් හොඳට මේ විනය පිටකය ගැන තව අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔය දිද්දිනි ලොකු සන්නංශේ නම් කිව්වේ අවම තුන් වතාවක්වත් උගන්වන්න කිව්වා, ඉගෙන ගන්න කිව්වා, පස් වතාවක්වත් උගන්වන්න කිව්වා. එහෙම වුණොත් යම් පරිචයක් මේකේ හදාගන්න පුළුවන් කිව්වා. ඉතින් ඒ නිසා ලේසි නැහැ. අර විනේ අර්ථ ගන්න ගියාපුවාම මේ විනේ ඉගෙන ගත්ත අය අතරත් සන්නංශ අර මතවාද ආදී තියෙනවනේ. ඉතින් ඒවා හරියටම අර විනිශ්චය කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේක කීප වතාවක්. ඔය කිවි අවම ප්‍රමාණය. නමුත් සුම්ම සාමින්නහන්සේ පදුම සන්නහන්සේ ගත්තහම නේද 18 වතාවයි 9 වතාවක් ඉතින් විනය පිටකේ ඉගෙනගෙන තියෙනවානේ. ඉතින් අපි එක වතාවක් හරි කරොත් ඒකට ලොකු දෙයක් නේද? හොඳයි. එහෙනම් අපි මක්කටි වස්තුවට අදාළ කොටස අපි සාකච්ඡා කරමු. ඒකේ පළ අපි කවුරු හරි කියමුද? විජේවංශ සාස්තුන්හන්සේ කියමුද පළ බලන්න. ස්වාමීන් වහන්සේලා අටුවාව බලාගෙන නැතිනේ නේද?
අවසරයි ස්වාමීන් වහන්සේ. තේන කෝපන සමේන
පෙළෙන කියන්න තියෙන්නේ නේ.
තේන කෝපන සමේන අඤ්‍යතරෝ වික්ඛූ වේසාලියං මහාවනේ මක්කතීන ආමිසේන උපලාපිත්වා තස්සා මේතුනම් ධම්මං පතිසේවති. අතකෝසෝ බික්ඛු හුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්තචීවර මාදාය වේසාලියන් පින්ඩාය පාවිසි. තේනකෝපන සමයේන සම්බහුලා බික්ඛු සේනාසන චාරිකං ආහින්දන්තා යේන තස්ස බික්ඛුනෝ විහාරෝ තේනුප සංකමින්සු. අදසාකෝ සා මක්කටීතේ බික්ඛු දුරතෝ ආගච්ඡන්තං ආගච්ඡන්තේ දිස්වාන යේනතේ බික්ඛු තේනුප සංකමි උපසංකමිත්වා තේසම් බික්ඛු නම් පුරතෝ කටිම්පි වාලේසි කටිම්පි චාලේසි
චාලේසි. ඔව් ඊට පස්සේ චෙප්පන්ද කියන්නේ චෙප්පන්
චෙප්පම්පි වාලේසි චාලේසි කටිම්පි ඔඩ්ඩි නිමිත්තම්පි අකාසි. අතකෝ තේසම් බික්ඛු නම් ඊතද හෝසි. නිස්සංසයං කෝක්සෝ බික්ඛු ඉමස්සා මක්කටියා මේ තුනන් දමං ප්‍රතිසේවතිති. ඒකමන්තං නිලීන්සු. අතකෝසෝ බික්ඛු වේසාලියං පින්ඩාය චරිත්වා පින්ඩපාතං ආදාය පටික්කමයි. අතකෝසා මක්කටි යේනසෝ බික්ඛු තේනුප සංකමි. අතකෝසෝ බික්ඛු තං පින්ඩපාතං ඒකදේශං බුඤ්ජිත්වා ඒකදේශං තස්සා මක්කටියා අදාසේ. අතකෝසා මක්කටි බුඤ්ජිත්වා තස්ස බික්ඛුනෝ කටින් ඔඩ්ඩි. අතකෝසෝ බික්ඛු තස්සා මක්කටියා මේ තුනන් ධම්මං ප්‍රතිසේවති. අතකෝතේ බික්ඛුනම් බික්ඛුන් ඒතද වෝචුන්. නනු ආවසෝ භගවතෝ සික්ඛාපදං පඤ්ඤත්තං තිස්සතං ආවසෝ මක්කටියා මේ තුනන් ධම්මං ප්‍රතිසේවති. සච්ඡං ආවසෝ භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං තංචකෝ මනුසිත්‍තියා නෝ තිරච්ඡාන ගතායාති. නනු ආවසෝ තතේවතං හෝති. අනුනච්චවියං ආවසෝ අනුලෝමිකං අප්පති රූපං අස්සාමනකං අකප්පියං අකරණීයං. කතං හිනාමත්වං ආවසෝ ඒවං සවාක්කාතේ ධම්ම විනේ පබ්බචිත්තාන සක්කිස්සසි. යාව ජීවං පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං චරිතුම්. නනු ආවසෝ
හරි, අපි ඒ ටික ටිකක් දැන් සාකච්ඡා කරමු. පළවෙනි ශික්ෂාපදේ අපි ওই විස්තරේ පදින් පදේ සම්පූර්ණ කළා. එතකොට දැන් සුදින්න බහනවාරයේ මූලික ටික කාටත් මතක ඇතිනේ නේද? සුදින්න ස්වාමීන් වහන්සේගේ කතා වස්තු ඇවිල්ලා දැන් අවසානයේ සුදින්න ස්වාමීන් වහන්සේට අර ගැරහීම දක්වා නේද? ගැරහීම දක්වා ඊට පස්සේ ප්‍රධාන වශයෙන් යෝපන බික්කු මේ තුනන් ධම්මං පතිසේවෙය්‍ය පරාජිකෝ හෝති අයං අසංවාසෝ. ඔය කියන මූල ප්‍රඥප්තිය බුදුරජාණන් වහන්සේ පනවා වදාලා. ඒ කියන්නේ ඒ සුදින්න ස්වාමීන් වහන්සේගේ වියතික්‍රමණයත් එක්ක උන්වහන්සේගේ අජ්ජාචාරයත් එක්ක, ඒ කියන්නේ වැරදි හැසිරීම නිසා බුදුරජාණන් වහන්සේ යම්කිසි භික්ෂුවක් මෙවුන්දම් සේවනය කළොත් පරාජිකා වෙනවා කියලා මේ මූලික පැනවීම කළා. ඊට පස්සේ ඒක විතරක් නෙවෙයි, තවත් මේ ශික්ෂාපදයේ බිඳින අවස්ථාවක් ආපහු එනවා. ඒ අවස්ථාව අරගෙන තමයි මේ කියන්නේ. මේ කියන්නේ මේකෙන් ලේසියක් හිතාගෙන, ඒ කියන්නේ ශික්ෂාපදයේ අඩුවක් කියලා හිතාගෙන තව වැරදි වැඩක් කරනවා. නමුත් එහෙම නෙවෙයි. ඒක අටුවා ටීකාචරණ හන්සලා පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නනවා. මේ වෙද්දි ශික්ෂාපදයේ සම්පූර්ණයෙන් පැනවෙනවා. පනවලා තියෙන්නේ මේක ලෝකවජ්‍ය ශික්ෂාපදයක්නේ. එතකොට ආපහු අනිත් අයට වැරදි අවබෝධ යයි කියලා තමයි ඊට පස්සේ ආපහු බුදුරජාණන් වහන්සේ අනුප්‍රඥප්තියක් පනවනවා. හැබැයි ඒ අනුප්‍රඥප්තිය ලිහිල් නෙවෙයි කරන්නේ, දැඩි කරලම ඒ අදාළ වචනයක් කියදලා අන්තමසෝ තිරච්ඡානගතායේපි කියන කතාව එක්ක ඊට පස්සේ ආපහු පනවනවා. ඒ දුබ්බල්ලයන් අනාවිකත්තා ඒ ටික ඉස්සරහට කතා කරනවා. දැන් මේ මක්කටි මක්කටි කියලා කියන්නේ කාටද? ඔව් වැඳිරියක්. මක්කට කියලා කියන වඳුරටත් කියනෝනේ නේද? වඳුරගේ ගැහණු සතා තමයි මක්කටි. තේනකෝපන සමේන අඤ්‍යතරෝ භික්ඛු එක්තරා භික්ෂුවක් වේසාලියම් මහාවනේ මක්කටින් ආමිසේන උපලාපෙත්තා. දැන් මේ වචනේ වචන නොතේරෙන වචන අට කතා විස්තර කරනවා. සමන් කෙටියෙන් මේ කතාව අදහස විතරක් කියන්නම්. අපි අටුවාවේදී නොතේරෙන වචන ටික සාකච්ඡා කරමු. එක්තරා භික්ෂුවක් විශාලේ විශාලානුවර මහවනේහි මක්කටින් ආමිසේන උපලාපෙත්තා. ඒ කියන්නේ වැඳිරියක්ව ආමිස වලින් කෑම බීම දීලා මොකද කරේ? උපලාපෙත්තා කියලා කියන්නේ පොළඹවාගෙන, කෑම දීලා පොළඹවාගෙන. තස්සා මේ තුනන් ධම්මං පටිසේවති, ඒ මේ උන්දම් සේවනය කළා කියලා කියනවා. එතන තස්සා කියලා පදයක් තියෙනව නේද? ඒක මොන විභක්ති පදයක්ද? ඉස්ත්‍රීලිංග විභක්ති පදයක්. මොන විභක්තිද? චට්ටිද, සත්තමීද? ඔව්, ඒක ගැන අට කතාවේ දිග විස්තරයක් තියෙනවා. අපි ඒක බලමු. එතනදී ඔය බුද්ධ ජයන්ති පොතේ කොහොමද මෙතන අර්ථය කියලා තියෙන්නේ? ඥාන රුචි ඇස්ම ඈ ඇයහා කියලා තියෙන්නේ නේ. හැබැයි හොයලා බලන්න තස්සා කියලා වරණගිල්ල තියෙනවද කියලා. වරණගිල්ල එහෙම එකක් නැහැ. අපි එතන බලමුකෝ අර්ථ ගන්න එක. එතකොට මේ වැඳිරියත් එක්ක මෙවුන්දම් සේවනය කළා. අතකෝසෝ භික්ඛු පුබ්බන්න සමයන් නිවාසෙත්තා. පෙරවරු කාලේ හැඳ පෙරවගෙන පාත්‍ර සිවුරු අරගෙන පිණ්ඩපාතේ ගියා. එසමෙහි බොහෝ භික්ෂුන් වහන්සේලා සේනාසන චාරිකාවේ ඇවිදින කොට සේනාසන ඉදින් බලන් යද්දී අර භික්ෂුවගේ විහාරයේ වෙත විහාරය කියලා කියන්නේ කුටිය. ඒ ආවාසය පැත්තට ආවා. අද්දසාකෝසා මක්කටි තේ භික්ඛු දුරතෝ ආගච්ඡන්තේ. අර වැඟිරියත් මේ භික්ෂුන් වහන්සේලා දුර ඉඳලා එනවා දකින්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැකලා ඒ භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා තේසම් භික්ඛූණම් පුරතෝ, අර කලින් ආමිසයෙන් කෑම බීම දුන්න ඒ ස්වාමීන් වහන්සේට වගේ මේ අලුතෙන් ආපු මේ අර සේනාසන චාරිකාවේ හැසිරෙච්ච මේ සන්නහසලා ඉදිරියටත් ගිහිල්ලා කටිම්පි චාලේසි. කටි කියලා කියන්නේ මේ ඉන්න උකුල කියන එක. චෙප්පම්පි චාලේසි, චෙප්පම් කියලා කියනවා. ඔව් අට කතා කියන නංගුට්ටම් කියලා. ඒ කියන්නේ නගුට සැලුවා. කටිම්පි ඔඩ්ඩි, ඒ කියන්නේ උකුල අභිමුඛ කළා කියලා කියන්නේ. ඉදිරියට මේ පෙන්නවා. මේ කියන්නේ මේ නිමිත්තම්පි අකාසි, මෙවුන්දම් සේවනයේ සඳහා නිමිති කළා කියලා කියන එකයි මේ කියන්නේ. මේ සන්නාසලට ඉතින් තේරුණා. නිස්සංසයං කෝසෝ භික්ඛු ඉමිසා මක්කටිය මේ තුනන් ධම්මං පටිසේවති. අර සාන්නහසලට සැකේ ආවා. සැකයක් කියන්නේ සැකයක්මත් නෙවෙයි, ඒකාන්තයෙන්ම මේනම් මේ භික්ෂුව වැඳිරියත් එක්ක මෙවුන්දම් සේවනය කරන්න ඇති කියලා ඒකමන්තන් නිලීංසු කට්ටියම එක පැත්තක ගිහින් හැංගුණා. කවුද හැංගුණේ? අර සේනාසන චාරිකාවේ ගියපු භික්ෂුන් වහන්සේලා. අතකෝසෝ භික්ඛු වේසාලියම් පින්ඩාය චරිතව පින්ඩපාතං ආදාය පටික්කමේ. දැන් පින්ඩපාතනි ගියේ දානෙ හොයාගෙන එන්නනේ. දානෙත් අරගෙන ආවා. ඊට පස්සේ මේ වැඳිරිය අර භික්ෂුව ළඟට ගිහිල්ලා ඒ භික්ෂුව මොකද කරේ? පින්ඩපාතයෙන් එක කොටසක් වළඳලා ඒක දේශන් තස්සා මක්කටිය අදාසි එක කොටසක් අර වැඳිරියට දුන්නා. අතකෝසා මක්කටි තම් පින්ඩපාතම් බුංජිත්තා. ඒ කෑම වළඳලා වැඳිරිය කාලා තස්ස භික්ඛුනෝ කටින් ඔඩ්ඩි. ආපහු අර උකුල මේ උන්දම් සේවනයේ පිනිස නිමිති ගැන්නුවා. ඊට පස්සේ ඉතින් මේ භික්ෂුව මොකද කරේ? අර වැඳිරියත් එක්ක මේ උන්දම් සේවනය කළා. භික්ෂුන් වහන්සේලා මේක දැකලා ගරිහා කළා. නනු ආවසෝ භගවතා සික්ඛාපදම් පඤ්ඤත්තා. කිස්සතුන් ආවසෝ මක්කටිය මේ තුනන් ධම්මම් පටිසේවසි. ඇවැත්නී, බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙව්වා නොවේද? කුමක් හේතුවෙන් කුමකට මේ මැඳිරියක් එක්ක මේ උන්දම් සේවනය කළ? සත්‍යං ආවසෝ, ඇත්ත ඇවැත්නි, භගවතා සික්ඛාපදම් පඤ්ඤත්තා. භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙව්වා. ඒක මන් දන්නවා. තංචකෝ මනුස්සීත්‍ය නොතිරච්ඡහන ගතය. ඒක මනුස්ස ස්ත්‍රියක් සඳහා තමයි කිව්වේ, තිරිසංගත ස්ත්‍රියක් සඳහා නෙවෙයි කියලා කිව්වා. නනුවවසෝ තතේව තං හොති සන්නාන්සලා කියනවා ඒක එතන එහෙම ඒ කාරණේ එහෙම තියනව නේද ඒ කියන්නේ මේ උන්දම් සේවනය කරන්න බෑ කියන එක තිරිසන් ගත ස්ත්‍රියක් එක්ක උනත් බෑ කියන එක තියනව නේද ඇත්තටම තියනවද ඔක කොහොමද ශික්ෂාපදේ පැනෙවි යෝපන බික්කු මේ තුනන් ධම්මං පතිසේවෙය පරාජිකෝ හොති අසංවාස ඇත්තටම නැහැනේ එහෙනම් තියනවා කියලා කොහොමද කියන්නේ අන්නේ පදේ නිසා මේ තුනන් ධම්මං කියලා කියනකොට ආයි මිනිස් ස්ත්‍රියක්ද තිරිසන් ස්ත්‍රියක්ද පණ්ඩකයේද ඒ කිසි කතාවක් එතන නැහෙනි මෙවුන්දම් සේවනය කරන්න බෑ එහෙම කියාපුවහම ওই කාරණා ඔක්කොම ඔකේ ඇතුළත් අන්නේක දැන් සමහර ඒවා තියෙනවා ඔව් අන්නේකයි සිද්ධිය උනේත් මේ මිනිස් ස්ත්‍රියක් එක්කනේ ඒ නිසා ඉතින් සමහරවිට උන්හන්සේ කැපයි කියලා හිතන්නේ නැති නමුත් මේකෙදි මූල ප්‍රඥාප්තියේදිම මේ මූල චෙජ්ජ වශයෙන් දල්ලංකත්වා පඨම පරාජිකේ පඤ්ඤත්තේ එහෙම කියන්නේ මුල් සිඳීම් වශයෙන් මේක පනවලා තියෙනවා හැබැයි ඉතින් අර වැරදි අර්ථයක් ගත්තා ඒකයි උනේ ඊට පස්සේ කියනවා අනනුච්ච විකං ආවසෝ අනනලෝමිකං අප්පති රූපං අස්සාමනකං අකප්පියං අකරණීයං ඔය පද අපි පදයක් පාසා සාකච්ඡා කළා. දැන් හරි ලේසි මේවා විස්තර කරන්න අවශ්‍ය නැහැ. කලින් කියපු නිසා කියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ කියනවා කතං ඉනාමතවං ආවසෝ එවං සාක්කාතේ ධම්ම විනේ පබ්බජිත්වා නසක්කිස්සසි යාව ජීවං පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං චරිතං. මේ සාක්කාත වූ ධර්ම විනේ පැවිදි වෙලා දිවි ඇති තාක් පිරිපුන්න පිරිසිදුව බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න බැරි ඇයි? නනුවවසෝ භගවත අනේක පරියායන විරාගාය ධම්මෝ දේශිතෝනෝ සරාගාය මතකයි නේද මේ කතා ටික කාම පරිලාහානම් රූපසමෝ අක්ඛහතු කාමයන්ගේ සංසිඳීම තමයි කිව්වේ අප්ප නේතං ආවසෝ අප්පසන්නානං වා ප්‍රසාදාය ප්‍රසන්නානං වා බිහියෝ බාවාය මේක අපහැදුනුවන්ගේ පැහැදීම පිණිසත් නෙමෙයි පැහැදුනුවන්ගේ වැඩිමනක් පැහැදීම පිණිසත් නොවේ අතක්වේතං ආවසෝ අප්පසන්නානං චේව අප්පසාදාය ප්‍රසන්නානං චේ ඒකච්ඡානං අඤ්ඤ තත්තහය අපහැදුනුවන්ගේ අපහැදීම පිණිසත් පැහැදුනුවන්ගේ වෙනස් බව පිණිසත් මේක හේතු වෙනවා කියලා නොඑක් ආකාරයෙන් ගරිහා කරලා භාග්‍යතුන් වහන්සේට සැලකලා භාගිතුන් වහන්සේත් කතාව අහලා ඇත්තද මහණ මේ විදිහේ වැඳිරියක් එක්ක මෙවුන්දම් සේවනය කළාද කියලා බුදුරජාණන් වහන්සේ ගරිහා කරලා අර විදිහට ඊට පස්සේ තින් කියනවානේ අර කලින් සුජින්න සාන්නංසට වගේ වරන්තේ මෝඝපුරිස ආසි විසස්ස ගෝර විසස්ස මුඛේ අංගජාතම් පක්කිත්තං නත්වේව මක්කටියා අංගජාතේ අංගජාතම් පක්කිත්තා ගෝර විෂ සහිත සර්පයෙකුගේ කටේ බහාලන එක හොඳයි මක්කටිය කියන්නේ වැඳිරියගේ අංග જાතේ බහාලන එකට වඩා ওই විදිහට ඉතින් නොඑක්කාරේ ආකාරي උපමා ඊට පස්සේ අඟුරු උපමාව නේද ওই විදිහට බුදුරජාණන් වහන්සේ ගරිහා කළා ගරිහා කරලා යෝපන භික්කු මේ තුනන් ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡාන ගතායපි පරාජිකෝ හෝති අසංවාසෝ කියලා ඒවංචිදම් භගවතා භික්කූනං සික්කාපදම් පඤ්ඤත්තං හෝති මක්කටි වත්තු නිට්ඨිතං කියලා කියනවා පෙලේ මක්කටි වස්තු කතාව ඔච්චරයි තියෙන්නේ දැන් අපිට ටිකක් පිටු එකහමාරක් විතර අට කතාව සාකච්ඡා කරන්න තියෙනවා පරාජිකයි සංසාර. නැන්සි පරාජික. සුදින්න සංන්නංශ වගේ ආධිකම්මික කතා ආයේ නැහැ. ආයේ නැහැ. පරාජික.
අවසරයි ස්වාමීනි. ඉදානි යන්තං අඤ්ඤං වත්තුං උපපන්න තං උපපන්නං
උප්පන්නං උප්පන්නං
උප්පන්නං තං දෙස්සෙන්තුං තේ දස්සෙන්තුං තේන කෝපන සම සමයේ නාති ආදිමාහ తత్రයන් අනුත්තාන පදවන්නනා මක්කටි ආමි සේනාති මහවනේ භික්ඛූනම් කන්ති මෙත්තාදි ගුණානු භාවේන නිරාසංක සංකචිත්තා බහෝ මීග මෝර කුක්කුට මක්කටාදී මක්කටාදයෝ තිරච්ඡාන පදාන ගාරට්ඨානේසු විචරಂತಿ තත්ත ඒකං මක්කටින් ආමිසේන යාගු බත් කච්ච කාදීනා උපලාපෙත්වා සංගං හිත්වාති වුත්තං හෝති තස්සාති බුම්ම වචනං පතිසේවතිති පචුර පතිසෝ වන් පතිසේවනෝ හෝති පචුරත්තේ වත්තමාන වචනං යෝ සෝ බික්කෝති සෝ මේතුනං ධම්මං පතිසේවකෝ බික්කු පතිසේවනකෝ බික්කු සේනාසන චාරිකං අහින්දන්නාති තේන බික්කු ආගන්තුකා බුද්ධ දස්සනාය ආගතා පදේ පාතෝව ආගතන්තුක බත්තානි ලහිත්වා කත බත්
ලහිත්වා ඒක ලබිත්වා වෙන්න ඕනේ
ලබිත්වා කත බත්ත කිච්ඡා බික්ඛෝන නිවාස නට්ඨානාති පස්සිස්සා මාති විචරිංසු තේන වුත්තං සේනාසන චාරිකං අහින්දන්නාති තේන යේන තේ බික්කෝ මේතුන දම් තේ බික්කෝ තේනුපසංකමි තිරච්ඡාන ගතා නාම ඒක බික්කෝනං දස් සන්දින් විස්සාසං කත්වා අඤ්ඤේසූපි තාදිසඤ්ඤේව චිත්තං උපාදෙන්ති තස්මාසා මක්කටි යේ නතේ බික්ඛු තේනුපසංකමි උපසංකමිත්වා ච තත් අත්තනෝ විස්සාසික බික්ඛුස්සේව තේසම්පි තං විකාරං දස්සේසි.
හරි, අපි ඒ ටික සාකච්ඡා කරලා ඉමු. එතකොට දැන් මේ මක්කටි වස්තුවට අදාළව අට කතාවේ විස්තර කරනවා 158 පිටුවේ. ඉදානි යන්තං අඤ්ඤං වත්තුං උප්පන්නං යම් ඒ අන්‍ය වස්තුවක් උපන්නේද. අන්‍ය වස්තුවක් කියලා කියන්නේ අන්‍ය වූ කතා වස්තුවක්. මොකද්ද ඒ කතා වස්තුව? මක්කටි කතා වස්තුව. දැන් කලින් කතා කරපු කතා වස්තුව මොකද්ද? සුදින්න ස්වාමීන් වහන්සේගේ කතාව. ඊට පස්සේ වැඳිරියක් හා සම්බන්ධ අපහු කතාවක් ඉපදුනා. තන්දස්සේතුම් අන්නේ කතාව දක්වන්න තමයි තේනකෝපන සමයන ඉතියාදිමා තේනකෝපන සමයන කියලා පෙළේ මේ විදිහට පටන් ගත්තා. තත්තරයන් අනුත්තාන පද වන්නන. අනුත්තාන පද වර්ණාව කරනවලු. මොකද්ද අනුත්තාන පද කියලා කියන්නේ? උත්තානං කියලා කියන්නේ පාකටං. තම් පටිපක්කේන අනුත්තානං. ඒ කියන්නේ අප්‍රකටයි කියන එක තමයි අනුත්තානයි කියලා කියන්නේ. නැත්තම් අපාකටං අපපචුරං. තවත් පාලියෙන් කිව්වොත් පචුර කියලා කියනවා ප්‍රසිද්ධ කියන අර්ථය. ඒ කියන්නේ ප්‍රකටයි කියන අර්ථය. අපපචුරං කියලා කියනවා අප්‍රකටයි, නැත්තම් අප්‍රසිද්ධයි. තවත් කිව්වොත් එහෙම දුඤ්ඤෙයංච අවබෝධ කරන්න අමාරු. නොතේරෙන කොටස් ටික. අනුත්තානං පදානං වන්නනා අනුත්තාන පද වන්නනා. ගැඹුරු පදයන්ගේ වර්ණනාව ගැඹුරු පද වර්ණනාවයි. ඒක තමයි ඒ අනුත්තාන පද වන්නනා කියලා කියන්නේ. එතකොට ප්‍රකට දේවල් දැන් තේන කියන එක කෝපන සමයේන වේසාලියා ඒ මුකුත් විස්තර කරන්නේ නැහැ. ඇයි? ඒ ටික කලින් විස්තර කළානේ. දැන් මෙතනින් පස්සේ අප්‍රකට අර්ථ තමයි ප්‍රකට කරලා විස්තර කරගෙන යන්නේ. මක්කටින් ආමිසේන කියලා කිව්වනේ පෙලේ. මේ වැඳිරියව ආමිස දේවල් වලින් පොළඹව ගත්තා කියලා කියවනේ. කියනවා මහා වනේ බික්කූණං කන්ති මෙත්තාදී ගුණානුභවේන. මේ විශාලා මහ වනයේ භික්ෂුන් වහන්සේලාගේ ඉවසීම, මෛත්‍රිය ආදී ගුණ ආනුභවයේ නිසා નિરાසංක චිත්තා බහු. කිසිම සැකයක් නැතුව බොහෝ මිග මෝර කුක්කුට මක්කටාදය. මෝ මිග කියලා කියන්නේ මෝ. මෝර කියලා කියනවා මොනරු. කුක්කුට කියලා කියනවා කුකුලෝ. ওই වලි කුකුලෝ වගේ. මක්කට ආදයෝ කියන්නේ ඉතින් තව ඔය කලන්දකා නේද, ලේන්නු, ඒ වගේ සත්තු. ඉතින් මේ සැක නැතුව උන් කැලේ හැසිරෙනවලු. හේතු ඇයි? අර භික්ෂුන් වහන්සේලාගේ කන්ති මෛත්‍රිය ආදී ಗುಣ තියෙනවනේ. ගල් ගහන්න යන්නේ නැහැ, එලවන්න යන්නේ නැහැ, සත්තු අල්ලන්න යන්නේ නැහැ, කරදර කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ හින්දා උන් උන්ගේ මේ සැකයක් නැතුව ජීවත් වෙනවා. තිරච්ඡහන ප්‍රදාන ගරට්ඨහනේසු විචරಂತಿ. ප්‍රදාන කර කියලා කියන්නේ ඔව් භාවනා කරන. ඒ භාවනා කරන ශාලා හරි ඒවට මේ තිරිසන් සත්තු හැසිරෙනවලු. විචරಂತಿ කියලා කියන්නේ හැසිරෙනවා. తතර ඒකම් මක්කටින් ආමිසේන යාගු බත්ත කජ්ජකාදීනා උපලාපෙත්ත. එක වැඳිරියක්ව ආමිසයෙන්, ඒ කියන්නේ මොනවද, කැඳ, බත්, කැවිලි ආදී වලින් උපලාපෙත්ත පොළඹවගෙන සංගන්නිත්වා इति උත්තං හොති. සංග්‍රහය කළා කියලා කියනවා. තස්සාති බුම්ම වචනං කියලා කියනවා. ඒ තස්සා කියලා අර්ථ ගන්න කියලා කියන්නේ සත්තමී වචනයක් විදිහට තමයි ගන්න කියලා කියනවා. අපිට සාමාන්‍යයෙන් තස්සං තස්සායන් ඒ වගේ නේද වරණගිල්ලෙන්නේ. ඔව් තස්සං කියලා එකක් එනවනේ මේ සර්වනාම පදවල. එතකොට තස්සා කියලත් සත්තමී වචනයක් තියෙනවා. ගියපාර හෝ අපි මේකේ අදහස හිතාගෙන හිටියේ සත්තමී අර්ථයේ තියෙන චට්ටි වචනයක් වෙන්නේ නැති කියලා. දැන් තස්සා කියලා චට්ටි විභක් තියෙනවනේ නේද? චට්ටි විභක්ති තස්සා කියලා වරණගිල්ලක් එනවනේ. එතකොට මේකත් එහෙම පදයක් කියලා හිතාගෙන හිටියේ. නමුත් සන්නස කරුණු ටිකක් ඔය පීරලා හොයලා බලද්දී මේකෙ මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒව දැක්කම හරි පුදුම හිතෙනවා. මේ අපිට තියෙන මේ ගැටලු සමහර ඒවා ඉතින් පැරණි ව්‍යාකරණ ස්වාමීන් වහන්සේලා මේව හොඳට දැකලා තියෙනවා. ඒතරට ඒ හිතාගන්න බෑ උන්වහන්සේලා කොච්චර මේ අටුවා ටීකා පීරපු නුවණක් තියෙනවද කියන එක. දැන් සද්ද නීති ආචාර්යන් වහන්සේ මේක දැන් ඔක්කොම ටික කියන්නේ කිව්වොත් ලොකු කතාවක් එනවා. මේ ස්ත්‍රීලිංගික පදවල වරණැගිලි තෝරන ආකාරය දීර්ඝ විස්තරයක් කරනවා. ඒක එක කොටසක් විතරක් මේ මං කෙටියෙන් කියන්නම්. මේක තියෙන තැන කිව්වත් ඇති, පස්සේ බලා ගන්න පුළුවන්. මෙතනදී කියනවා තතහපි වදෙය්‍ය යාසා තුම්මේහි තස්සා මේ තුනන් ධම්මං පටිසේවති इति පාලි ආවත. කෙලින්ම දැන් මේ පෙලේ ආපු මේ පාඨයේ සද්ද නීති ආචාර්යයන් වහන්සේ ගන්නෙ. ඒක අරගෙන කියනවා නසා සත්තමී ප්‍රයෝග. ඒක සත්තමී ප්‍රයෝගයක් නෙවෙයිලු. දැන් මේක මේ විනිශ්චය කියනකන් ඉන්න මේ සන්නස්ක විනිශ්චය නෙවෙයි කියන්නේ. සත්තමී ප්‍රයෝගයක් නෙවෙයි. තස්සා इति හි ඉදං චට්ටියන්තම් පද. ඒ එසේය තස්ස යන තස්සා යන මෙය චට්ටි විභක්තියන්ත පදයක් යැයි තස්සා මක්කටියා අංගජාතේ මේ තුනන් ධම්මං පටිසේවති इति අත්ථ සම්භවතෝති. එහෙම අර්ථයක් සම්භවණේ වෙනවද? එහෙම අර්ථයක්ද මෙතන තියෙන්නේ? තන්න එහෙම අර්ථයක් නෙවෙයි. ඒ කියන්නේ චට්ටි විභක්ති පදයක් සත්‍යමී අර්ථයේ තියෙන කියලා ගන්නත් එපා කියලා කියන්නේ. අට්ඨ කතායන් තස්සාති බුම්ම වචනන්ති උත්තත්ත. අටුවාවේ දැන් කොහොමද කිව්වේ අපිට? තස්සා කියලා බුම්ම වචනයක් කියලා. ඒතර බුම්ම වචනයක් කියන්නේ මොකක්ද? සත්තමී වචනයක්. සත්තමී විභක්ති වචනයක්. කියනවා කිංච බිහියෝ. තවදුරටත් වැඩිමනක් කිව්වොත් අට්ඨ කතායන් ඒව. තවත් අටුවාවල තස්සාච සික්ඛාය සික්ඛං පරිපූර්ෙන්තෝ සික්ඛති. తస్మిం చ සික්ඛාපදේ අවීතික්කමන්තෝ සික්ඛති इति ඉමස්මින් ප්‍රදේශේ. මෙන්න මේ වගේ තස්සාච සික්ඛාය ආදී තැන්වල මේ වගේ තැන්වල තස්සා इति බුම්ම වචනං නිද්දේශෝ කතෝ. ඒ කියන්නේ එතනත් තස්සා කියන මේ විභක්ති ස්වરૂපය ගත්තේ මොන අර්ථයෙන්ද? සත්තමේ විභක්ති පදයක් විදිහටම. ඊට පස්සේ කියනවා නනුච බොහෝ තත්තාපි තස්සාති ඉදම් විභක්ති විපල්ලාස වශයෙන් බුම්මත්තේ සාමි වචනන්ති. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් දැන් අපි හිතමු මේ සද්දනීති ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රශ්නයක් අහනවා කියලා. ඉතින් ස්වාමීනි භවත් ස්වාමීන් වහන්ස තස්සා කියලා මෙතන කිව්වෙත් විභක්ති විපල්ලාස වශයෙන් සත්තමී අර්ථයේ තියෙන චට්ටි වචනයක් නෙවෙයිද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකටත් උත්තරේ දෙනවා. උන්වහන්සේ අහනවා අනිත් පැත්තට අතිවියත්වං විභක්ති විපල්ලාසනයි කුසලෝසි. ඔබ මේ පාලි ව්‍යාකරණේ විභක්ති විපල්ලාස ණය ක්‍රම ගැන හොඳ දක්ෂයෙක්ද? විභක්ති විපල්ලාසිකෝ නාමාති භවං වත්තබ්බ. එහෙම නැත්නම් විභක්ති පිළිබඳව විපල්ලාසිකයෙක්ද කියලා ඔබ කිය යුත්තේක්ද? ඒ කියන්නේ වැරදි ලෙස අර්ථ ගන්න කෙනෙක්ද කියලා අහනවා. යෝ තං ධම්මසංගාහක තේරේහි වුත්ත පාලිම්පි උල්ලංගසි. ඔහොම ඔබ අර්ථ කියන්න ගියොත් ධර්මසංගායික තෙරුන් වහන්සේලා විසින් කියන ලද පාලියද උල්ලංඝනය කරන්නේ කි? අට්ඨකථා වචනම්පි උල්ලංඝසි. ඔබ ඔහොම කීවොත් අට්ඨකථා වචනයන් උල්ලංඝනය කරන්නේ වෙයි. අපරම්පි තවද තේ නුඹට අපි නිද්දේශ පාලින් ආහරිස්සා. අටුවා වචනයකුත් නෙවෙයි නිද්දේශ පෙළේ තියෙන කතාවකුත් ඕන්න ගෙනල්ලා පෙන්නන්න. සචේතම් පණ්ඩිත ජාතිකෝ. ඔබට ඉතින් නුවණ තියෙනවා නම් ඔබ පණ්ඩිතෙක් නම් ත්‍රිපිටකයේ පාලි ව්‍යාකරණ ආදී හොඳට දන්නෙක් නම් සංඤත්තින් ගමිස්සසි. මේකේ අවබෝධයට යනවා. සචේ අපණ්ඩිත ජාතිකෝ. හැබැයි ඔබට නුවණ නැත්තම් අත්තනෝ ගාහං අමුච්ඡන්තෝ යේ. තමන් ගත්ත දේ අතහරින්න නැතුව සංඤත්තින් න ගමිස්සති. අවබෝධයට ඔබට යන්න බෑ. සාසනේ චිත්තින් කත්තා සුනෝහි. මම මේ කියන දේ සාසනේ ගෞරවය ඇතුව අහගන්න කියලා කියනවා. තස්මාහි සික්ඛේත ඉදේව ජන්තෝති. ඉමිස්සා පාලියා අත්තං නිද්දිසන්තේන පබින්න පටිසම්භිදේන සත්තු කප්පේන අග්ගසාවකේන ධම්ම සේනාපතිනා ආයස්මතා සාරිපුත්තේන. සාරිපුත්ත මහරහතන් වහන්සේ තස්මාහි සික්ඛේත ඉදේව ජන්තු කියලා පාඨයක් අරගෙන මේ ප්‍රබින්න ප්‍රතිසම්බිදා වූ අග්‍ර ශ්‍රාවක වූ ධර්මසේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසිනුත් ඉද කියලා දැන් මෙතන ඉදේව කියලා කියනවානේ. ඒ ඉද ඉති ඉමිස්සා දිට්ඨියා ඉමිස්සා කාන්තියා ඉමිස්සා රුචියා ඉමස්මින් ආදායේ ඉමස්මින් ධම්මේ ඉති ඒවා ඉමිස්සා ඉති පදම් බුම්ම වචන වශයෙන්ම බුත්ත. මෙතනත් ඉමිස්සා කියලා කිව්වේ මොන විභක්ති වචනයක්මද? සත්තමේ විභක්ති වචනයක්මයි. තංහි ඉද ඉති. දැන් මේ ඉද කිව්ව පදස්ස අත්තවාචකත්තා සත්තමියා රූපන්ති විඤ්ඤායති. ඇයි දැන් අර මේ කට්ටිය තර්ක කරන්නේ මේක සත්තමී අර්ථ තියෙන චට්ටි වචනයක් කියලානේ. ඒක ප්‍රතිබාහණය කරන්න තමයි ආපහු කිව්වේ. ඉද කියන නිපාතයට තමයි දැන් කෙලින්ම අර්ථය දුන්නේ ඉමිස්සා කියලා. එහෙමනම් ඉද කියන නිපාතේ කවදාවත් චට්ටි විභක්ති අර්ථයක් එන්නේ නැහැ. කෙලින්ම ඉද කියන්නේ මෙහි කියන එකනේ. ඒතර එක සත්‍යමී විභක්තියක්ම තමයි. පැහැදිලිද? ඒකිනුත් සන්නාංශේ ඔප්පු කරලා කියනවා. ඒකයි කියන්නේ ඉති මිස්සාති සත්‍යමියා රූපේ දිට්ඨේව සබ්බස්සා කතරිස්සා ආදීනි සත්‍යමියා රූපානි පාලියං අනාගතානි පේ දිට්ඨානි එවනම්. වරණැගිලි පොත්වල සබ්බස්සා කතරිස්සා කියලා එහෙම වරණැගිලි නැති වුණත් පොත්වල නැති වුණත් මේව පාලි භාෂාවේ ලැබෙනවා කියලා කියනවා. දකින්න පුළුවන් කියලා කියනවා. පැහැදිලිද කතාව? එයාගේ සමහර තැන් ගද්දි සන්නස මේ සෑහෙන්ට ඉතින් කරුණු හිතන්න වෙනවා. ඔව් සන්නස මේවා මේ බොහොම කලාතුරකින් යෙදෙන තැන් නිසා සමහරකට තව ඉතින් දැන් මේ වගේ තැන් දෙක තුනක් තමයි ඔය තස්සා කියලා තියෙන්නේ. ඒ ටික තමයි ඉතින් ව්‍යාකරණයේ දැන් පෙන්නන්නේ. සමින්නන්ද ලේඛනේ ග්‍රන්ථ වලින් පෙන්නන්නේ. තව ඔය මොග්ගල්ලායනේ ඒවා කච්චායනේ මුකමත්ත දීපනේ ඕව හොඳට ඉගෙන ගත්තාම තව ඔය වගේ අප්‍රකට අර්ථ කියනවා. අපි අර බාලාවතාරයේ ඔය මට්ටමින් ඉන්නේ අපි ඉගෙන ගන්නෙ. මේ ටික ඉගෙන ගත්තාම ඔය සියුම් තැන් ටික පවා කිය. හරි මේක මේ අමතර කාරණයක් කිව්වේ. අට කතා වෙන වචන දෙකයි තියෙන්නේ නේද? තස්සාති බුම්ම වචන උච්චරයි. බලන්න මේ ප්‍රශ්න අහන විදිහ අනිත් අයට ආයේ ගැළවෙන්න බෑ මේ අහන ප්‍රශ්න විදිහට. මේක සංස සද්ද නීතිය. ඔව් ව්‍යාකරණ පොත. හරි ඊළඟ කොටස ඒකේ අපි අට කතා විස්තර කරන්න ඕනේ. තාමර තස්ස කතාවනි කිව්වේ. ඊට පස්සේ කියනවා පටිසේවති කියන තැන පචුර පටිසේවනෝ හෝති. පචුරත්තේහි වත්තමාන වචන. පචුර පටිසේවනා කියලා කියන්නේ මොන අර්ථයේද ඔය? බහුල පටිසේවනෝ හෝති. පචුර කියලා කියන්නේ මෙතන බහුල අර්ථේ. ඒ කියන්නේ මේ වැඳිරියත් එක්ක මෙවුන්දම් සේවනය නිතර කළා කියන එක. බහුලව කළා කියන එක. පචුර පටිසේවනේ කියලා කියන්නේ ඒකයි. මෙවුන්දම් සේවනේ බහුලව කළාලු. හැබැයි දැන් මෙතනදී සාමාන්‍යයෙන් කියන්න ඕනේ මෙවුන්දම් සේවනේ කළා කියලානේ. නමුත් තියෙන්නේ මොන විභක්තියෙන්ද? පටිසේවති කියලා වර්තමාන විභක්තියෙන් තමයි තියෙන්නේ. ඒ වර්තමාන විභක්තියෙන් කියන්නේ අර කරපු දේ නිතර කරනවා කියන්නේ මේ කට්ටිය මෙවුන්දම් සේවනේ කරනවනේ. කියලා කියන්නේ මේ කරපු එකක් ගැන. හේතු අර නිතර කරපු දෙයට එහෙම කියනවනේ. අන්න ඒ අර්ථේ. ඔය පචුර කියලා කියන්නේ බහුල අර්ථේ. බහුල සේවනයේ කිරි ඇත්තේ වේ. පචුරත්තේ වර්තමාන වචන. නිතර නිතර යන අර්ථේ වර්තමාන වචනයක්. ඒක හැමදාම මේ සේවනයේ කලා කියලාම කියන්නේ නැහැ. නමුත් නිතර බහුලව සේවනය කළාලු. බහුලාර්ථේ. ඔව් බහුලාර්ථේ. දිවසේ දිවසේ නිරන්තරම් පටිසේවති තියත්තු. ඔව් දවසක් දවසක් පා එහෙමත් කියනවා ඉතින් නිරතුරුව නිතර කියන අර්ථය තියාගත්තාම හරි. ඊට පස්සේ කියනවා සෝ භික්ඛු සෝ මේ තුන ධම්ම පටිසේවනකෝ භික්ඛු. අර වැඳිරියත් එක්ක මෙවුන්දම් සේවනය කරපු භික්ෂුව තමයි මෙතන සෝ භික්ඛු කියලා පාලියේ කිව්වේ. සේනාසන චාරිකං ආහින්දන්තා ඉති තේ භික්ඛු ආගන්තුකා බුද්ධ දස්සනාය ආගත. මේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස පැමිණිලා පාතෝ ආගන්තුක බත්තානි ලැබිත්වා. උදෑසන ආගන්තුක බත ලබාගෙන කතබත්ත කිච්චා දානෙත් වළඳලා භික්ඛූණන් නිවාසනට්ඨානානි පස්සිස්සාමාති. ඒ වාසස්ථාන බලන්නම් කියලා තමයි විචරින්සු කියලා කියන්නේ. විචරින්සු කියලා කියන්නේ හැසිරෙනවා. ඊට පස්සේ කියනවා සේනාසන චාරිකං ආහින්දන්තායිති කියලා කිව්වේ ඒකයි. යේනතේ භික්ඛූ තේනුපසංකමේ කියලා කියන්නේ තිරච්ඡාන ගතානාම ඒක භික්ඛුනා සද්දින් විශ්වාසං කත්වා. තිරිසන්නෝ එක භික්ෂුවක් සමග ඇතැම් විට විශ්වාසය ඇති කරගෙන අඤ්ඤේසුපි තාදිසඤ්ඤේව චිත්තං උප්පාදින්ති. අනිත් භික්ෂුන් වහන්සේලා කෙරෙහි නිබඳුම විශ්වාසයක් ඇති කර ගන්නවලු. දැන් සමහරකට කවුරු හරි එක භික්ෂුවක් කන්න දුන්නයි කියන්නකෝ. තව භික්ෂුන් වහන්සේලා දකිද්දිටින් ඒත් හිතනවා ඔව් මේ සන්නහසලත් අපිට කන්න දෙයි. ඒ වගේ අර විශ්වාසයක් හැදෙනවලු. ඉතින් ඒ තිරිසන්ට සාමාන්‍ය කතාව මේ කියන්නේ එහෙම නැති තිරිසන්ව ඇති. මේක අර මේ බහුල අර්ථයෙන් මේ කියන්නේ. එක වගේ නෙවෙයි ඉතින් ගොඩක් පේන්නේ. මූණවල ඉතින් ඒ විදිහට වඳුරන්න පුළුවන් දන්නේ නැහැ. හැබැයි ඉවක් ඇති උන්ට ඉතින්. ඉවක් නම් ඇති. ඔව් තරහ යන කෙනෙක් නම් එයාවත් අඳුරනවා. මේ මුදිට කන්න බොන්න දීලා කරුණා මෛත්‍රී තියෙන භික්ෂුවන් නම් උන්වහන්සේවත් අඳුරනවා. ඊට පස්සේ කියනවා තස්මාසා මක්කටි යේනතේ භික්ඛු තේනුපසංගමි උපසංගමිත්වාච අත්තනෝ විශ්වාසික භික්ඛුසේව තේ සම්පිතම් විකාරං දස්සීසි. හර විශ්වාසික භික්ෂුව වගේම අනිත් අයටත් ඇවිල්ලා අර විකාරය කළා කියන එක. චෙප්පං කියලා කියනවා නංගුට්ටා. චෙප්පං කියලා පාලියෙන් කියන්නේ මොකටද? නගුටට. වාලදින් කියලත් කියනවා නගුටට පාලියෙන්. වාලදින්. මේක එක තැනක් තියෙනවා මේ අර අපිත් ඔය අහලා තිබ්බට මේ කිකීව අණ්ඩං චමරීව වාලදින් කියලා මේ කොටසක් තියෙනවනේ. ඒක ඈ? ඔව් නගුට නගුට. නංගුට්ටන් කියන්නේ නගුට. ඒ නංගුට්ට කියන පදේ තමයි අපේ අසුන් වහන්ස සිංහලයට නගුට කියලා ඇවිල්ලා තියෙන්නේ. නැට්ට කියන්නේ නේද? සමාන වචන. මේක මෙන්න මෙතන පේනවා තියෙනවා. මේ මයික් එකක් තියෙනවා. මේක ඉතින් අන්තිමට සද්දයක්. කවුරු හරි පිටිපස්සෙන් ඉඳලා වීඩියෝ කරලා මේ يعني ඒකගේ බෙල්ලටම දැන් අර මැෂින් එක ආවත් ඌ බිත්තරේ දාලා යන්නේ. ඕකනේ උපමාව කියන්නේ සිල් රකින්න කියලා සාන්නා. ජීවිතේ පරදුවට තියලා වුණත් මේ කිකීව අණ්ඩං කියලා කියන්නේ ඔන්න ඔය විදිහ. يعني අන්තිම තැනටම හිර වෙනවා. ඒත් යන්නේ නැහැ කිල්ලා. තටු දෙක මෙහෙම කරගෙන ඉන්නවා. ඩ්‍රයිවර් ඔව් සමාජෙට දැකලා කරාද දන්නේ නැහැ. ඔව් ඔව් සමාජෙට හැප්පුවා නම් එහෙම ජීවිතේ පරදුවට තියෙනවා ඇති. සන්නංස කැටකිරිලි නෙවෙයි මේ කිරලානේ. කිරලා. ඔය හිටපු ගමන් අහසේ මේ සෑහෙන උඩකින් හයියෙන් කෑ ගහගෙන යනවා දැකලා තියෙන රොකට් එක වගේ යන්නේ. සමහර වෙලාවට බිම ඉඳගෙන කිරල්ලු කෑ ගහනවා නම් ඉස්සරහ අලියෙනවා කියලා මිනිස්සු ඒ සංඥාවක් කියන්නේ. බිත්තර පාගෙනවනේ අලියෝ. එහෙම මේ වගේ ඒ වගේම ජාතියක් පිට රටක දන්නේ නැහැ සංස. මේක පෙවුණා නේ සන් දැක්කනේ. භාග්‍යතුන් වහන්සේගේ උපමා බලන්නකෝ නේ. මේ ප්‍රායෝගික දේවල් දිහා දැකලානේ සමහර ඒවා කියන්නේ ඉතින්. යනවා යනවා සන්. මේකයි තරම් සෙනෙහසක් ඇති ඉතින් තමන්ගේ දරුවන්ට ජීවිතය අතහරින නැති. එහෙම තමයි සීලේ රකින්න කියන්නේ නේ. හරි. අපිත් ඔය අහලා තිබ්බට මේ දැකලා තිබ්බේ නැහැ. ඕකෙන් තමයි ඔය දැක්කේ. කිකී වණ්ඩ. ඊට පස්සේ කියනවා ඔඩ්ඩි කියලා කියනවා අභිමුඛං තපේසි. ඒ කියන්නේ අභිමුඛව තිබ්බ කියලා කියන්නේ. උකුල කියලා කියන්නේ දැන් වැඳිරිකිනම් ඒ කකුල් දෙක උඩ ප්‍රදේශයේනේ. නිමිත්තම්පි අකාශීති යේන නියාමේන යාය ක්‍රියා යම් නියමයකින් යම් ක්‍රියාවකින් මේ තුන අදිප්පහයන් තේජානන්ති. මෙවුන්දම් සේවනේ අදහස තමයි ප්‍රකට කළේ. තං අකාශීති අත්තෝ සෝ භික්ඛූති යස්සායන් විහාරෝ. ඒ කියන්නේ යස්සායන් විහාරෝ කියලා කියන්නේ ඕ මේ විහාරයේ යමකුගේද අයන් විහාරෝ යස්ස. අන්න ඒ භික්ෂුව ඒකමන්තං නිලීන්සු ඒකස්මින් ඕකාසේ පටිච්චන්නා අච්චින්සු. පිලිසන්න හැංගුණා කියන එක අර අනිත් භික්ෂුන් අතර හැංගිලා බලන් හිටියනේ. සච්චං ආවසෝතේ ඔතන කියන්නේ සබණ්ඩක් ගහිතෝ නේද? ඕක සහොඩ්ඩක් ගහිතෝ කියලා වචනකුත් තියෙනවා. ඒකත් ටීකාවේ පෙන්නනවා. මේ වචන දෙකම හරි කියන එක පේන්නේ. හරියට නිකන් දැන් හැංගිලා බලාගෙන හිටපු නිසා මොකද වෙන්නේ? බඩුත් එක්ක හොරු වහුණා වගේම සබණ්ඩං ගහිතෝ චෝරෝ විය පච්චක්කන් දිස්වා. ප්‍රත්‍යක්ෂයේ දැකලා ඉතින් ඇහැටම කෙලින්ම දැකලා චෝදිතත්ත චෝදනා කරපු හින්දා කිංවා මයා කතං ඉතියාදීනි වත්තුන් අසක්වන්තෝ. මම මොකද්ද කරේ ආදී වහෙන් හොරෝ කතා කියන්න හැකියාවක් නැතුව දැන් මේක වහන්න බෑ කතාව. ඇයි අතටම වහුණානේ. සච්චං ආවුසෝ ඉතියාහ. ඒක ඇත්ත කියලා පිළිගත්තා. නනුවාංශෝ තතේවතං හෝති කියලා කිව්වනේ. අපි කිව්වනේ ඉතින් අර මේ තිරිසන් සත්තුත් එක්කත් මෙවුන්දම් සේවනය කරන්න බෑ කියලා දන්නේ නැහැ කිව්ව කතාවට අරසවන්නන්සලා කිව්වනේ ඕක ඒ ශික්ෂාපදේ එහෙමම තියෙනවනේ. අන්න ඒකට උත්තරය දෙනවා ආවසෝ යතා මනුසීත්‍ය. මනුසීත්‍ය යම්සේද නනු තිරච්ඡානගත ඉත්‍යාපි තන් සීක්ඛාපදං තතේව හෝති. තිරස්ථානගත ස්ත්‍රියද ඒ ශික්ෂාපදේ ඒ අර්ථය තියෙනව නේද? මනුසීත්‍යාපිහි දසන්නම්පි ගහනම්පි ආමසනම්පි පුසනම්පි ඝට්ටනම්පි දුට්ටුල්ලං ඒව. මනුස්ස ස්ත්‍රියක් ස්ත්‍රියකගේ දැකීම ගහනම්පි කියලා කියන්නේ ඇල්ලීම අනුරාග වශයෙන්ව හත්තේන ගහන අතින් එහෙම ඇල්ලීම. ආමසනං කියලා කියන්නේ අත්තනෝ ශරීරේන තස්සා ශරීරස උපරි ආමසන මත්තා උඩ ඇල්ලීම. පුසනං කියලා කියන්නේ තතෝ දල්ලතරං ගත්වා කත්වා සම්පුසනං. අර ආමර්ෂණය විතරක් නෙමෙයි තදින්ම අල්ලගන්න එක, තදින්ම ස්පර්ශ කරන එක. ගට්ටනං කියලා කියන්නේ ඊටත් වඩා තද කරලා වෙලා ගන්න එක වගේ එක. ඔය කියන ඔක්කොම දුහුල් දේවල් නේද, වැරදි දේවල් නේද කියලා. ඉතින් තිරච්ඡානගත ඉත්‍යාපි තං සබ්බං දුට්ටුල්ලං ඒ. තිරච්ඡානගත ස්ත්‍රියක් සමග උනන් මේ සියල්ල ස්පර්ශය ආමර්ෂණය ඝට්ටනය මේ හැම එකක්ම දුහුල් දේවල් නේද කියලා ඇහුවා. කෝ එත්ත විශේෂෝ, මනුෂ්‍ය ස්ත්‍රියයි මෙතනයි විශේෂය මොකක්ද? අලේසට්ඨානේ ත්වං ලේසං උඩ්ඩේසි. ලේසයක් ගන්න බැරි තැනක තමයි නුඹ මේ ලේසයක් ඇද්ද කියලා කියන්නේ. එහෙමයි. ඔගුලලා ගත්තා වගේ සවන්නස. ඒක උල්ලංඝනය කරා වගේ නේ. ලේසන් ඔඩ්ඩි කියලා කියන්නේ. ඇදලා තිබ්බා. ලේසයක් ඇද ගත්තා කියන එක. දුහුල් දෙයක් කියන එක සංසේම. එහෙමයි අර ස්පර්ශාදීයේදී දුෂ්කටාපත් තියෙනවා. එහෙම. නොමනා දෙයක් කියලා කියනනේ. එහෙම.
සපදෝල අභිධර්මිකයන් පස්සේ කාලේ මාතලක වෙන කතාවක් නෑ.
එහෙමයි සං. එහෙම. සන්නංශ චන්න සන්නංශ ලැබුවනේ. චන්න සන්නංශ රහත් වෙනවනේ පස්සේ නේද? ශික්ෂාපද කීපයකට ආධිකම්මික වෙනව නේද උන්වංශ? සංඝ බේදක ශික්ෂාපද ආදී ඒවයි මුල් පැනවීම උන්වංශයට කරනවනේ. මේ සංඝ බේදක නෙවෙයි මේකෙදි දුබ්බච ශික්ෂාව එහෙම නේද? ඒ ශික්ෂාපදේ පනවන්නේ චන්න සන්නංශටනේ. හැබැයි පස්සේ පිරිනිවීමෙන් පස්සේ උන්වහන්සේ රහත් වෙනවනේ නේද? අර බ්‍රහ්ම දණ්ඩණය දුන්නාට පස්සේ සමහර ආධිකම්මික ඉන්නව අර සන්නිධි ශික්ෂාවේ මට මතක හැටියට රහතන් වහන්සේලාට එහෙමත් ඉන්නවා ආධිකම්මික. එහෙමයි සාන්ත. අර වගේ එන්න පුළුවන් නේ සාන්ත කලාතුරකින්. මම ඒක හරියටම මේ බලලා කියන්න. මට මතක නම් චන්න සන්නංශේ ආධිකම්මික වෙලා හිටිය ශික්ෂාපදවලට පස්සේ හැබැයි උන්වහන්සේ රහත් වුණා බ්‍රහ්ම දණ්ඩණයෙන් පස්සේ. සමහර අයට පුළුවන් සන්නස්. එතනදී අර කියනවා සමහර වෙලාවට දැන් පස්සේ කාලෙක රහත් වෙච්ච සන්නස්ලාටත් බුදුරණන්සේ මෝගපුරිස කියලා ආමන්ත්‍රණය කරනවලු. ඒ හේතුවත් කියනවා දැන් සාමාන්‍යයෙන් මෝගපුරිස කියලා කියන්නේ ඒ ජීවිතේ නිවන් දකින්න බැරි අය බල්ලලු. හැබැයි සමහර වෙලාවට පස්සේ කාලෙක රහත් වෙන අයටත් කියලා තියෙනවා ඒකට හේතු කියන අට කතාවේ ටීකාවේ මේ ඒ වෙලාවේ අර ධම්මින් කතං කත්වා කියලා එහෙම දැහැමි කතාවක් කරනවානේ. ඒ දැහැමි කතාව අවසානයේදී මගඵල ලබන්නේ නැත්තම් මෝගපුරිස කියලා දොස් කියලා ශික්ෂාපද පනවනවා. හැබැයි පස්සේ කාලෙක ඒකෙන් අයින් වෙලා රහත් වෙන්න පුළුවන්. සංවරේ පිහිට ගත්තොත් එහෙම. පැන් කැන්සල් තියෙනවා.
රහතන් වහන්සේ මෝගපුරිස කියන ෆික්ස් බවක්
නැහැ. එහෙමයි සංස. රහතන් වහන්සේ කියන්නේ. එහෙම. තවත් එන්න පුළුවන් කලාතුරකින් සන්නාසෙ. උපනන්ද සන්නාසෙ එහෙම රහත් වුණා කියලා හැබැයි කියන්නේ නැහැ නේද? කියන්නේ. එහෙමයි. එහෙම. බහුතරයකට නැහැ සන්නාසෙ. ඒ චබ්බගිනු කොටසක් නම් පාපී භික්ෂුම කියලා කියන්නේ. හොඳම නැති. ඒ කියන්නේ තියෙන ඒවත් කඩනවා ඒගොල්ලෝ. මේ පනෝපේවත් කඩනවා. එහෙම සමහර කට්ටියක් හිටියලු පනෝපේ වැච්චර ඉක්ම එහෙම යන්නේ නැහැ. ලේසියක් හොයාගෙන රිංගල යන තමයි බලන්නේ. සාසනේ කොහොමද දැන් මේ මේ වගේ බුද්ධ සාසන වල ওই ප්‍රතිමෝක්ෂේ පැන වෙනවා සංස. ඔව්. එහෙම. නැත්තම් වෙන කතාවක් හරි සමහරක් කිට අලලලා බුදුරැන් වහන්සේ ශික්ෂාපද පනවනවා. දැන් සමහරක් කිට නිදාණයම බලපාන්නේ නැහැ ශික්ෂාපදයේ ඇතුළේ කොටස් බලපුවහම. දැන් කුටිකාර ශික්ෂාවේදී වුණත් අර කෙටියෙන් මේ සිද්ධියක් වෙන්නේ. නමුත් ශික්ෂාපදයේ හාත්පසින් ඒ කැලේ එකතු කරලා වෙනස් කරලම පනවනවා. හේතු අර ඒක හේතු කරගන්නෝ මේ ශික්ෂාපදේ සම්පූර්ණයෙන් පනවන්න බුදුරැන් වහන්සේ. ඒ ඔක්කොම දැනගෙන තමයි ඉතින් පනවන්නේ. අතනත් අභිමුඛ කොට තැබී කියලා කියන්නේ සංස ඔඩ්ඩි ඔඩ්ඩේසි කියලා කියනකොට. ඊට පස්සේ අන්තමසෝ තිරච්ඡහනගතායිපි පරාජිකෝ හොති අසංවාසෝ කිව්ව තැන තිරච්ඡහනගතායිපි මේ තුනන් ධම්මං පටිසේවිත්වා පරාජිකෝ ඒව හෝති ඉති දල්ලතරං සික්ඛාපදං අකාසි. මොකද්ද කරලා තියෙන්නේ? තිරිසංගත සතෙකු සමග උනත් මෙවුන්දම් සේවනය කරොත් පරාජිකාමයි කියලා දැඩි කරලා ශික්ෂාපදය ආපහු පැනෙව්වා කියලා කියනවා. දැන් ඒකෙන් උනත් දැන් ආයේ කෙනෙකුට ඕනනම් අහන්න පුළුවන්. ඉතින් ඕකේ මේ කියලා නැහනේ ඔබතෝබයන් ජනක ගැන කියලා නැහැ නේද? මනුෂ්‍ය පුරිස ගැන කියලා නැහැ. අමනුෂ්‍ය ස්ත්‍රී ගැන කියලා නැහැ. එහෙම කියන්න පුළුවන් ශික්ෂාපදේ. නමුත් ශික්ෂාපද විභංග කොටසේදී ආපහු බුදුරැන් වහන්සේ විභංග කොටසේදී ආයේ බෙදලා පෙන්නනවා. ඒ කියන්නේ පරාජිකාපාලියම දැන් අපිට ඉස්සරහට එනවා. පෙළේ මේක බෙදලා පෙන්නනවා. ඒ කියන්නේ සම්පූර්ණ ශික්ෂාපදයෙන්ම ඔක්කොම අර්ථ ගන්න බෑ. මූලික මේ පැනවීම විතරයි කරන්නේ. ඒකෙන් අපි දැනගන්න ඕනේ අනිත් ඒවාත් ඔක්කොම බෑ කියන එක. මොකද මෙතන මුල්ම වචනේ මේ තුනන් ධම්මං පතිසේවෙය්‍යනේ. ඒකට අර ඔක්කොම 230 මාර්ගය නේද? මාර්ග 32ක් නේ. 32ම ඇතුළ. ඒකෙන් බේරෙන්න බෑ. නැත්තම් දැන් අනිත් ඒවාට සමහර ඒවා නිදාන නැහැනේ. නේද? ඒ හැම එකම කතා වස්තුවක් ඇවිල්ලා පැනෙවුවම නෙවෙයිනේ. ඊට පස්සේ විභංග කොටස කියනවා ඉතින් මෙතන මේ තුනන් ධම්මං කියලා කියන්නේ අර මාර්ග 32ම අයිති. හරි. ඊළඟ කවුරු හරි ටිකක් අපි පාලියෙන් කියමු.
අවසරයි සම්. ද්විදං හි සික්ඛාපදං ලෝකවජ්ජං පඤ්ඤත්ති වජ්ජං තත්ත්වයස සතිත්තක පක්කේ චිත්තං අකුසලමේව හෝති තං ලෝකවජ්ජං නාම සේසං පඤ්ඤත්ති වජ්ජං තත්ත්ව ලෝකවජ්ජේ අනුපඤ්ඤත්ති උපජ්ජමානා රුජ්ජಂತಿ ධාරං පිදහಂತಿ සෝතං පච්චින්දමානා ගාල්හතරං කරොන්ති උපපච්චති අඤ්ඤත්‍ර අදිමාන අඤ්ඤත්‍ර සුපිනන්තා इति අයං පන වීතික්කම භාව භාවා අබ්බෝ හාරිකත්තාච උත්තා පන්නති වජ්ජේ අර්ථේ වීතික්කමේ උපජ්ජමානා සිතිලං කරොන්ති මෝචනේ මෝචෙන්ති දාරං දද්දමාන අපරාපරම්පි අනාපත්තිං කුරුමානා උපපච්චති ඝන භෝජනේ පරම්පර භෝජන භෝජනාදීසු අනුපඤ්ඤත්ති යෝ විය අන්තමසෝ තංකනිකායපි इति ඒව රූපා පන කතේ වීතික්කමේ uppannanta පඤ්ඤත්ති ගතිකාව හෝති ඉදං පන පඨම සික්ඛාපදං යස්මා ලෝකවජ්ජං න පන්නන්ති වජ්ජං තස්මා අයමනු පඤ්ඤන්ති රුජ්ජන්ති ධාරම් පිදහන්ති සෝතං පච්චින්දමානා ගාල්හතරං කරොන්ති උප්පච්චි එවං දේපි වත්තුනි සම්පින්ඩෝ සම්පින්ඩෙත්වා මූලච්ඡේජ්ජ වශයෙන් දල්හතරං කත්වා පඨම පරාජිකේ පඤ්ඤත්තේ අපරම්පි අනුපඤ්ඤත්තාය වච්චිපුත්තක වත්තු උදපාදි. තස්සුප්පති දස්සන්ත මේතං උත්තං ඒවංච මිදම් භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හෝති ඉති. තසත්තු භගවතා භික්ඛූනං ඉදං සික්ඛාපදං ඒව පඤ්ඤත්තං හෝති ච ඉදංච අඤ්ඤං උත්තං උදපාදි ඉති. මක්කටි වත්තුකා නිට්ටිකා.
හරි නේද? අපි ඒ ටික ටිකක් සාකච්ඡා කරලා ඉමු. එතකොට දැන් මෙහෙම කතාවක් කියනවා. මොකක්ද? ද්විදං හි සික්ඛාපදං. ශික්ෂාපදයක් කියන එක කොටස් දෙකකට බෙදෙනවලු. ලෝකවජ්ජං පඤ්ඤත්ති වජ්ජංච. ලෝකවද්‍යත් ප්‍රඥප්ති වද්‍යත් කියන මේ ඇත්ත කතාව දැන් මෙතනදී මේ අට කතාවේ අර්ථය කෙටියෙන් කියාගෙන යන්න පුළුවන් අපිට. අපි තේරවාදී ගත්තොත් එහෙම මේ විනය පිටකේ ගැඹුරුම තැනක් තමයි මේ අචිත්තක සචිත්තක භාවයේ තීරණය කිරීම. ඒක සම්බන්ධයෙන් පුරාණේ ඉඳලා ටීකාචාරයන් වහන්සේලා අතරත් යම් යම් අදහස් සාමාන්‍ය නෙවෙයි පිටු ගණන් ලියපුවා තියෙනවා. ඒ නිසා තමයි අදත් ශාසනයේ සමහර අරුබුද ඇතිවෙන්න හේතුව සමහර ටීකාචාරයන් වහන්සේලාගේ අදහස් පවා භික්ෂුන් වහන්සේලා වැරදියට අරගෙන ඒවට තව අනුයේ කර්තකතන දෙමින් මහා පටලැවිල්ලක් මේ ඇතිවෙන්න පුළුවන් තැන්. ඉතින් අපි අපේ නිවනට ගලපගන්නේ කොහොමද කියන එක දැන් ඉස්සෙල්ලා අපිට විනය පිටකේ අවශ්‍ය වෙන්නේ නිවන් දකින්නනේ නේද? එතකොට ඒ නිවන් මඟ අවුරගන්න නැතුව අර්ථ ගන්න විදිහ අපි තෝරගෙන ශාස්ත්‍රීය වශයෙන් ඉතින් වාද ඛණ්ඩනය කරන්න අවශ්‍ය මේ තැනක් ආවොත් ඒ සඳහා ඉතින් මේකේ කරුණු හරියටම ඉතින් දැනගන්න වෙනවා. ඒක ලොකු විස්තරයක් තියෙනවා. කෙටියෙන් මේ කාරණේ අපි විස්තර කරන්නම්. හැබැයි මේක මේ තේරුම් ගන්න පුළුවන් ඉන්නේ අවසානයේ පරිවාර පාළිය තීර වෙච්ච දවසකට. එදාට තමයි ශික්ෂාපදවල හරියටම මේ අචිත්තක සචිත්තක භාවයේ මොකක්ද කියන එක තීරණය වෙන්නේ. මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ යම් පමණ හරි නැත්නම් අපි සමහර ශික්ෂාපදවල හිතාගෙන ඉන්න විදිහ නෙවෙයි මේ අචිත්තක සචිත්තක භාවයේ ශික්ෂාපදවල තෝරන්නේ. ඒක හරි ටිකක් සංකීර්ණ කතාවක්, ටිකක් ගැඹුරු කතාවක්. සාමාන්‍ය අපි අර්ථය දැනගමු. ඒ කියන්නේ අපිට දැන් මේකේ මූලික ටික ඉස්සලා තේරෙන්න එපා. එහෙම නැත්නම් අර ගැඹුරු තැන් කියන්නේ කිව්වොත් මේක මොකක්වත් තේරෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ නිසා අපි ඉස්සලා මනස අවුල් කරගන්නේ නැතුව සාමාන්‍ය කරුණු ටික තේරුම් ගමු. පස්සේ කාලෙක අපි සේකියා පදවලට එහෙමෙද්දී තව අචිත්තක සචිත්තක බව තවත් වෙනස් වෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම සංචරිත ශික්ෂාවට ආපුවාම එතනත් අචිත්තක සචිත්තක භාවය කොහොමද ගන්න කියන එක විස්තරයක් කරනවා. මෙතනදී කියනවා තත්ත යස්ස සචිත්තක පක්කේ චිත්තං. යම් ශික්ෂා පදයක් තියෙනවද සචිත්තක පක්ෂේ සිත, යමකගේ සචිත්තක පක්ෂයේ සිත අකුසලං ඒව හෝති. සචිත්තක පක්ෂයේ සිතක් අකුසල් වෙනවද ඒ ශික්ෂාපද හඳුන්වනවා ලෝකවජ්ජ ශික්ෂාපද කියලා. හරිද? එතකොට අපි කෙටියෙන් ගත්තොත් එහෙම ලෝකවජ්ජ ශික්ෂාපදයක් කියන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන් හැඳින්වුවොත් එහෙම අනිවාර්යයෙන්ම අකුසල් සිතකින් තමයි මේ ශික්ෂාපදේ කැඩෙන්නේ. ඒක අපි මතක තියාගත්තාම හරි. ඒකේ කිසිම ටීකාව හෝ තේරවාදී හෝ පටලැවිල්ලක් නැහැ. අනිවාර්යයෙන්ම ශික්ෂාපදයක් කැඩෙනකොට අකුසල් හිතින්ම නම් ඒ ශික්ෂාපදේ විතික්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ කුසල් හිතකින් හෝ අව්‍යාකත හිතකින්. ඒ කියන්නේ රහතන් වහන්සේලා අතිනුත් සමහර ශික්ෂාපද කැඩෙනවනේ. සංචරිත එහෙම රහතන් වහන්සේ නමකට උනා ප්‍රඥප්තිය දන්නේ නැති නිසා වෙන්න පුළුවන් කියන එක පැහැදිලිවම කියනවා. එතකොට ලෝකවජ්ජ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ශික්ෂාපදයේ කැඩෙන්න නම් අකුසල් හිතක් යෙදිය යුතුමයි. උදාහරණයක් කියවොත් අපිට පේන්න තියෙන ප්‍රකට උදාහරණ ඔව් පරාජික මේ උන්දම් සේවනයේ කියන එක කුසල් හිතින් කරන්න පුළුවන්ද? බෑ බෑ. අපි හිතාගත්තට සමහර කෙනෙක් මේ කරන්නේ කුසල් හිතින් කියලා අව්‍යාකත හිතින් කොහොමත් වෙන්නේ නැහැ. ඇයි ඒ? රහතන් වහන්සේලා විඳම් සේවනය කරන්නේ නැහැ නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ප්‍රාණඝාතය කියන එක කවදාවත් කුසල් නිතින් වෙන්නේ නැහැ. අකුසල් මේ අකුසල් නිතින්මයි වෙන්නේ, රහතන් වහන්සේලා අතින් වෙන්නේ නැහැ. හැබැයි අපි ගත්තොත් එහෙම දැන් මල් කඩන එක වගේ. අපි හිතමු මල් කඩනවා. බුද්ධ පූජාවක් කියලා හිතාගෙන සමහර විට මල් කඩන්නේ. මොකද වෙන්නේ? කුසල් නිතින් වෙන්නත් පුළුවන්. ඕකේ අපි හොඳට දැනගන්න ඕන මේ ශික්ෂාපදවල කුසල අකුසල අව්‍යාකත කොටස වෙනම වෙනවා. ශික්ෂාපද විතික්‍රමණේ වෙද්දී. ඊට පස්සේ තියෙනවා ශික්ෂාපද ලෝකවජ්ජද ප්‍රඥප්ති වජ්ජද කියන එක වෙනම බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ ශික්ෂාපද අචිත්තකද සචිත්තකද කියන එක වෙනම බෙදා ගන්න ඕනේ. ඕකේ බහුතරයක් අපි නොදන්න කාරණේ තමයි මේ සචිත්තක පක්කේ කියලා කියද්දි අචිත්තක සචිත්තක භාවයේ තෝරද්දී ක්‍රම දෙකක් තියෙනවා. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. මොකක්ද මේ ක්‍රම දෙක? වස්තු වියතික්‍රමන විජානන චිත්තය කියන එක එකක්. වස්තු වියතික්‍රමන විජානන චිත්තේ. දෙවෙනි එක තමයි ප්‍රඥප්ති විජානන චිත්තේ. අචිත්තක භාවයේ තීරණය කරනකොට ඒ චිත්තං කියලා පදයක් තියෙනවනේ. පැහැදිලිද? මේ චිත්තං කියන පදය සිත යෙදීම කියන කාරණය. ඒ සිත යෙදීම කියන කාරණය කොටස් දෙකකින් ශික්ෂාපදයක් කැඩෙනවද නැද්ද කියන එක තීරණය කරන්න බලපානවා. ඒකේ පළවෙනි කාරණේ තමයි වස්තු වියතික්‍රමන විජානන චitte. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. දෙවෙනි එක තමයි ප්‍රඥප්ති වියතික්‍රමන විජානන චitte. එතකොට වස්තු වියතික්‍රමන විජානන චitte කියලා කියන්නේ සමහර සචිත්තක ශික්ෂාපද තියෙනවා වස්තු වියතික්‍රමන විජානන චitteය තියෙනවා නම් ප්‍රඥප්තිය නොදැන උනත් ශික්ෂාපදේ කැඩෙනවා. උදාහරණයක් කිව්වොත් අපි මල් කඩනවා කියන එක උදාහරණයක් ගත්තොත් මලක් කඩනවා කියන එක මේ 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 පටලැවිලි තියෙනවා භික්ෂුන් වහන්සේලා අතර. ඒක අපි ලියා ගන්න ඕන. දැන් අපි ගත්තොත් එහෙම කෙනෙක් අපි හිතමු ප්‍රාතිමෝක්ෂේ මෙහෙම භූතගාම පාතව්‍යතායි පාචිත්‍යං කියලා ශික්ෂාපදයක් තියෙන බව දන්නේ නැහැ. හරිද? දැන් ওই ශික්ෂාපදේ කියන්නකෝ අපි අනිත් කරුණු ටික පැත්තකින් තියලා ওই ශික්ෂාපදේ සචිත්තකද අචිත්තකද කියලා කියන්නකෝ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් ওই ශික්ෂාපදේ නෑ නෑ සාමාන්‍යයෙන් අපි සප්තදසාකාරයට දාලා බැලුවොත් ওই ශික්ෂාපදේ සචිත්තකයි. ওই ශික්ෂාපදේ සචිත්තකයි. ඒක අචිත්තක නැහැ. සචිත්තකයි. හැබැයි මේ සචිත්තකයි කියලා කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? ඔතන සචිත්තකයි කියලා කියන්නේ ප්‍රඥප්ති අජානනය කියන කාරණේ නෙවෙයි. වස්තු ජානනය තියෙනවා නම් ශික්ෂාපදේ කැඩෙනවා. අපි හිතමු ප්‍රාතිමෝක්ෂේ භූතගාම පාතවිතාය පාචිත්‍යං කියලා කවදාවත් අහලා නැහැ. හැබැයි බුද්ධ පූජාවට කියලා මල් කඩනවා. මල කඩද්දී මල කඩන බව දැන දැන තමයි කඩන්නේ. හරිද? මම මේ මල් කඩනවා. මම මේ මල් කඩනවා කියලා කඩනවා. හැබැයි බුද්ධ පූජාවට කියලා මල කඩන්නේ. කුසල් හිතක්ද අකුසල් හිතක්ද? ඈ? කුසල් හිතක්. හැබැයි කුසල් හිතක් වුණාට මේකේ වස්තු විජානන චitteය තියෙන නිසා ශික්ෂාපදේ කැඩෙනවා. කුසල්ද අකුසල්ද අදාළ නැහැ. ශික්ෂාපද බිඳින්න පුළුවන්. ඒ කියන්නේ රහතන් වහන්සේට ශික්ෂාපද බිඳිනවනේ. ඒකේ අපි මල් කඩන්න හොඳ නැහැ කියලා දන්නේ නැහැ කියලා බේරෙන්න බෑ. පැහැදිලිද කතාව? හැබැයි මෙහෙම වෙනවා. ඔන්න ඔතන සචිත්තකයි කියලා කියන්නේ ඔය වගේ ශික්ෂාපද. අචිත්තක නොවි සචිත්තකයි කියලා කියන්නේ මල් කඩන අදහසක් නැහැ. මල් ගහලඟින් යනකොට අත වනවන යනවා. හැබැයි මල් පොකුරකට අත වැඩිලා වැඩිලා මල් කැඩෙනවා. දැන් ශික්ෂාපදයේ බිඳිනවද නැද්ද? ප්‍රාතිමෝක්ෂේ ශික්ෂාපදයේ දැනගෙන හිටියත් ශික්ෂාපදයේ බිඳින්නේ නැහැ. ඇයි ඒ? මේ ශික්ෂාපදයේ අචිත්තකද සචිත්තකද? සචිත්තකයි. හැබැයි සචිත්තකයි කියලා කිව්වේ මොන චිත්තයෙන් සචිත්තකයිද? වස්තු විජානන චිත්ත නැත්තම් වස්තු වියතික්‍රමන විජානන චිත්තයෙන් සචිත්තකයි. ඔන්න ඔහොමයි තෝරගන්න. ඊට පස්සේ සමහර ආයෙ දැනගන්න ඕනේ සමහර ශික්ෂාපද තියෙනවා අචිත්තකයි කියලා තියෙනවා. හැබැයි අපිට පැටලෙනවා ඔය අචිත්තක ශික්ෂාපද සියල්ලම සචිත්තකයි. ඇයි ඒ? අචිත්තකයි කියලා කියන්නේ මේක අචිත්තකවත් වෙන්න පුළුවන් නිසා. අචිත්තක ශික්ෂාපදයක් උදාහරණයක් කියන්නකෝ. විකාල භෝජනේ. විකාල භෝජනේ කියන එක අචිත්තකයි. දැන් ඕක සචිත්තක නැද්ද? ඒක අනිවාර්යයෙන්ම සචිත්තකයි. ඇයි ඒ? දැන් කාලය කියලා හිතාගෙන විකාලේ නොදැන වැළඳුවත් ආපත්‍ය වෙනවන් නම් විකාලේ බව දැන දැන වැළඳුව කොහොමත් ආපත්‍ය. ඔන්න ඔය කාරණා පටල ගන්න නැතුව මේක හරියට තේරුම් ගන්න ඕනේ නැත්තම් ලොකු අවුලක් වෙනවා. එහෙමයි. කැඩුන බව දන්නේ නැහැ. දන්නේ නැහැ. පස්සේ දැනගත්තට කමක් නැහැ. අපි අර මලක් කඩනවා කියලා සන්නංශ දන්නේ නැතුව කැඩෙන්නේ. එහෙම හොඳයි. පස්සේ ඉතින් මල කැඩුනා කියලා දැනගත්තට කමක් නැහැ. අපි මල් කඩන අදහසින් නෙවෙයි අතවැණුවේ. ඒ ක්‍රියාව සිද්ධ වුණේ මල් කඩන අදහසින් නොවන නිසා. මල් කැඩුන බව දැනගත්තට කමක් නැහැ. තව දෙයක් තියෙනවා. තව දෙයක් තියෙනවා. ඒකත් දැනගන්න ඕනේ. තව කතාවක් තමයි හොඳට මතක තියාගන්න. ඕනම ශික්ෂාපදයක් අචිත්තක හෝ සචිත්තක හෝ දැන දැන කඩනවා නම් ලෝකවජ්ජ වුණත් ප්‍රඥප්ති වජ්ජ වුණත් අකුසල. ඒ හේතුව ඒක අකුසලේ සිද්ධ වෙන්නේ කියනවා පටිගේ යනවා කියනවා ශාසුරුන් වහන්සේට. දැන දැන කඩනවා නම් ඒ කියන්නේ ශික්ෂාපදයේ දැන් මේ වෙලාවේ ශික්ෂාපදයක් බිඳෙන බව දන්නව දැන දැන වියතික්‍රමණය කරනවා. ඒ වියතික්‍රමණය කරන්නේ ශාසුරුන් වහන්සේට අගෞරවය නිසා කියලා කියනවා. ඒකත් ටීකාවේ පැහැදිලි කරනවා. ඒක සන්නංස අර අචිත්තක ශික්ෂාපද කියන්නේ සචිත්තක ශික්ෂාපදේ සැක කරා අචිත්තකද කියලා. ඒකයි. ඒක උන්වහන්සේගේ නීවරණයක් කරා කුක්කුච්චේ බැරි වුණානේ. ඒකයි හිතට ආවනේ. ඒකයි වරදක් කළා කියලා. ඒ අර පසුතැවීම නැමැති අකුසලේ නිසා. එහෙමයි. එහෙමයි සම. හැබැයි මේ විපාක ඔක්කොම 20,000ක් සිල් රැකපු විපාක ඔක්කොම ආපහු දෙනවා කියනවා සම. අටුවාවේ කියනවා. ඔව්. ඒ ආනිසංස ඊළඟට ඉතින් දෙනවා. අර නිසා ගියාට. සවන්නංස මොකද වතුර දාද්දී? ඔව්. ඒ ශික්ෂාපද සචිත්තකයි. පඨවි කනනාදී සචිත්තකයි. ඒකේ අපි සටහනක් හදලා තියෙනවා මේ දැන් ওই පඨවි කනන එහෙම මේ සචිත්තක ශික්ෂාපද. ඒ කියන්නේ අපි පොළොව හැරෙන බව දැන දැනම වතුර දාන්න ඕන. සමහර විට අතුගාද්දී දින් පොළොව හැරෙනවා. අපි අතුගාන එකනේ කරන්නේ. එහෙමයි එහෙමයි. ඔව්. වතුර හෝස් එකක් අල්ලද්දී උනන් තේ අර ඒ හැරෙනවා කියන අදහසින් කරන්න හොඳනේ. මේකේ තව හිතන්න දේවල් තව සෑහෙන කොටසක් තියෙනවා. ඒ සාමාන්‍ය අර්ථය දැන් කිව්වේ මේක තේරුම් ගන්න පුළුවන් නේ. සංචරිත වගේව රහතන් වහන්සේලාටත් වෙන්න පුළුවන්. හේතුව ඒක අචිත්තකයි. ඒ අචිත්තක භාවයේ තීරණය කරන්නේ අර කලින් කිව්වා වගේ මල් කඩන එක වගේ ප්‍රඥා මේ වස්තු වේතික්‍රමන විජානන චිත්තේ නෙමෙයි. රහතන් වහන්සේලාගේ එතන සංචරිතයේ වගේ වෙන්නේ ශික්ෂාපද අජානනේ. එහෙනම් උන්වහන්සේ දන්නේ නැහැ මෙහෙම ශික්ෂාපදයක් තියෙනවා කියලා. ඒ නිසා අචිත්තක භාවයේ ඒ ශික්ෂාපදේ කැඩෙන්න පුළුවන්. ඒතර ඔය සචිත්තක අචිත්තක භාවයේ ඒකයි මං කියේ වස්තු වේතික්‍රමණයෙන් වෙනම බෙදනවා. ප්‍රඥාප්ති වේතික්‍රමණයෙන් වෙනම බෙදනවා. නෑ එහෙම නන්නේ. පුළුවන්සන්. ඒක හැබැයි එක තැනක මට මතකයි මේ පල පරිභෝග සඳහා නම් ඒ කියන්නේ ගෙඩි ගන්නවා නම් අපිට කෑමට ගන්නවා කියන අදහසින් නම් ඒ පැල රෝපණය නඩත්තු කරන්න එපා කියන කතාව මතකයි. වන රෝපණය සඳහා පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කැලේ හැදිච්චාවයි කියලා ඒක ඉතින් පළතුරු ගහක් උනත් වෙන්න පුළුවන්. ගහදාල නැහැ. හැබැයි අපි හිතමුකෝ දැන් අර කියනවනේ දුරූප චින්න දුකුලාව එහෙම එනවා ගෙඩි අල්ල තියෙන ගස් අල්ලන්න යනකොට. ඒ වගේ අර ගෙඩි හැදෙන ඒවා අපිට සංගයාට කන්න බොන්න පරිභෝගයට තියෙන ඒවා නඩත්තු කරන්න යන්න එපා කියන කතාවක් තමයි මතක. සංස බෙහෙත් එහෙම පුළුවන්. කොහොඹ ගහක් ඔය දීමිත්ත පැලයකට ඒ වගේ තියෙන ප්‍රශ්නයක් නෑ. බෙහෙතක් සඳහා පුළුවන්. පුළුවන් පුළුවන් එහෙම පුළුවන්. එහෙමනම් ප්‍රශ්නය අර කුල දූෂණ කතාවේදී එපාගෙන තින් දැන් දාස්පිටිය වගාවක් හදනවා ගිහියන්ට දෙන්න කියලා. අන්න ඒ වගේ තින් එපා කියන්නේ. ගිහිය සතුට කරන්න කියලා හිතාගෙන. මල කැඩුනට ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. මල කැඩිලානේ ශික්ෂාපදේ විඳිලා නැහැ අස්ම. ශික්ෂාපදේ බිඳෙන්න නම් වස්තු විජානනේ තියෙන්න ඕන. මල කැඩෙන්නත් ඕනි, කඩන බව දැන දැනම කඩන්නත් ඕන. ඒ වගේ. ඒ නිසා ඔය ප්‍රශ්නේ ආයේ නිකන් අනවශ්‍ය විදිහට ඇවැද්දසන්න යන්න ආර එහෙම ඕනේ නැහැ ඉතින්. අතක් වැදිලා කොලයක් කැඩෙනවා සමහරක් විට. ඒ වගේ. ගැලවෙන්න සන්නස් ඒ වගේ. සමහරට දරපලද්දි දැන් පොළොව සමහරට වදිනවා නේද? අපි නැත්තම් වෙන මොනවා හරි වැඩක් කරද්දි පොළොවට වැටෙනවා. අඟුරක් දන්නේ නැතුව අපි ඔන්න පොළොවට වැටෙනවා. පොළොව පිච්චෙනවා. ඒවිතින් අපි දැන දැන නෙවෙයිනේ කරන්නේ. ඒකයි මේ ශික්ෂාපද සචිත්තකයි කිව්වේ. සචිත්තකයි සචිත්තකයි. ප්‍රාතිමෝක්ෂයේ සචිත්තක අචිත්තක භාවයේ තීරණය කරන හොඳම දේ සන්නාංශ මාතිකට්ට කතාව කියවන එක. මාතිකට්ට කතාවේ මේ සප්තදසාකාරයේ සම්පූර්ණයෙන්ම කියනවා. හැම ශික්ෂාපදයක්ම අචිත්තකද සචිත්තකද. හැබැයි අපි අර දැනගන්න ඕන දේ තමයි මේ අචිත්තක සචිත්තක භාවයේ තීරණය කරද්දී අර වස්තු විජානනයෙන් සචිත්තකද ප්‍රඥාප්ති විජානනයේ සචිත්තක අචිත්තකද. ඒක තමයි ටිකක් තියෙන ගැඹුරු කතාව. ඉස්සරහට අපිට ඉතින් ශික්ෂාපද ඒ තැනේදී ටීකාචාර්යයන් වහන්සේලා එහෙම කියනවා. මේ ශික්ෂාපදේ මෙහෙම එකක්. මේ ශික්ෂාපදේ මෙහෙම එකක්. හැම ශික්ෂාපදෙම අපිට එක එල්ලේ කියන්න බෑ. සීකියාවල එහෙම ටිකක් ප්‍රශ්න ටිකක් තියෙනවා තේරුම් ගන්න. පොළොව විකෝපණය කරන්නේ නැතුව අදහසින් පොරෝ ගන්නවා කියලා ගත්තාම ප්‍රශ්නයක් නැහැ සම්. එතකොට ඉතින් පස් ටිකක් ගැලවිලා යයි. අපි ගලවන අදහසින් ගන්න හොඳනේ. පොරෝ ගන්නවා කියලා ගන්න පුළුවන්. ඒක දැන් අපිට පටවි ගන්න ශික්ෂාපදේ කියන හුලක් එහෙම ගහලා ඒක එහෙම උදුරන්න පුළුවන් කියන කතාව එහෙම කියන. එහෙම. තනි කෙලින් එහෙම ගන්න පුළුවන් කියන. එහෙම අපි ඒ අදහසින් ගද්දි ඉතින් පස් ටිකක් ගැලවෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම. ඔව්. අපි පුළුවන් තරම් පස් ගැලවෙන්නේ නැති වෙන සෙරප්පු දෙකක් හරි තියලා අදහසින් ඇදලා ගන්න. ඔව්. ඔව්. ඒකෙ දිනන් සන්නාංශ මට මතක හැටියට විශේෂයෙන් මේ අචිත්තක සචිත්තක භාවයේ තීරණය කරන කාලයත් එක්ක මේ දැන් අපි මොකක්වත් නොදැන සමාජයේ මිනිස් සැටයක් අරේ මේ ගිලුණොත් නම් ශික්ෂාපදේ කැඩෙන බව පේන්නේ නැහැ. අපි මේ ශික්ෂාපදේට ආපුවහම බලමු එතන. ඒ විස්තරය කියනවා. ඒකේ ප්‍රධාන වශයෙන් දැන් කාලයයි කියලා හිතාගෙන විකාලේ වළඳනවා. කෙලින්ම ඉතින් අචිත්තකයි ඒක. ආපත්‍ය වෙනවා. අපි දතුත් මැදලා ඔක්කොම කරලා සමාජයේ දන්නේම නැතුව මැල්ලුම් කෑල්ලක් ගිලුණා කියන්නකෝ. එතන නම් ආපත්‍ය වෙන බව පේන්නේ නැහැ. ඔව් හැබැයි දැන දැන දැන් ගිල්ලොත් වෙනවා. මැල්ලුම් කෑල්ල දැන් තියෙන බව දන්නවා ගිලිනව හවසට. ඒතකොට වෙනවා. නෑ නෑ නෑ. එහෙමයි සර්. ඔව් අර රහ එනවා නේද සමහරුන්ට උගුරට. එහෙමයි එහෙමයි. කටටම එන්න කලින් සංස මේ උගුරට එනකොට වගේ දැන් අර වමනෙම නෙවෙයි සාමාන්‍ය අපි නිකන් අර ගාල එන්නේ උගුරට ඔක්කාරේ වගේ. ඔව්. ඇතුළෙදිම ගිල්ලා ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. අර ඒවත් යනදි තමයි සංසාර අචිත්තක ශික්ෂාපද වලට පරිවාරපාලී කියන්නේ මේ අචිත්තකව උනත් සිදු බව දැනගන්න තාක් ධ්‍යාන මාර්ග ඵල වාරණයක් වෙන්නේ නැහැ කියන. ඒ භික්ෂුවට නිවන් දකින්න පාර වැහෙන්නේ නැහැ. මේක දැන් හිතලා කරපු දෙයක් නෙවෙයිනේ. හැබැයි දැනගත්තොත් මට අචිත්තක ආපත්‍ය වුණා කියලා දෙසන්න ඕනේ. නොදෙසින්න බෑ. එතෙන් පටන් දෙසන්නේ නැහැ කියලා හිතාගත්ත තැන් පටන් ධ්‍යාන මාර්ග ඵල අවහිර වෙනවා. මොකද අර ආනා වීතික්‍රමන අන්තරාය එනවා කියලා කියනවා. දුකුලාවට උනත් ඒක එනවා කියනවා. බුද්ධ ආඥාව ඉක්මවප නිසා ඕ අගෞරවයක් වෙනවනේ. ඊට පස්සේ මෙතන ඕනනම් පොඩ්ඩක් ලියාන තියාගන්න මේ සචිත්තක පක්කේ චිත්තං කියලා කියන්නේම වස්තු විජානන චිත්තේ ගැන ඔය කියලා තියෙන්නේ. වස්තු විජානන චිත්තේ. ටීකාවල වුණත් වැඩිම කරුණු ලියවෙන තැනක් තමයි මේ අචිත්තක සචිත්තක කතාව. මේකේ හේතුව වචනයක් තියෙනවනේ. දැන් සචිත්තක පක්කේ චිත්තං අකුසල මේවෙති වචනතෝ. සචිත්තක පක්ෂයේ සිට අකුසලයයි කියන වචනේ අචිත්තකස්ස වත්තු අජානන වශයෙන්. ඒ කියන්නේ අචිත්තකයි වස්තුව ගැන දන්නෙත් නැහැ. උදාහරණයක් මේ කියන්නේ. වස්තුව ගැන දන්නෙත් නැහැ අචිත්තකයි. ඥානරුචි තේරුණා? වස්තු අජානන වශයෙන් අචිත්තක පක්කේ චිත්තං. දැන් මේකේ අට කතාවේ කියන්නේ ඇසුතුන් සචිත්තක පක්කේ චිත්තං අකුසල මේව කියලානේ. ඉතින් සාරත් දීපණී ආචාර්යයන් වහන්සේයි මට මතක හැටියට වජිරබුද්ධ සන්නාසයේ දෙනමම ඉන්නේ වත්තු අජානන වශයෙන් අචිත්තකස්ස වත්තු අජානන වශයෙන් අචිත්තක පක්කේ චිත්තං අකුසල මේව ඉති අයන් නියමෝ නත්ති ඉති විඤ්ඤායති. ඒ කියන්නේ අචිත්තක පක්ෂේ ශික්ෂාපදයක වස්තුවක් දන්නේ නැත්තම් අකුසල් නියමයක් නැහැ කියලා ප්‍රකටයි කියලා කියනවා. අචිත්තකස අචිත්තක පක්කේපි චිත්තං අකුසල මේව සිය. සචිත්ත පක්කේදීදං විශේෂණං නිරත්තකං සිය. එහෙම අකුසලයක් වෙනවනම් අටුවාවේ සචිත්තක පක්කේ කියලා කියන්න අවශ්‍ය නැහැ. ඒකයි කියන්නේ යස්ස චිත්තං අකුසල මේව හොති තන් ලෝක වජ්ජන්ති එත්තකේ උත්තේ සුරාති අජානිත්වා පිවන්තස්ස ගන්ධවන්නාදිකාදී භාවං අජානිත්වා තානි ලිම්පන්තීනම් බික්කුණීනම් විනාපි අකුසල චිත්තේන ආපති සම්භවතෝ ඒකාන්ත අකුසලං ඒකාන්ත අකුසලං සචිත්තක සීක්කාපදං ටපෙත්වා ආදී වශයෙන් කියලා දැන් මේ සුරාපානය ගැන ලොකු කතාවක් එනවා. දැන් සුරාපානය වෙන්න පුළුවන්නේ කෙනෙක් දැන දැන සුරාව බොන්නත් පුළුවන්. දැන දැන සුරාව බොන්නත් පුළුවන්. සමහරු ඉන්නවා සුරාව බව නොදැන ඒක ටීකාචරණ හසලා කියන පොල් වතුර වගේ දැන් මේක මේ පල් වෙලා නැහැ කියලා හිතාගෙන ගඳ ආදී ප්‍රකටත් නැහැ. හැබැයි වළඳනවා. වැළඳුවට පස්සේ ඉතින් සූර් වෙනවා නේද? මත් වෙනවා. ඊට පස්සේ දැන් මේක ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඕකට තමයි මේ ටීකාචරණ හසලා අතර යම් අදහස් කීපයක් ඉතින් එන්නේ. මේ තියෙන නාලිකේර පාන සංඥාය මජ්ජම් පිවන්තස්ස අකුසල සාමනීරයන්ට කියනවා සාමනීරස්ස සුරාති අජානිත්වා පිවන්තස්ස පරාජිකෝ නත්ති අකුසලම් පන හෝති තන් තේසම් මතිමත්තා. සමහරු කියනවලු සාමනීරයට සුරාව කියලා දන්නේ නැතුව අපි හිතමු තනිකර පේන්නේත් වතුර වගේ සුවඳත් වතුරේ නැහෙනේ සුවඳක්. එහෙම විශේෂ සුවඳකුත් නැහැ. පාටත් වතුර වගේම. දැන් නැතු එක පාටම වළඳලා දාන. හැබැයි වළඳුවාට පස්සේ මත් වෙනවා. ඔන්න ඔතනදී මොකද වෙන්නේ කියලා මේ අහන්නේ. දැන් සමහර කේක් තියෙන්න පුළුවන්, බීම වර්ග තියෙන්න පුළුවන්. ඔන්න ওই වගේ තැන්වලදී. පරාජිකාවක් නැහැ අකුසලයක් වෙනවා කියලා කිව් එකට මේ සම්න්නංශය කැමති නැහැ. ඒකේ යාළාගේ මති මාත්‍රයක් මෙහෙමයි මෙහෙමයි කියලා ඔක දිගට විස්තරයක් කරනවා. හැබැයි දැන් විමති නෝදනියට එනකොට ඔය කතාව ගන්න සම්හන්සේ. සමින්හන්සේ අරගෙන සචිත්තක පක්කේ තීදං කිංචාපි අචිත්තක සික්ඛාපදං සන්දහාය වත්තුන් යුත්තං තස්සේව සචිත්තක පක්ක සම්භවතෝ තථාපි සචිත්තක සික්ඛාපදානම්පි අසංචිච්ච චංකමනාසී ආදීසු ලෝකේ පානගත වෝහාර සම්භවේන අචිත්තක පක්කම් පරිකප්පෙත්වා. ඔන්න ඔය විදිහට මේ ලොකු විස්තරයක් කරනවා. දැන් ප්‍රාණඝාතය වගේ ඒවා සචිත්තකයි කියලා කියනකොට ඒවා විශේෂයෙන්ම දැනගන්න ඕනේ. අපි දැන් පාරේ ඇවිදිද්දි හැම සත්තු පෑගිලා මැරුණොත් ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා වස්තු විඥානන චitte තියෙන්න ඕනේ. ඒ වගේ. ඉතින් ওই විදිහට ඊට පස්සේ කියලා ආය සචිත්තක පක්කේ කියන මේ කතාවත් ආය ওই විදිහට කියලා මෙන්න මේක තමයි ඊළඟට අපිට වැදගත් කතාව. ජානන්තස්සහි පන්නත්ති වජ්ජේපි අනාදරිය වශයෙන් ශික්ෂාපදයේ තියෙන බව දැන දැන ප්‍රඥප්ති වජ්ජේ. අපි හිතමු දැන් මල් කඩන්න හොඳ නැහැ කියලා දන්නවා, ඉගෙනගෙන තියෙනවා. මල් කඩන වෙලාවටත් මතක් වෙනවා මෙහෙම ශික්ෂාපදයක් තියෙනවා කියලා. ඒ වුණාට ඉතින් ඔය කිව්වට ඉතින් බුදුරණවහන්සේ කිව්වට ඕවා දැන් කාලේ කොහොමද කරන්නේ? හරි මොකක් හරි ලේසියක් හදාගන්න. සල්ලි පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා දැන දැනම අද කොහොමද අපි ප්‍රායෝගික බස් එකකවත් යන්නේ, වැඩ කරගන්නේ කොහොමද කියලා අනාදරියෙන් කරනකොට පටිඝ චිත්තං එය උප්පජ්ජති. ඒ වෙලාව එනවා කියලා කියන්නේ මේ ශාසුරුණ හංසෙට පටිඝ සිතක් තස්මාය කියලා ඒ කියන ඒකත් එතකොට අකුසලයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් අර සාරත දීපනේ ටීකාවේ කිව්වනේ සචිත්තක පක්කේ චිත්තං අකුසල මේවිති වචනතෝ කියලා කතාවක්. ඔන්න ඔය කතාවට මෙන්න මෙහෙම මේ දීර්ඝ විස්තරයක් මේ සන්නංශ කරනවා. ඒක පස්සේ බලාගත්තනම් හරි, මම මේක ඉවර වෙන තැන විතරක් කියන්න. මැද තියෙන කතාව කියන්න ගත්තොත් අද මේ අදවත් මේක ඉවර කරන්න බෑ. මේ විදිහට දීර්ඝ විස්තරයක් කරලා ගාන්ටි පදවල තිබ්බේවා, සුරාපාන අට කතාවේ තිබ්බේවා, ඊට පස්සේ බික්කුණි විභංග අට කතාවේ තියෙන විස්තර, සාරත දීපණී කිව්ව අනිත් මත ටික ඔක්කොම අරගන්නවා. මුළු ත්‍රිපිටකයේ පුරාවටම සුරාපානය ගැන දැනගන්න ඕනේ නම් මේ ටික කියවන්න සම්පූර්ණ විස්තරය එක තැනකට අරගෙන සම්පූර්ණ විස්තරයක් කරලා දෙනවා. සුරාපානය කියන්නේ මොකද්ද කියන එක. ඊට පස්සේ ওই විදිහට මේ ඔක්කොම දැන් මේ කියන්නේ මේ පරමත්ත ජෝතිකාවේ මෙහෙම කිව්වා. සෝත්‍රාන්ත පිටක අටුවාවල මෙහෙම කිව්වා. තිබ්බ පුරාණ ගාන්ටි පදවල මෙහෙම කිව්වා. විනය පිටකේ අනිත් තැන්වල මේ විදිහට කිව්වා. ඊට පස්සේ තව අභිධර්ම ක්‍රම ගේනවා. ওই විදිහට මේ ඔක්කොම තාම ඒ අර කිව්ව කතාව තමයි මේ විස්තර කරන්නේ. ඊට පස්සේ අර සවන්නංශේ අර මති මාත්‍රයක් කියලා කිව්ව කතාවත් ආයේ මේ සවන්නංශේ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ඔහොමම කියලා මේ ඔක්කොම අන්තිමට මේකේ විනිශ්චය කියනවා. මේ දීඝනිකාය අට කතාවේ තිබ්බේවා. මේකේ අන්තිම විනිශ්චය තමයි ස්වාමීන් වහන්සේ මෙතනදි කියන්නේ සුරාපානයක් කියන දේ හරියටම සුරාපානයක් නම් මේ සුරාපානය නොදැන වුණත් පෙවෙද්දී අකුසල් හිතක්ම වෙලාලු මේක පෙවෙන්නේ. ඒක ධර්මතාවයක් තමයි. ධර්මතාවයක් කියලා කියන්නේ ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙන දෙයක් තමයි. නොදැන වුණත් මාර්ගඵලලාභීන්ට පෙවෙන්නේවත් නැහැ කියන එක තමයි මේ කියන්නේ. ඒක හරි ගැඹුරු කතාවක්. ඒක ඔප්පු කරන්නයි සන්නසෙ මේ මෙච්චර දිගට මේකෙදි කියන්නේ. දැන් සාමණේරියෙක් වුණත් නොදැන වළඳනකොට පරාජිකා නොවුණත් හැබැයි අකුසල් වෙනවා කියලා කියන්නේ. ඒකයි සමහරුන්ට දැන් ධ්‍යාන වඩලා අපි හිතමු වතුර කියලා හිතාගෙන රහමෙර පෙවිලා තිබ්බොත් ධ්‍යාන පිරිනව. හේතු අර නීවරණ බලපෑම එනවා. සාගත සන්නසෙටත් ওই වගේ සිද්ධියක් තමයි උනේ. උන්වහන්සේ ධ්‍යානලාභී කෙනෙක්නේ. ඔන්න ඔය විදිහට කියලා ඉතින් අන්තිමට මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කතාවක් කියනවා. ඉතින් ජානිත්වා පිවන්තස්සේව අකුසලන්ති ගහන දැන දැනම තමයි අකුසලේ වෙන්නේ කියන මේ කතාව තම් භින්න ලද්දිකානම් අභේගිරිකාදී නම් ඒව මත. මේක තේරවාදීන් බිදුණු අභේගිරි ආදී කට්ටියගේ මතයක්ලු. තම්පන ගණ්ටිපදකාරකයාදීහි පරවාදෝති අජානන්තේ. පුරාණේ හිටපු ගණ්ටිපදකාරක සන්නංශලා පවා මේක පරවාදයක් බව අද අපි වෙලාව තිබ්බොත් සකවාද පරවාද කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගන්නවා. ඒක නොදැන අත්තනෝමතියා සංසන්දිත්වා ලිඛිතං. අත්තනෝමතියෙන් සංසන්දනය කරලා ලියපු මේ මතය විභජ්‍යවාදී මණ්ඩලම්පි පවිසිත්වා. මේ විභජ්‍යවාදී මණ්ඩලයටත් ඔය වැරදි මතේ බැහැගෙන යාව අජ්ජතනා සාසනං දූසේති. අද දක්වාම මේ ශාසනයේ දූෂණය වෙන්න හේතු වෙනවා. පුරාපිකිර ඉස්සරත් ඉමස්මින්පි දමිල රට්ටේ, මේ ටීකාව ලියන ටීකාචරණ වහන්සේ ඉන්නේ චෝලදේශේ, මට මතක හැටියට ඉන්දියාවේ, ඒ දකුණු ඉන්දියාවේ දෙමිල රටේ. කෝචි බින්න ලද්දිකෝ නාගසේනෝ නාම තේරෝ, තේරවාදීන් බිඳුණු නාගසේන කියන මේ ස්වාමීන් වහන්සේ කුණ්ඩලකේසී කියන වස්තුවක් අරගෙන පරවාද මතන ණය දස්ස නැත්තම් දමිල කබ්බ රූපේන, කබ්බ කියලා කියන පාලියේ මේ කාව්‍ය කාව්‍යකරණයකින් ඉමං සුරාපානස්ස ජානිත්වාව පිවනේ අකුසල ණයක්, දන දනම බිව්වොත් විතරයි අකුසල් වෙන්නේ කියන මේ වැරදි මතේ එදත් තිබිලා තියෙනවා. අඤ්ඤංච දේශ කාලාදී බෙදේන අනන්තම්පි ඤෙය්‍යං සබ්බඤ්ඤත ඥානං සලක්කන වශයෙන්ව ඥාතුම් නසක්කෝති, ඥානේන පරිචින්නන්තේන ඤෙය්‍යස්ස අනන්ත හානි ප්‍රසංගතෝ අනිච්ඡාදී සාමාන්‍ය ලක්ෂණ වශයෙන්ව පන ඥාතුම් සක්කෝතිතිච, පරමත්ත ධම්මේසු නාම රූපං ඉත්‍යාදි බෙදෝ වේ පුග්ගලාදී සම්මුතිපි විසුම් වත්තු බෙදෝ ඒවාතිච ඒවමාදිකම් බහු විපරීත අත්තනය, මේ වගේ බොහෝ විපරීත අර්ථ අරගෙන කබ්බාකාරස්ස කවිනෝ උපදිසිත්වා කාව්‍ය දේවල් අරගෙන තස්මින් ප්‍රබන්දේ කාරණ භාසේ සතින් සම්මෝහෙත්වා ප්‍රබන්ධා පේසි මුලා වෙලා ඒ වගේ විස්තර කළාලු. තංච සබ්බන් නිස්සයි මං බින්න ලද්දික මතං, ඒ හැම එකක්ම නිසා මේ ලබ්ධිය බිඳුණු නිසා විභජ්‍යවාදී මතේ සම්මිස්සා, විභජ්‍යවාදීන්ගේ මතේ මිශ්‍ර වූ මිශ්‍ර වෙලා මේක බොහෝ කල් පැවතුණාලු. තම්පන පච්චා ආචාර්ය බුද්ධප්පිය මහතේරේන, මේකෙදී අපිටත් ගුරුවරු කිව්වේ මේ රූප සිද්ධිය ලියපු ස්වාමීන් වහන්සේ, ඒ චෝලිය බුද්ධප්‍රිය ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ, බාහිර අබ්බරිකන් දිට්ටිජාලම් විඝාටිත්තා, ඔය විභජ්‍යවාද මණ්ඩලේ ඇතුලෙත් තිබ්බ පිටත් තිබ්බ මේ දෘෂ්ටි ජාලේ දෘෂ්ටි දැල ලිහලා ඉද පරිසුද්ධං සාසනම් පතිට්ඨහ පෙන්තේන, සාසනේ පිරිසිදුව පිහිටුවමින් සෝදිතම්පි, මේ සෝදනය කළා වූ කතාව සාරත දීපනියා විනේ ටීකායි සුරාපානස්ස සචිත්තක පක්කේව චිත්තං අකුසලන්ති සමත්ත වචනන් නිස්සයි කේහිචි විපල්ලත්ත චිත්තේහි පුන උක්කිත්ත සිරංජාත. ආපහු මේ මතේ හිසේ සෙව්වා කියනවා, උක්කිත්ත සිර කියලා කියන්නේ හිස එසෙව්වා. තංච මහා තේරේ විනිච්චිනිත්වා ගාරය්‍ය වාදංකත්වා මද්දිත්වා, මේක ගැරහීතු වාදයක් කරලා මැඩලා ලද්දිගාහකේච භික්ඛු වියෝජිත්වා ධම්මේන විනේන සතු සාසනේන චිරේනේව රූපසමිතා, සාසුරු සාසනානුකූලව මේක සංසිඳෙව්වා. ලද්දිගාහකේච භික්ඛු වියෝජිත්වා, වැරදි අදහස් ගත්ත අය වෙන් කරලා විත්තාරතෝ මයං වියෝජිත්වා තේනේ වෙත්ත මයන් ඒවම් විත්තාරතෝ ඉදම් පටික්කිපින්ම. ස්වාමීන් වහන්සේ කියන අපිත් මෙච්චර වෙලා මේ විස්තරව මේක බහැලුවේ වෙන හේතුවක් නිසා නෙවෙයි, මා අඤ්ඤේපි විභජ්‍යවාදිනෝ අයං ලද්ධි දූසේසි, විභජ්‍යවාදයේ දූෂණය නොකරවා කියන මේ බලාපොරොත්තුවෙන් තමයි මේක ලිව්වේ කියන. තස්මා ඉද උත්තානි අවුත්තානිච කාරණානි සුට්ටු සල්ලක්කේත, අපිත් කියපු කරුණොත් තව නොකියපු කරුණු තව තියෙනවා නම් ඒවා ඔක්කොම සලකලා යථා ආගම විරෝධෝ නැහොති තථාත්තෝ ගහේතෝ, ආගම විරෝධයක් නැතුවම අර්ථ ගණ්ඩ කියලා කියනවා. පේනව නේද මේ පුංචි අචිත්තක සචිත්තක කතාවට මහායාන මත බින්න ලබ්ධික මත බැහැර කරපු විදිහ. ඒක පැහැදිලිවම වෙන් කරලා දැක්කෝ. ඒක අපිට තේරවාදී භික්ෂුන් වහන්සේලා විදිහට ඒක පැහැදිලිවම කියන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකයි මේ ස්වාමීන් වහන්සේ දැන් මේ සන්නසල එහෙම නොකලා නම් අද අපිට හිතා ගන්න බැහැ පිරිසිදු තේරවාදේ මොකක්ද, බාහිර බින්න ලබ්ධික මතය මොකක්ද කියන එක පැහැදිලි නේ. ඒ නිසා අපි බින්න ලබ්ධික මතයක් ආවොත් ඒක පැහැදිලි වෙන ඉතින් අපි බැහැර මේ ඔක්කොම එකතු කරගෙන අපිට නිවන් දකින්න මේ ගමන යන්න බැහැ. එහෙම කලවම් කරගෙන ආව නම් අද අපිට මේ ටිකවත් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා බොහොම වෙහෙසිලා පිරිසිදු කරලා දුන්න මේ ශාසන රටාව පවත්වගෙන යන්න අපි උත්සාහ. හැබැයි තව කාරණයක් තමයි, පෞද්ගලිකව මෙන්න මේ වචනේ නිසා සාරත් දීපනී ටීකාවට අපි කවදාවත් ගරහන්නේ නැහැ. ඒ කියන්නේ විමති නෝදනී ස්වාමීන් වහන්සේවත් එහෙම ගැරහීමක් කරලා නැහැ ටීකාචරණ වහන්සේට. මොකද උන්වහන්සේ කියන්නේ ඒකශෘතධාරී ස්වාමීන් නම. ඒ නිසා අපි ඒ ටීකාවත් ප්‍රයෝජනට ගන්නවා. මේකත් මේ විදිහට මතේ පිළි අරගෙන යනවා. ඒතර ප්‍රශ්නයක් නැහැ. සන්නංශ මෙන්න මේ වගේ තැන්කීපයක් ඔය ආපහු මේ මිශ්‍ර වුණා කියන එක තමයි ඔය කියන්නේ මේ සන්නංශලා. ඒ කියන්නේ අර අවුරුදු 1000ක් සාසනේ කලවම් වෙලා තිබ්බට පස්සේ නේ සන්නංශ මේ සන්නංශ ඉස්සල්ලාම ලියන්නේ. ඒතර මේකට පස්සේ තමයි අනිත් සන්නංශලා ටීකා ටික ලියන්නේ. ඒතර ඒ වෙද්දි මේ සමහර පුංචි මත වගේක් මේකට ඇතුළත් වෙලා තිබිලා තියෙනවා. එහෙමයි සම්පූර්ණ අනිත් 198ක්ම අපි පිළිගන්නවා 98නේ 99ක් මේ වගේ කලාතුරකින් ඉතින් ওই එකක් දෙකක් ඉතින් තියෙන්න පුළුවන් එහෙම එහෙම අන්නහ පේ වෙනවා කියලා කියනවා එහෙමයි එහෙම නැහැ එහෙම එහෙම ආපත්‍ය නැති වුණත් සමහර වෙලාවට සම්නංශ මේ අකුසලයක් වෙනවා කියන්නේ අන්න ඒක තමයි ඒක තමයි මේ සංසාරෙ දිගට විස්තර කරන්නේ ඕක ගැන තමයි අර දැන් ඒක ඇත්තටම හිතා ගන්න බැරි දෙයක් සම්නංශ ඒක තමයි ඔය ඔප්පු කරලා පෙන්නන්නේ අභිධර්ම ක්‍රම ඔක්කොම දාලා කියනවා ඒක අකුසලයකින්ම තමයි මේක වෙන්නේ කියලා මේ ටික සම්න්නත් දැන් ඔක පැහැදිලි කරන්න ඔක්කොම කියන්න එනවා. ඈ? අකුසලයක් වෙනවා කියන එකම තමයි වෙන්නේ. සත දැක්කම නැතත් ඒ කියන්නේ දැන් විශේෂයෙන් ප්‍රාණ සංඥාව තියෙන්න එපා. ඒ කියන්නේ ප්‍රාණියක් ඉන්න ඕනේ ඉතින්. මරණ චේතනාව, වදක චේතනාව නැත්තම් වෙන්නේ සමහර සංසිඳින් බෙහෙතක් බොන විදිහට බොනවා. දැන් අපි හිතමුකෝ පාරේ ඇවිදිනකොට ඇත්තටම දැන් සත්තු මැරෙනවා ඉතින් ඕක. පොඩි සත්තු කොච්චර පෑගෙනවද? එහෙම යන්න බෑනේ අපිට පාරේ. සංස? අවිදීමන්නේ. අපි බලමුක සුරාපාන ශික්ෂාවද නේද? එහෙමත් උනොත් පේන වෙනවා කියන එක පේන. දැන් සමගට දුම් ඇල්ලුවොත් හරි නේ. පිවන කතාවම කියන්නේ නැහැ ඉතින්. නේද? ඕකේ අංග ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕනේ සන්නස. වදක චේතනාව නේද? ඇත්තටම පණුව ඉන්නවා කියලා කොහොමද අපි දන්නේ? ඔව් ඉතින්. දොස්තර මහත්තයාටින් බෙහෙතක් දුන්න වැළඳ වෙච්චා. පණුව මැරෙනවද කියලා ස්ථිරවම කියන්නත් බැහැනේ ඉතින් පණුව නැත්තම්. අන්න ඒක ප්‍රාණ සංඥාව කියන එක අඩුයි නේ. එනම් බිත්තර දාපුවාම නේද? බිත්තර දාපුවාම නේද? අපි ওই ටික දැන් ශික්ෂාපද ආපුවාම කතා කරමුකෝනේ. ආ. ඔව් ඒක තමයි ඇස්ම එතන චේතනාවක් සුරාවේදී සුරා රසයේ දැනෙද්දී එනවා කියන එක. දැන් අපිට නිින්දෙන් වගේ මේ සංස කියනවා ජවන චිත්තයක සමහරක් විට මේ බොහොම සුළු වේගෙන් යන්න පුළුවන්ලු. හිතා ගන්න බැරිලු ඒක මොකක්ද උනේ කියලා. ඒ කියන්නේ චිත්තයේ වේගය නිසා. ඒතර ඒ වගේ සුරාවක් කියන එක නම් ඒ සුරා ස්වභාවයේ තියෙනවා නම් මෙතනින් යනකොටම මේ අකුසල සිතක් පහළ වෙනවා කියන එක තමයි කියන්නේ. පහළ වෙනවා නිතන් නම් ඉතින් එක ජවන් වීතියක් ගියත් ඇතිනේ අපිට අල්ලන්න බෑ ඒක හොයන්න බෑ එහෙමයි එහෙමයි එහෙම තමයි කියන්නේ සුරා පිවනේදී එහෙම ඔව් මොකද දැන් මද්ද්‍රව්‍ය ඇඟට වැටෙනකොට සන්නසේ මද්ද්‍රව්‍ය නිසා එන වෙනස් වීම එනවනේ එතකොට ඒ අකුසල සිතක් ඒකෙදි ඇති වෙනවම කියන එක තමයි කියන්නේ එහෙම ඇහු නැස්ම ආ මෙහෙම යෝග නිවන් දකින්න අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් දන්නේම නැතුව අපි වතුර කියලා හිතලා මද්ද්‍රව්‍ය පෙවුනොත් වෙරි හිඳුනට පස්සේ ආපත්‍ය දෙසා ගන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙමයි. ඒක නම් ඔයා මේ බෙහෙත් වලටත් දේසජ්ජත් හන්දේ ඒක කියනවා. ඒක කියන. එහෙමයි. ඔව්. අපි දැන දැනම තමයි ගන්න හොඳ නැත්තේ ප්‍රධාන වශයෙන්. එතකොට අපිට ප්‍රසාස්ත්‍රූ පටිගියත් එනවනේ. පොඩ්ඩක් මත් වුණාට කමන්නේ කියලා දැන දැන ගත්තොත්. සාංශ. අරිෂ්ඨ තේරෙනවා නම් මත් වෙනවා කියලා ඉතින් දැන දැන වුණත් ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ හොඳටම පල්ලෙච්ච අරිෂ්ඨ නම්. එහෙම හොඳ නැහැ. ඒතකොට බෑසන්න. එහෙම. එතකොට නම් අර ප්‍රඥප්තිය දැන දැන ඉක්මවීම නිසා මේ අකුසල් වෙනවා. අරක භයානකයි. දැන දැන සිල්පද කඩන එක හේතුව දැන් ලෝකේ තියෙන උතුම්ම තැනටනේ පටි ගියන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ නිතර බලන්නක ලේසි නෑ වැඩේ. වෙන්නේ නෑ. මහිම නම් පේන්නේ නෑ ඉතින්. ඒක අපිට තේරෙනවා නම් මත් වෙන ස්වභාවයක තියෙනවා කියලා ඉස්ම ගන්න හොඳ නැහැ. වෙඩින් කේක් වැඩියෙන් ගත්තාම ඒවට අරක්කුත් දානවනේ. වයිනුත් දානවා, ජම්බෝල පොතු, ওই වගේ නිකන් පල් වෙන ඒවා ගොඩක් දාන රට ඉඳි. ඒ වගේ දානවා. ඒ වගේ සැක තියෙන ඒවා ඉතින් අපි අරගන්න නැතුව එමු නේ. වෙඩින් කේක් නොවලඳුවා කියලා ඉතින් ප්‍රශ්නයක් නේ. හරි. එහෙනම් එන්නකෝ අපි අට කතාවට නේද? දැන් කියනවා. එහෙමයි සාංශ. ඒ කියන්නේ පැනවීම ශික්ෂාපදයේ පනෝප බව දැනීම. එහෙමයි සාංශ. ඊළඟට කියනවා දැන් අනිවාර්යෙන්ම අකුසල් සිතින් වෙන ඒවා නම් ඒවා ලෝක වජ්ජයි. හැබැයි ඉතිරි ඒවා අකුසල් වලින්ම නොවන කුසල් සිතින් කැඩෙන්නත් පුළුවන්. සමහර ඒවා අව්‍යාකත හිතින් කැඩෙන්නත් පුළුවන්. ඒක රහතන් වහන්සේලා අතින් බිඳෙන්නත් පුළුවන්. ඒ ශික්ෂාපද වලට මොකද කියන්නේ? පඤ්ඤත්ති වජ්ජ. තත්ත ලෝකවජ්ජේ අනුප්පඤ්ඤත්ති උපජ්ජමාන. ඔය ලෝකවජ්ජ ශික්ෂාපදවල අනුප්‍රඥප්තිය උපදිනවන්නම් තව පැනවීම කරනවනම් රුන්දන්ති. ඒ කියන්නේ අවහිර කරමින් රුන්දන්ති. ඉති වීතික්කමං රුන්දන්ති. වියතික්‍රමනේ තවදුරටත් අවහිර කරනවා. ద్వාරං පිදහಂತಿ. වීතික්කම ලේසස්ස ద్వාරං පිදහಂತಿ. තවදුරටත් කැඩෙන්න තියෙන ලේස වහනවා ලෝකවජ්ජ ශික්ෂාපදවල. ඒ වගේම සෝතම් පච්චින්දමාන. ශික්ෂාපද කැඩෙන මේ ශ්‍රෝතේ සෝතම් කියලා කියන්නේ తදුබය ලේස ගහන ద్వාරාණං වශයෙන් අවිච්චින්නම් වීතික්කම සෝතම්. ශික්ෂාපද කැඩෙන ශ්‍රෝතේ ඒ ගලා යාම වහලා දානවා කියලා කියනවා. ගාල්ලතරං කරන්ති උපජ්ජන්ති. ශික්ෂාව එහෙමනම් ලෝකවජ්ජ ශික්ෂාපදවල තව අනුකොටස් පනවනකොට දිගින් දිගට පණවීම කරනවා නම් මොකද වෙන්නේ? ශික්ෂාපදේ දැඩි වෙනවා. වහන්න පුළුවන් අනිත් හැම පැත්තම ලේස ඇදලා යන්න පුළුවන් තැන් ඔක්කොම බුදුරණන්සේ වහලා දානවා. ලෝකවජ්ජවල අනුප්‍රඥාම්තිවල තියෙන ලක්ෂණේ මේ. පැහැදිලි නේද? ඇයි දැන් මේ තුනන් ධම්මම් පරිසේවති කියලා කියනකොට ලේසයක් අරගෙන මොකද කරේ? තිරිසන් සතෙක් එක්ක මේවා කරා. දැන් අන්තමසෝ තිරච්ඡාන ගතායිපි කියලා මොකද කරේ මේ ශික්ෂාපදේ? තවත් දැඩි කරලා පැනෙවුවා. ඊට පස්සේ කියනවා අඤ්ඤත්‍ර අදිමාන අඤ්ඤත්‍ර සුපිනන්ත අයම්පන වීතික්කම අභව අබ්බෝහාරිකත්තාච මුත්ත. මේක වීතික්‍රම අභාවයෙන් ඒ වගේම අබ්බෝහාරික නිසා කිව්වා. හැබැයි පන්නත්ති වජ්ජේ අකතේ වීතික්කමේ වියතික්‍රමණයක් නැතුව ප්‍රඥප්ති වජ්ජ ශික්ෂාපදවල උපජ්ජමාන සිතිලං කරොන්ති. ශික්ෂාපද මොකද වෙන්නේ? ලිහිල් කෙරෙනවා, සිතිල කෙරෙනවා. මෝචෙන්ති මුදවත් ద్వාරං දදමාන දොරටු ඇරලා ඉඩ දෙනවා. අපරාපරම්පි අනාපත්තින් කුරුමාන අපජ්ජති. අපරාපරවත් කියන්නේ තවදුරටත් අනාපත්ති කරව අනාපත්ති බලමින්ම ප්‍රඥප්ති වජ්ජ ශික්ෂා. දැන් අපි ඝන භෝජන ශික්ෂා පදේ ගත්තොත් එහෙම කොච්චර දුරට එනවද? අන්න අර හතක් විතර එනවනේ නේද? චීවර දාන සමේ, චීවර කාල සමේ, නාවාබිරුහණ සමේ, සමන බත්ත සමේ නේද? අන්න ඒ හැම එකකෙදිම ආපහු මොකද උනේ? ශික්ෂා පද ලිහිල් උනා. පැහැදිලි නේ? හැබැයි ඒ ශික්ෂා පද වලට මොන ශික්ෂා පද කියලාද කියන්නේ? පඤ්ඤත්ති වජ්ජ ශික්ෂා. ලෝක වජ්ජ ශික්ෂා පද නම් මොකද වෙන්නේ? ආය ප්‍රඥප්තිය පැනෙවුවොත් මොකද වෙන්නේ? කෙලින්ම දැඩි වෙනවා ශික්ෂා පද. කියන්නේ සන්නස එතන ගන්නවද නැද්ද කියලා කියන්නේ මේ එතන ශික්ෂා පදයක් කැඩෙන තැනක් බලලා ගන්න ඕනේ අපි එහෙම. ඔව් ඒ අචිත්තක සචිත්තක භාවයේ සන්නස ඒ දෝලණය වෙන්නේ අපේ අර මේක බැල අවබෝධයක් නැති නිසානේ. දැන් මෙතන අචිත්තක සචිත්තක කියන්නේ ශික්ෂා පදයක් ගැන. ඒතර අතන දැන් මොකද්ද තියෙන ශික්ෂා පදේ? අන්න අදින්නාදානේ නම් ඒක සලකන්න ඕනේ. සාංගික භාණ්ඩ මාරු කිරීම මොනවා හරි ශික්ෂා පදයක් නම් ඒක බලන්න ඕනේ. ඒකත් එක්ක තමයි. අර වගේ වේමතික භාවයක් තියෙනවා නම් ඒක හරියටම නිෂ්ඨාපනයකට ඇවිල්ලා තමයි කරන්න ඕනේ. නැත්තම් අපි පස්සේ හරි ගෙවනවා කියලා හිත පිහිටුවගෙන කරන්න ඕනේ. ප්‍රශ්නයක් ආවොත් මේක අපි නිවැරදි දේ කරනවා. අන්න එහෙම හිත පිහිටුව ගත්තාම හරි. නැත්ත සමාගිට අපිට අයින් කරන්නම වෙන අවස්ථා තියෙනවනේ. එතකොටදී අර හිත තියාගත්තාම හරි. සංස කෙටියෙන් කිව්වොත් සංහස ලෝක වජ්ජ කියලා කියන්නේ හැමතිස්සෙම ඒ ශික්ෂාපදයේ කඩන්න ඕනි අකුසල් සිතකින්. අකුසල් සිතක් නැතුව කැඩෙන ශික්ෂාපද නම් ප්‍රඥප්ති වජ්ජ. අකුසලයක්ම නම් වෙන්නේ ලෝක වජ්ජ. හැබැයි ප්‍රඥප්ති වජ්ජේ වුණත් අකුසල් වෙන්න පුළුවන් දන දන කඩනවා නම්. ඒක වෙනම කතාවක්. දැන දැන කඩන නිසා, ඒ කියන්නේ ශික්ෂාපදයේ කැඩෙන බව දන්න නිසා, හේතුව අර බුදුරණන්සට අගෞරව වෙන නිසානේ. නමුත් අපි ස්වභාවයෙන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ප්‍රාණඝාතය කියන එක. ප්‍රාණඝාතය කවදාවත් කුසල් ලිතකින් කරන්න බෑ. රහතන් වහන්සේලා අතින් වෙන්නේ නැහැ. ලෝකේ කවුරු කරත් ප්‍රාණඝාතය කරනවා නම් කෙරෙන්නේ අනිවාර්යයෙන්ම අකුසල් සිතක් උපනිශ්‍රේ වෙලා. ඒ නිසා ඒකාන්තයෙන්ම ප්‍රාණඝාතය කියන ශික්ෂාපදය ලෝක වජ්ජ. සුක්ඛ විසට්ටිය කියන එක ලෝකේ කවුරු කළා? ගිහියෙක් කළා, සාමණේර කෙනෙක් කළා, භික්ෂුවක් කළා. අනිවාර්යයෙන්ම රාගසිතක් උපනිශ්‍රේ වෙලාමයි කරන්න. කෙනෙක් අපි තුන් කූඹියෙකුට දානි දෙන්න කියලා හරි හිතලා, නමුත් මෝචන ආසාද චේතනාව නැමැති මේ රාගයේ උපනිශ්‍රේ වෙලා තමයි ධාතු පිට වෙන්නේ. ඒක ලෝක වජ්ජ ශික්ෂාපදයක්මයි. කාන්තාවන් එක්ක දුහුල් වචන කතා කරනවා. කවදාවත් දුහුල් වචන වෙන්නේ නැහැ කුසල් ඉතින් කතා කරාම. තොට කාය සංසග්ගේ කියන එක, දුට්ටුල්ල වාචාව කියන එක, ඕවා ලෝක වජ්ජ. හේතුව ලෝකේ කවුරු කරත් කොහොම කළත් අනිවාර්යයෙන්ම කෙරෙනවා නම් කෙරෙන්නේ ඕවා අකුසල් හිත්වලින්මයි. පරුස වචන කීම මොකද වෙන්නේ? ලෝක වජ්ජයි නේද? මුසාවාද කියන එක ලෝක වජ්ජයි. අදත්තාදාන කියන එක ලෝක වජ්ජයි. සමහර කිට ඔය පටික හිතෙන් වෙන්නත් පුළුවන්, ලෝභ හිතෙන් වෙන්නත් පුළුවන්, උපේක්ෂා සිතෙන් වෙන්නත් පුළුවන්. ඇයි ඒ? ලෝභ සිත්වලත් උපේක්ෂා සිත් තියෙනවනේ, ලෝභ සිත්වලත් සෝමනස්ස සිත් තියෙනවනේ. හැබැයි ඔය කියන අකුසල් සිත් 12 යෙදෙන චෛතසිකයකින් ඒ සිතකින් තමයි මේ ශික්ෂාපදේ කැඩෙන්නේ. එහෙම තේරුම් ගත්තහමත් හරි. ලෝකවජ්ජයි කියලා කියන්නේ ශික්ෂාපදේ ඉක්මවද්දී අනිවාර්යෙන්ම අර අකුසල් 12න් ඒ යෙදෙන සිතක් එනවාමයි. එහෙමත් කියනවා සන්නස් ලෝකවජ්ජිකේ. ඒ කියන්නේ ඒක ගිහියෙක් කරත් සන්නස් අකුසල් හිතකින් තමයි කෙරෙන්නේ. එහෙමයි. එහෙම ලෝකේ වරදක් විදිහට සලකන නිසා සන්නස්. ඕකේ පාචිත්ති පාළියේ තියෙන අය ලෝකවජ්ජං කියන එකේ නිරුක්තිය මේ පාචිත්ති යෝජනා පොතේ මම ඒක කියන්නම් ඕනනම්. ලෝකයා විසින් ගැරහි භාවයට පත් වෙන නිසා තමයි ඔය මට මතකයි ලෝකවජ්ජ කියලා කියන්නේ. ලෝකයා පොදුවේ මේක වරදක් විදියට හඳුන්වන්නේ. ඒක තමයි ධර්මතාවයේ සම්මතේ. يعني ලෝකයේ තියෙන පරමාර්ථ ස්වභාවයන් ගත්තහම කුසල් අකුසල් ඒවා ගත්තහම මේක අකුසලයක්. අකුසල් හිතකින් තමයි ලෝකවජ්ජ වෙන්නේ. ඒක තමයි ප්‍රධාන කාරණා. එහෙම අන්න හරි දැන දැන කැඩුවොත් අකුසල් හිතකින් උනත් කඩන්න පුළුවන්. හැබැයි සමහරුන්ට ඕක කුසල් හිතිනොත් වෙනවා. ඊට පස්සේ රහතන් වහන්සේලාට වෙන්නත් පුළුවන්. කුසල් හිතින් සහ ප්‍රධාන වශයෙන් අව්‍යාකත හිතින් වෙනේව තමයි ප්‍රඥප්ති වජ්ජ. හැබැයි ප්‍රඥප්ති වජ්ජේ උනත් දැන දැන කඩනවා නම් අකුසල්. ඒතර ශික්ෂාපදවල අත්තාපත්ති කුසල චිත්තතෝ ආපජ්ජති අත්තාපත්ති අකුසල චිත්තතෝ ආපජ්ජති අත්තාපත්ති අව්‍යාගත චිත්තතෝ ආපජ්ජති ඔය විදිහට පරිවාර පාළි සානස ආපහු මේක ලස්සනට බෙදෙනවා. ඒ කියන්නේ සමහර ආපත්‍ති තියෙනවා කුසල් සිතින් වෙන්න පුළුවන්. සමහර ආපත්‍ති තියෙනවා අකුසල් සිතින්මයි. සමහර ආපත්‍ති තියෙනවා අව්‍යාගත සිතින්මයි. එතකොට ඒක තේරුම් ගත්තාම හරි. ඉක්මා යෑම නිසා ප්‍රඥප්තිය වුණත් අකුසල් සිතකින් කැඩෙන්න පුළුවන්. හැබැයි එහෙම මොකක්වත් නැතුව සමහර විට අපි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශික්ෂාපදේ දන්නේත් නැහැ. මල් කඩනවා. හැබැයි කුසල් සිත හැබැයි ආපත්‍ති. හේතුව අර මේ මල කඩන බව දැන දැනනි කැඩුවේ. ඒ නිසා. ඉතින් ශික්ෂාපදේ දැන දැනත් කඩනවන ආපත්‍යත් සිද්ධයි අකුසලයක් සිද්ධයි. ඒ වස්තු විජානනයක් තියෙනවා ප්‍රඥාන්ති විජානනයක් තියෙනවා ඒකත් දැන දැනමයි මේ මල කඩන්න. අන්න ඒ විදිහට ඉතින් අපිට අනිත් ශික්ෂාපද ඔක්කොම තෝරගත්ත හැකි ප්‍රශ්නයක් නෑ. ඒක හරි ඒක හරි. ඒ අර කියන්නේ මේ ප්‍රඥාන්තිය දන්නේ නැහැ කියලා ඒකයි සාන්ත. දැන් මල කඩනවා කියන ප්‍රඥාන්තිය දන්නේ නැහැ කියලා බේරෙන්න බෑ. ඒක සචිත්තකයි කියලා කිව්වේ අර වස්තු විතික්‍රමන භාවය දන්නවද නැද්ද කියන එක අනු. එනේ මල කඩනවද නැද්ද කියන එක දන්න එක තමයි. ඒක අර නොදැන උනම් දැන් මෙවුන්දම් සේවනේ කියන්නකෝ. එයා ඉගෙනගෙන නැහැ. උපසම්පදාව ගන්නවා සීමා මාලකදී නිස්සය අකරණීයවත් ඉගෙන ගන්නෑ. ඇවිල්ලා ඉතින් මෙවුන්දම් සේවනයක් කරනවා. දැන් මොකද වෙන්නේ? හැබැයි යාට මෙවුන්දම් සේවන පරාජිකාව උනාද නැද්ද කියන එක තීරණය කරන්නේ මෙයා ශික්ෂාපදේ දන්නවද නැද්ද කියන එක නෙවෙයි. ඒකෙන් බේරෙන්න බෑ මෙයා දැන දැනම මෙවුන්දම් සේවනේ ඉවසුවද. අන්න සාදියන්තස්ස ආපත්‍ය කියලා කියන්නේ එතන. ඒ කියන්නේ මාර්ගයෙන් මාර්ගයේ ප්‍රතිපාදණය වෙන්නත් ඕනේ ඉවසීමක් තියෙන්නත් ඕනේ. අන්න ඒක දන්නවනම් ශික්ෂාපදේ දන්නේ කියලා බේරෙන්න බෑ. හේතුව මෙවුන්දම් සේවනය නම් කෙලින්ම ලෝකවජ්ජ ශික්ෂාපදය. පැහැදිලි යතිනේ. සම්ප්‍රප්පලාප නම් ඉතින් කුසල් හිත් වලින් කියන්න බෑනේ අස්ම. සම්ප්‍රප්පලාපේනේ කර්මපතයක් නේ සම්ප්‍රප්පලාපය කියන එක. කුසල ඉතින් කොහොමද සම්ප්‍රප්පලාපයක් කියන්නේ? රහතන් වහන්සේ කොහොමද කියන්නේ? ඒක අපේ ජවනේ කොහොමද ඉතින් කුසල් අකුසල් නේ තියෙන්නේ. දර්ජවන් වාචී විඥාති යනවා නේ අකුසල්. සම්ප්‍රප්පලාපේ ප්‍රහීන වෙන අවස්ථාව පොඩ්ඩක් බලන්න ඇස්ම. දෝෂයත් එක්ක නේ දෙන්නේ. පොඩ්ඩක් බලන්න. ලෝභිනුත් වෙනවා නේ සම. ඒක තමයි. එතකොට ඒ අර මේ අනුශේ ප්‍රහාණය වෙන ක්‍රම තියෙනවනේ ඒකත් එක්ක. නමුත් ඉතින් අපි කියන තරම් සම්ප්‍රප්පලාප නම් කොහොමවත් කියන්නේ නැහැ. සෝවන් අරණන්ති නේද? කලාතුරකින් අර දැන් ආර්ය උපවාදයක් උනත් වෙන්න පුළුවන්නේ සෝවන් උත්තමයට ඉහළ මාර්ගඵල ලාභී කෙනෙකුට. අන්න ඒ වගේ ඉතින් කලාතුරකින් ඉදෙන්න පුළුවන් ද කියලා බලන්න ඕනේ. දෝෂ චෛසිකයේද ලෝභ කොහොමත් කාමරාග පටික දෙක අනාගාමී වෙද්දිනේ නේද වෙන්න පුළුවන් ඉතින්. ඔව් නමුත් දැන් උන්වහන්සේට එහෙම නැහැ. ඒ නිරේගාමී පැත්ත ප්‍රහාණය කරලා තියෙන්නේ. ඕලාරිකෝ වෙන්නේ නැහැ. අන්න ඒකයි. ද්වේෂය වුණත් ඉස්සමච්චරීද කොහෙද සෝවාන් වෙද්දිම මට මතක හැටියට ප්‍රහාණය වෙනවා කියනවා. ඒ කියන්නේ ද්වේෂයේ සෑහෙන කොටසක් අඩු වෙනවා. සෝවාන් වෙද්දි දෝෂයේ පටිගේ ප්‍රහාණය වෙන්නේ අනාගාමී වුණාට සෝවාන් සකදාගාමී වෙද්දි ඒත් කොටස් ගොඩාක් ගැලවිලා යනවා. ඒක වෙනම කියනවා. වෙන්නේ සවන්නස. එහෙම ඊට පස්සේ කියනවා අන්තමසෝ තංකනිකායිපි. මෙතන කියනවා ඝන භෝජන පරම්පර භෝජන ආදීසු අනුප්පඤ්ඤත්යෝ විවේක අපි කිව්වනේ. අන්තමසෝ තංකනිකායිපි ඉති ඒව රූපාපන කතේ වීතික්කමේ උප්පන්නත්තා පඤ්ඤත්ති ගතිකාව හෝති. මේවා ප්‍රඥාප්ති ගතිකයි. ඉදම් පන පටම සික්කාපදන් යස්මා ලෝක වජ්ජා න පන්නත්ති වජ්ජා. එහෙමනම් මේ මෙවුන්දම් සේවන කියන ශික්ෂාපදේ ලෝක වජ්ජයයි ප්‍රඥප්ති වජ්ජ නෙවේ. තස්මා අයම අනුපඤ්ඤත්ති රුන්දන්ති ద్వාරම් පිදහಂತಿ සෝතම් පච්චින්දමාන ගාල්ලතරං කරොන්ති උප්පජ්ජන්ති. මේ අනුප්‍රඥන්තිය පාර වහලා දොරවල් වහලා සෝතේ සිඳලා ගාල්ලතර කරලා තමයි මෙතනදී අනුප්‍රඥප්තිය ඉපදුනේ කියලා කියනවා. ඒවං ද්වේපි වත්තුනි සම්පින්දෙත්වා. මෙසේ වස්තු දෙකක් පිඩු කරලා මූලච්ඡෙජ්ජ වශයෙන් දල්ලතරං කත්වා පඨම පරාජිකේ පඤ්ඤත්තේ. මුල් සිඳීම් වශයෙන් දැඩි කරලා පළවෙනි පරාජිකාව පැනවූ කල්ලි අපරම්පි අනුප්පඤ්ඤත්තාය. නැවත අනුප්‍රඥප්තිය පිණිස වජ්ජිපුත්තක වත්තු උදපාදී. ආපහු දැන් ඕක එනවනේ අර සික්ඛං අපච්චක්කාය දුබ්බල්ලයන් අනාවිකත්වා. ඔන්න ඔහොම කොටස් ටිකක්. ඒවට දැන් කතා වස්තු ටිකක් ඉස්සරහට එනවා. තස්ස උප්පත්ති නිදස්සනත්තං ඒතං උත්ත. නිදර්ශනේ කිව්ව ඒවංචිදම් භගවතා භික්ඛූණං සික්ඛාපදං පඤ්ඤත්තං හෝතිති. තස්සත්තු භගවතා භික්ඛූණං ඉදං සික්ඛාපදං ඒවං පඤ්ඤත්තං හෝතිච ඉදංච අඤ්ඤම්පි වත්තු උදපාදී කියලා කියනවා. අර ඒවංචිදම් භගවතා කියන මේක පද මාරු කරලා අර්ථ කියන්න ඕනේ. ඒ ඒවං චිදම් භගවතා භික්ඛූණං සික්ඛාපදං පඤ්ඤත්තං කියන එක භගවතා භික්ඛූණං ඉදං සික්ඛාපදං ඒවං පඤ්ඤත්තං. තේනව නේද? අර්ථය කියද්දි පද මාරු කරලා හෝතිච ඉදංච අඤ්ඤම්පි වත්තු උදපාදීති මක්කටි වත්තු කතා නිට්ඨිතා. ස්වාමීන් වහන්සේ අර ශික්ෂාපදේ කැඩෙන්න තියෙන අවස්ථාව වහනවා. පච්චින්දති කියලා කියන්නේ මේ හාත්පසින්ම වහලා දානවා. ඒ කැඩෙන බව සිඳිනවා. එහෙමයි සංස. මෙතනත් ඒ අර ශික්ෂාපදේ කැඩෙන්න පුළුවන් සිතුවිලි කාට හරි උපදිනවා නම් ඒව වහලා දානවා. එහෙමයි. අවසරයි. එහෙමයි. ඒ වචන දෙකද? ඔව්. වත්තු වියතික්‍රමන විජානන චිත්තය ප්‍රඥප්ති වියතික්‍රමන විජානන චිත්තය. මේකේ පොඩි සටහනක් තියෙනවා සංස. මේ මෙන්න මේක තියාගත්තා නම් හරි. චිත්තය anu කොටස් දෙකයි අචිත්තක සචිත්තක. යම් මෙවතක් සචිත්තක සමුට්ඨාන වලින් හටගාය නම් ඒක සචිත්තකයි. අචිත්තක සමුට්ඨාන දැන් මේ සමුට්ඨාන කතාවත් ඉගෙන ගන්න ඕන. ඉස්සරහට අපි ඒවා කියනවා. ඉස්සර මේ ප්‍රාණාතිපාතේ සුරාපානේ මේ වගේ ඒවා. මේ වත්තු වියති වීතික්කම විජානන චිත්තය. ඊළඟට එනවා පඤ්ඤත්ති විජානන චිත්තේ. හරි නේද? එහෙමනම් අපි ඊළඟ ටික විවේකයෙන් පස්සේ සාකච්ඡා කරමු. විනාඩි 10ක වගේ. එහෙමනම් අපි ඉතර ටික පටන් ගමු නේද? අපි ඊළඟ කොටස ආපහු පෙළ කියන්න තියෙන අනිසංස සන්තත භානවාරය නේද? වජ්ජිපුත්තක ඒකෙදි කියනවා මේ වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලාගේ කතාවේදී තේන කෝපන සමයේන සම්බහුලා වේසාලිකා වජ්ජිපුත්තකා භික්ඛු යාවදත්තම් බුන්ජින්සු. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇතිතාක් දාන ආදී වළඳලා යාවදත්තම් සුපින්සු. තමන් කැමති දාක් ඉදින් නිදා ගන්නවා. යාවදත්තම් නහයින්සු. තැන් පහසු වෙනවා. යාවදත්තම් බුන්ජිත්තා යාවදත්තම් සුපිත්වා යාවදත්තම් නහයිත්වා. ඔව් මේක ඉතින් කාලා නිදාගෙන නාලා එහෙම තමයි තියෙන්නේ ඉතින් තිබ්බට අර විදිහට තමයි අර්ථ ගන්න ඕනේ. ඒ කියන්නේ කලින් දවසේ වළඳලා නිදාගෙන පස්සේ නානවා. එහෙම ගන්නත් පුළුවන් නේ. අයෝනිසෝ මානසිකරිත්තා කොහොම හරි වෙන්නේ මොකද නුනුවණින් මෙනෙහි කරලා සික්කං අපච්චක්කාය දුබ්බල්ලයන් අනාවිකත්වා. ශික්ෂාපදය ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට අපච්චක්කාය ප්‍රතික්ෂේප නොකොට දුබ්බල්ලයන් අනාවිකත්වා දුර්වල බව ප්‍රකාශ නොකොට මේක රැකගන්න බෑ කියන එක කියන්නේ නැතුව මේ තුනන් ධම්මං පතිසේවෙන්සු මෙවුන්දම් සේවනය කළා. තේ අපරේණ සමේන ඥාති බෙසනේනපි පුට්ටහ භෝග බෙසනේනපි පුට්ටහ රෝග බෙසනේනපි පුට්ටහ ඥාති ව්‍යසන භෝග ව්‍යසන රෝග ව්‍යසනෙන් පැහැසිලා ආයුෂ්මත් ආනන්ද සාන්නාන්ස ළඟට ඇවිල්ලා කියනවා න මයම් භන්තේ ආනන්ද බුද්ධගරයිනෝ න ධම්මගරයිනෝ න සංඝගරයිනෝ. අපි තුරුවන්ට ගරිහා කළේ නැහැ අත්තගරහිනෝ මයා මයන් අපි ගරිහා කරගත්තේ තමන්ටමයි. බන්තේ ආනන්ද අනඤ්‍ය ගරහිනෝ අපි අනිත් අයට අන අඤ්‍ය ගරහිනෝ කියන්නේ අනිත් අයට ගරිහා කළා නෙවෙයි. මය මේවම්හා අලක්කික අපිම තමයි අලක්කික කියලා කියන්නේ ලක්කික කියලා කියන්නේ නිකන් ඉසුරුමත් බව තියෙන ඒක නම් ඉංග්‍රීසියෙන් ලකී කියලා කියන්නේ ඔව් අවාසනාවන්තයි කාලකන්ණී අවාසනාවන්තයි. කාලකන්ණී කියන්නේ සංස පාලි පදයක්. ඔව් කාලකන්ණී ජාතකය කියලා ජාතකිකුත් තියෙනවානේ. එතකොට ඒගොල්ලෝ හරි මේ ඒක කියන මයන් අප්ප පුඤ්ඤා අපිට පින් නැති අවාසනාවන්තයෝ. යේ මයන් ඒවං සාක්කාතේ ධම්ම විනේ පබ්බජිත්වා නාසක් කිම්හා යාව ජීවං පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං චරිතෝ. සවාකාත ධර්මිනේ පැවිදිලා දිව්‍ය ඇතිතාවක් පිරිසිදු බ්‍රහ්මචර්යාව හැසිරෙන්න බැරි වුණා. ඉදානි චේපි මයම් භන්තේ ආනන්ද ලැබෙයාම භගවතෝ සන්තිකේ පබ්බජ්ජන් ලැබෙයාම උපසම්පදා. මෙවුන්ගම් සේවනය කරලා ඇවිල්ලා කියනවා අපි තුනුරන්ට ගරහා කරේ නැහැ අපිටමයි ගරිහා කරගත්තේ අපිට ආපහු පැවිද්දත් උපසම්පදාවක් දෙන්න කියලා කියනවා. ඉදානිපි මයම් විපස්සකා කුසලානං ධම්මානං පුබ්බරත්තා අපරත්තා පුබ්බරත්තා පරරත්තා බෝධිපක්ඛිකානං ධම්මානං භාවනානුයෝග අනුයුත්තා විහෙරියාම. දැන් අපි ඇවිල්ලා විදර්ශනා වඩන්න රාත්‍රී පෙරයම් මැදියම් මේවයි භාවනා කරන්න බෝධිපාක්ෂික ධර්මයන්ගේ භාවනා අනුයෝගයෙන් වාසය කරන්නම් අපිට පැවිද්ද උපසම්පදාව දෙන්න කියනවා. සාදු භන්තේ ආනන්ද භගවත වේතමත්තං ආරෝචේ හිති ඒවමා උසෝතිකෝ ආයස්මා ආනන්දෝ වේසාලිකානම් වජ්ජපුත්තකානම් පටිසුනිත්වා ඒන භගවතේන උපසංගමී උපසංගමිත්වා භගවත වේතමත්තං ආරෝචේසි. කතාව ඔක්කොම භාගතුන් වහන්සේට කිව්වා. අට්ඨහන මේතං ආනන්ද අනවකාසෝ යං තතහගතෝ වජ්ජීනං වා වජ්ජපුත්තකානං වා කාරණා සාවකානං සික්ඛාපදං සාවකානම් පරාජිකං සික්ඛාපදං පඤ්ඤත්තං සමූහනෙය්‍ය. මේ වජ්ජපුත්ත කියන බුද්ධක භික්ෂුන් වහන්සේලාගේ කාරණේ නිසා ඒ හේතුවෙන් ශ්‍රාවකයන්ට පනවපු ශික්ෂාපදයක් ආපහු සමූහනණය කරන්නේ නැහැ. ශික්ෂාපදයේ උල්ලංඝනය කරන්නේ නැහැ කිව්වා. අතකෝ භගවා ඒතස්මින් නිදානේ ඒතස්මින් ප්‍රකරණේ ධම්මින් කතං කත්වා භික්ඛු ආමන්තේසි. දැහැමි කතාවක් කළා භික්ෂු සංඝයා අමතලා යෝ භික්ඛවේ සික්ඛං අපච්චක්කාය දුබ්බල්ලයන් අනාවිකත්වා මේ තුනන් ධම්මං පතිසේවෙය්‍ය පතිසේවති සෝ ආගතෝ න උපසම්පාදේතබ්බ. ඒ කියන්නේ දුර්වල බව ප්‍රකාශ නොකොට, ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට, ප්‍රත්‍යක්ඥානෙ නොකොට මෙවුන්දම් සේවනය කළොත් නැවත උපසම්පදා කරන්න එපා කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න මේ පෙළ පාඩේ. හේතු වෙටි අටුවා ටීකාචරණ අසලා කියනවා නැ උපසම්පාදේ තබ්බෝ විතරක් කියපු නිසා පැවිද්ද දෙන්න පුළුවන්. පබ්බජ්ජාපේ තබ්බෝ ඒක පුළුවන්. පැවිදි කරවන්න පුළුවන්. යෝච භික්කවේ සික්කම් පච්චක්කාය දුබ්බල්ලයන් ආවීකත්වා ආවිකත්වා මේ තුනන් ධම්මං පතිසේවති සෝ ආගත උපසම්පාදේ තම්. ප්‍රත්‍යක්ඥානය කරලා කෙනෙක් ගියොත් මෙවුන්දම් සේවනය කළොත් ආපහු උපසම්පදාව දෙන්න පුළුවන්. ඒවංචපන භික්කවේ ඉමං සික්කාපදං උද්දිසෙය්‍යාත. මහණෙනි මෙසේ මේ ශික්ෂාපදය උදෙසීමද කරව්. උදෙසීමද කරව් කියනකොට උද්දිසෙය්‍යාතච පරියාපුනෙය්‍යාතච ධාරෙය්‍යාතච අඤ්ඤේ සංච වාචෙය්‍යාතච. ඉගෙන ගන්න, දරා ගන්න, උගන්නන්න. පාරාජික වෙනවා සංස. තියෙනවා එහෙම. ආපහුකින් අර අනාගතේ පැටලේ කියලා තමයි ආයේ කැලේ කොටස් දැම්මේ එකතු කර කර ශික්ෂාපදේ ආපහු යන්නේ. පරාජිකා වෙනවා මේ භික්ෂුන් වහන්සේලා. ඔන්න ශික්ෂාපදේ පනන යෝපන භික්ඛු භික්ඛූණං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්ලයන් අනාවිකත්වා මේ තුනන් ධම්මං පතිසේවේය අන්තමසෝ තිරච්ඡාන ගතායේපි පරාජිකෝ හෝති අසංවාසෝ. හරි නේද? ශික්ෂාපදේ සම්පූර්ණයෙන් පැන වුණාද නැද්ද? දැන් මේ වෙද්දි සම්පූර්ණ තවත් එකතු වෙන්නේ මොනාලි තියනවද? එහෙම නෑනේ නේද? ඒතර මේක පරිවර්තනය කරන්නත් ඕනි සම්න්සාර ක්‍රමයට. අර චකාරේ අතිකඩණය කරලා චකාරේ දැන් මෙතන ඒවංච කියන එක උද්දිසෙය්‍යාතච කියලා ගන්න ඕනේ. ඒ චකාරේ මෙතෙන්ට අරන් තමයි පරිවර්තනය කරන්නේ. ඒගනි අසංවාසෝ ඉති යනුවෙන් ඉමන් සික්ඛාපදං උද්දිසෙය්‍යාත. මේ ශික්ෂාපදයේ උදෙසීමද කරව්. උදෙසීමද කරව් කියන එකෙන් ඉගෙන ගන්නත් ඕනේ, දරා ගන්නත් ඕනේ, අනිත් අයට උගන්වන්නත් ඕනේ. ඒ අර්ථ හතරම ඕකෙන් කිව්වා කියලා කියන අර ච නිපාතයෙන් තමයි ඒ අර්ථ හතර කියන්නේ. ඒක අතිරේක නයනත්ෝ හි චකාරෝ කියලා කිව්වනේ කලි නේද? තවත් අර්ථ තුනක් මේකේ ගැබ් වෙලා තියෙනවා. එහෙමයි සංසෝ. දැන් ඉස්සරහට පන්තිවලදී ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තමයි ඉගෙන ගත්තට පස්සේ උගන්වන්න ඕනේ නේද? ඇග්‍රීමන්ට් එක තමයි මේක, මොකක්වත් නෙවෙයි. බුදුරණවහන්සේ කියපු දේ. හරි, දැන් මේ දක්වා අපිට ආපහු පිටු දෙකක් විතර කියන්න තියෙනවා. 160 පිටුව. ඒ ටික එච්චර අමාරු කොටසක් නෙවෙයි තියෙන්නේ. නෑ, අර මේ දිනවලත් ඔය ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ගැන සමාජයේ කතා වෙන නිසා නහස. ඒකේ පනත නම් අපිට ලැබුණ සංසය, ඒක නම් කෙටුම් පතක් විදිහට හම්බුනේ. ප්‍රධාන වශයෙන් ඉතින් අර ධර්ම විකෘතික පිරිස මේ රාජ්‍ය නීතියක් හරහා දඬුවමක් දෙන්න බලාපොරොත්තුවකින් තමයි ඒක මේ සම්පාදනය කරලා තියෙන්නේ. දෙපැත්තටම ඉන්න සම්න්දලා ඉන්නවා ඒකේ. එහෙම කොහොමද රාමඤ්ඤ මහණිකායෙන් නම් කැමති නැහැ කියලා ඊයේ ඒ ප්‍රධාන සම්න්දස නමක් ඔය කතා කරා. උන්වහන්සේලා කැමති නැහැ කියලා. ඕ ඒ අර කල්ගමේ සුධිරානන්ද සාන්නහන්සේ එහෙම ඔය හොඳ කතා ටිකක් ඒකදී ඒ සාන්නහන්සලා හම්බෙච්ච වෙලාවෙදී කියලා තියෙනවා. ඉතින් අර අපි දැන් බලන්නේ මේ වැරදි හේතු ටිකක් නිසා ඇතිවෙච්ච ප්‍රතිඵල ටිකක් වෙනස් කරන්න කියලා. ඒ කියන්නේ දැන් ඇත්තටම ඔය කියන ධර්ම විකෘතික පිරිස බිහි වෙන්න මොනයම් හෝ වැරදි හේතු ටිකක් නිසා සාසනය තිබිච්ච නිසානේ ඒ අය බිහි වුනේ. එතකොට දැන් තියෙන වැරදි ප්‍රතිඵල වෙනස් කරන්න, කියන්නේ ඵලය වෙනස් කරනවට වඩා උන්වහන්සේ යෝජනා කරලා තියෙන ඉතින් ආය මේ වගේ දේවල් නොවෙන්න හොඳ හේතු ටිකක් සාසනය හැදෙන්න ඕනේ කියලා. ඉතින් ඒක ඉතින් විනය පිටකයේ සම්පූර්ණයෙන් මේ නීති රීතිමාලාව තියෙනවනේ. ඉතින් ඒ නිසා සිල්වත් ගුණවත් විනය රකින්න භික්ෂු පරම්පරාවක් සාසනය හැදුනොත් ධර්ම විනය හොඳට ස්ථාපිත වුණොත් ඔය ධර්ම විකෘතික පිරිස ඉතින් ප්‍රතිබාහණය වෙලා යනවා. අපිට අර මොග්ගලීපුත්ත තිස්ස සම්හංශයේ කාලේ ධර්මාශෝක රජුරුවොත් එකතු වෙලා 60,000ක් නිරපු කතාවක් සමහරු කියනවා. ඉතින් රාජ්‍ය බලෙන් කරා කියලා වැඩේ. එතකොට මොග්ගලීපුත්ත තිස්ස සම්හංශය හිටියනේ එතන. දැන් අද කවුද ත්‍රිපිටකේ? දැන් ත්‍රිපිටකේ අපි හිතමුකෝ විකෘතික පිරිස අයින් කළා කියලා ත්‍රිපිටකේ නිවැරදිව අර්ථකථනය දෙන්නේ කවුද ඊට පස්සේ? එහෙම උගත් පිරිස කවුද ලංකාවේ ඉන්නේ? අන්න ඒකනේ ප්‍රශ්නේ. ඒකේ මණ්ඩලය දිහා දැක්කහම ඉතින් මේ දැන් මේවා මේ රෙකෝඩින් වල නිසා ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකේ එකනිකායකට සංස මේ ආසන 16ක්ද කොහෙද යනවා? ඔව්. ඊටස අනිත්‍යයට බොහොම යෝගාශ්‍රමයේ එක සංසිනමයි. ඉතින් අපි කොහොමද දැන් අපි හිතුව මුදල් පරිහරණය කැපද අකපද? විනිශ්චයක් ආවොත් මොකද කරන්නේ? ඒකනේ ඉතින් අනිත් විකෘතිකය හිරේ දැම්මට වැඩක් නැහැ. ත්‍රිපිටක මණ්ඩලයෙන් දෙන විනිශ්චය. නිවැරදි ධර්මයේ කවුද විනිශ්චය කරන්නේ? ඒකනේ ප්‍රශ්නේ. ඒක තමයි සම්හංශලා ඒ සම්හංශලා අකමැති ඕකට. නැත්නම් ඉතින් ධර්මයේ සංරක්ෂණය වෙන එකට කවුරුත් කැමති. අනික ඉතින් ඕක දැන් සුද්ධගේ නීතිය හරහා ප්‍රජාතාන්ත්‍රික රටක අද තියෙන රටේ ඔය තියෙන නීතිය ඔක්කොම ක්‍රියාත්මක වෙනවද? ඒ ප්‍රශ්නේ තියෙනවනේ. දැන් බුද්ධ ශාසනය ගැන නීති සම්පාදනය වෙච්ච කීපයක්ම තියෙන පුරාවිද්‍යා පනත වෙනම තියෙනවා. ඒකක්වත් ඉතින් ක්‍රියාත්මක නේද? ආයක තමයි. ඔව් දැන් ඔය සමහර විකෘතික පිරිස නිකායවල වලින් නිරපුවත් ඉතින් ඔය ගජග්‍රාමයට හෝ කරගෙන යනවනේ. කිසිම නැහනේ. නැහනේ. ඔව්. අනේක. එහෙමයි සා. ප්‍රශ්නේ හරියට ජාතික ප්‍රතිපත්තියක් කරේ මේ ඇවිල්ලා ඉතින් අර නිකායික වශයෙන් පරිවාර පාලිය තියෙනවනේ සන්නාංශ උක්ෂේපණී කර්ම දෙන්න පුළුවන්, තජ්ජනී කර්ම දෙන්න පුළුවන්, නියස්ස කර්ම කරන්න පුළුවන්. ඔව්. අන්න ඒක. අනික දැන් උසාවි නඩු කියන නීතිඥවරු හැමෝම බෞද්ධන් නේද? නීතිඥයන්ට සාමාන්‍යයෙන් ඉතින් මේ වැරද්ද හරි කරන්නත් පුළුවන්, හරිදී වැරද්ද කරන්න පුළුවන් තර්කයේ මත. ඒගොල්ලෝ ලොජික් එකක් නේ පාවිච්චි කරන්නේ. ඉතින් අන්තිමට නීතියත් එමෙහිට වෙනස් කරගත්තොත් එහෙම උඹලා බණ කියන්න ඕනේ මේ ක්‍රමයටයි කියලා ලොකුම විකෘතියකින් නීති සම්පාදනය වෙනවා. ඊටින් අනාගතයේ තේරවාදී භික්ෂුන් වහන්සේලාත් බණ කියලා ඉවරයි ඊට පස්සේ. ඒ වගේ අදහසක් තමයි අර සමහර ගොඩක් ස්වාමින්වහන්සේලාගේ තියෙන. අනික ඒකේ ලොකු අඩුපාඩු තියෙනවා. එක තැනක තියෙනවා මේ තේරවාදී අර්ථකථන සම්ප්‍රදාය anu කුමක්ද කියලා ඒකට දෙනවා විශ්ලේෂණයක්. ඒක දැක්කහම මේ පනත එපා වුණා. ඒක නට්ට කතාව ටීකාව නෙවෙයි සංස මුල් කරන්නේ. ඊට පස්සේ ඒකේ චතුර්විධ විනය දාලා දැන් අද අපි කතා කරනවා. ඒකයි මට ඒක හොඳට උගන්වන්නත් ඒ හිතුණා ඇත්තටම මේක කියලා දෙන්න ඕනේ කියලා. පිරිස අතරේ නැත්තම් සුත්තය, සුත්තානුලෝමය, ආචාර්යවාදී, අත්තනෝමතිය කියන එක හරියට අපි අර්ථකථන කරන්න ඕනේ. ඒක තැනක විස්තර කරනවා අත්තනෝමතිය කියන එක ඇතැම් විට සූත්‍රයට ගැලපෙනවා නම් අට්ඨ කතාවට නොගැලපුණත් අත්තනෝමතිය හරි කියලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ මේක බලපුවහම දැන් තේරේ අද අපිට පුළුවන් වෙයිද නැහැ අත්තනෝමතිය කියන එක මොකක්ද කියලා. කවදාවත් අත්තනෝමතියක් සූත්‍රයට, සූත්‍රානුලෝමයටත්, ආචාර්යවාදයටත් එහා ගිය අත්තනෝමතියක් කවදාවත් එන්න බෑ. අත්තනෝමතිය කියන එක සර්ව දුර්වලයි. ඉතින් ආචාර්යවාදී කියන්නේ අට්ඨ කතාවනේ. ඉතින් අට්ඨ කතාවට නොගැලපෙන, පෙළට ගැලපෙන අත්තනෝමතිය තියෙන්න බෑනේ. ඉතින් ඒ අර හොඳට පේනවා අර සමහරු චිත්ත වීති පිළිගන්නේ. චිත්ත වීති තියනවා කියන්නේ අට්ඨ කතාවේ. පෙළේ චිත්ත වීති ගැන නැහැලු. ඒ නිසා අටුවාවේ කිව්ව චිත්ත වීති කතාව බැහැර කරන්න පුළුවන්. පෙළේ එහෙම එකක් නැති නිසා ඔය වගේ ඒ ඔක්කොම දේශනා පව මා ළඟ තියෙනවා. ඔව්. එහෙමයි. අන්න ඒක තමයි. ඒ වගේ පිරිසක් තමයි මේකට මුල් වෙලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. පැහැදිලිද? පැහැදිලිද? ඒක ලොකු වැටුපක් හිටන් දෙනවලු නේද ඒ සංරක්ෂණ මණ්ඩලයේ ඉන්න අයට? ඒ සේවක තනතුරේ ඉඳලාම වැටුප් ක්‍රමයක් සැකසීලා එතනම ඉති. ඒකයි ප්‍රශ්නේ. අනික ලංකා විශ්වවිද්‍යාල වලින් තෝරගන්න. ඒතකොට විශ්වවිද්‍යාල වල උගන්වන්නෙම මේ ත්‍රිපිටකේ පාගල තමයි උගන්වන්නේ. අට කතාව පෙන්වන්න බෑ ඒ අයට. ඒකනේ වැඩි. ඊට වඩා හොඳයි ඉතින් හොඳ ධර්ම විනය දන්න භික්ෂු පිරිසක් හොඳට ඉගෙනගෙන සාසනය හැදුණා නම් හැමතැනම කොහි කොහි හරි ගිහිල්ලා ත්‍රිපිටකේ හොඳට ඉගැන්නුවා නම් අර කියනවනේ අලජ්ජින් ඉන්නව දැනගත්තාම උපෝසත ආදීදී රැස් වෙලා කියනවා ගිහිල්ලා නේද ආර්ය වංශ ප්‍රතිපදා දන්න භික්ෂුන් වහන්සේලා ඒ පැතිවලට යවලා ආර්ය වංශ දේශනාවල් කරවන්න කියනවා. ධර්ම විනය ඉගන්නේ නැත්නම් ඒ තැන්වල ගිහිල්ලා හොඳට ධර්ම විනය උගන්ව ගන්න කියනවා. ඉතින් නාවිනී ලොකු සාංශේ වගේ නව නමක් ලංකාවේ පළාත් නමේ හිටියා නම් ආයි ත්‍රිපිටකේ සංරක්ෂණය වෙනවා. එහෙම ක්‍රමයකට අපි කල්පනා කරන්නේ නැහැ. බොරුවට අර ඉතින් විකෘතිකයන්ට හිරේ දාන්න බලලා අර තියෙන උපක්ලේශත් එක්ක ඉතින් නමුත් ආපහු වහරකල හෝ ඒ කියන අයට වඩා අන්තපිරිසක් බිහි වෙනවා. මේ ත්‍රිපිටක අධ්‍යාපනයේ හරියට උනේ නැත්තම් අයි මේක ඉගෙන ගන්න නැති නිසානේ සම්හංශ මේ එක එක මත තිවන්තාන්තර සෑහෙන ඔය යන්නේ. අපි අතරේ පොඩි පොඩි මේ මතවාද තියෙන්න පුළුවන් තේරවාදයේ ඇතුලේ. නමුත් අපි හැමෝම අටුවාව පිළිගන්නවා, පෙළ පිළිගන්නවා, ටීකා පිටිති එතනින් එහාට යනවා නම් ආයෙ ත්‍රිපිටකේ සංරක්ෂණය කරන්න වෙන දෙයක් නැහැ. හේතුව දැන් පෙළට අර්ථ දෙනකොට අපි හිතමු ධම්මපද ගාථාවක් ගන්නවා. පුළුවන් නම් විජේවංශ ආසුන්ලා හොයලා පෙන්නන්න ධම්මපදයේ මේ ගාථාවේ කතාව කොහෙද තියෙන්නේ කියලා. චක්කුපාල මහ රහතන් වහන්සේගේ මනෝපුබ්බංගම ධම්මා ඔය කියන ගාථාවට අදාළ කතාව කොහෙද තියෙන්නේ? ඒවා පෙළේ නැහැ. කෙලින්ම අටුවාවේ ධම්මපද අට කතාව. එතකොට පෙළට අර්ථ දෙන්නේ දැන් කොහෙන්ද? අට කතාවේ. එයින් එහා කොහෙන්ද අර්ථකතනය? දුතාංග අපි රකින්නවනේ නේ. සමහරුයි අටුවාවට බැන බැන දුතාංග රකින්නවා. මේ ඒ අයගෙන් අහලා බලන්න ඕනේ සූත්‍ර 18000 ගානෙම පුළුවන් නම් පෙන්වන්න දුතාංග 13 නම් ටික හැර රකින්න විදිය, සමාදන් වෙන විදිය, කැඩෙන විදිය, ආනිසංස මේ ඔක්කොම කොහෙන්ද ආවේ කියලා. සන්නංස ඔය සූත්‍ර 18000 ගානෙම පෙළේ තියෙන සංස මට නම් හම්බුනේ නම් ටික විතරයි. මහණෙනි මෙහෙම දුතාංග 13ක් තියෙන ඔච්චර. විසුද්ධි මාර්ගයේ තමයි මේ සම්පූර්ණ දුතාංග නිර්දේශයක් අරගෙන මේ කතාව කරලා තියෙන්නේ. ඒතර බුද්ධඝෝසංසේ අමුතු එකක් නිර්මාණය කළා නෙවෙයිනේ. බුද්ධ කාලේ ඉඳලා දුතාංග රැකපු ක්‍රමයේ තමයි මේ කියන්නේ. ඒතර අපි ත්‍රිපිටකයේ මේ පංසකූලිකාංගය කියලා ගත්තොත් ඕකට දැන් අර්ථ කොහෙන්ද දෙන්නේ? අටුවාව නැත්තම් 10 දිනේ අර්ථ 10ක් දෙනවා. පිළිහිට ගන්න බෑනේ. කසින 10ක් ගැන කියනවා. හොඳට හොයලා බලන්න ওই කසිනේ ගැන අපි කොච්චර රේරුකාණ සංසගේ පොත්වලින් අභිධර්ම චන්ද්‍රිකාව ප්‍රදීපිකාව ওই වගේ නොයේක් පොත්වල ලොකු විස්තරයක් තියෙනවා. ඔය විස්තර ඔක්කොම කොහෙන්ද ආවේ කියලා හොයලා බලන්න. පෙළේ තියෙන්නේ කසින 10 නම් 10 විතරයි. මේ කසින මණ්ඩලයක් හදාගන්නේ කොහොමද? කසිනෙන් ප්‍රයෝජන මොකද්ද? ධ්‍යාන වඩන්නේ කොහොමද? සියල්ලම තියෙන අට කතා. අන්න පෙළට අර්ථ දෙන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි අට කතා. ජාතක කතාවකෝ පෙළේ කොහෙද තියෙන්නේ? කුද්දක පාට කුද්දක නිකායේ කොහෙත්ම නැහැ. ජාතක අට කතාවේ තමයි ජාතක කතාව තියෙන්නේ. ඒකයි වැඩේ ඉතින්. ප්‍රකීර්ණක දේ අද ඔක්කොම ඒ කියන සම්ංශ මේක මේ සම්පූර්ණ විස්තර තියෙන්නේ. මේක හරි හරියට ඉගෙනගෙන ඉන්න ඕනේ ඒකයි ඉතින්. එහෙමයි. ඒක තමයි. අර හරියට ගුරු ඇසුරක් අරගෙන එහෙමත් නැතු වෙති සන්නස. එයාට අර හැකියාව තියෙනවා ඉතින්. ඒක තමයි. ඒවත් බලපානවත් ඇති. සමහර හරි දේ දැනගෙනත් යට කරන ඇති. සල්ලි බලයට. ඉතින් ඒ වගේ මේක අපි ඉගෙන ගන්න ඕනේ ඒකයි. එතකොට තමයි හරියට ඉතින් මේ මොකද්ද කියන එක දැනගන්නේ. නැත්නම් ඉතින් මේක දැනගන්න බෑ. ඕ හොඳයි. මොකක්වත් නැහැ මන්නම් කියන්නේ. එක ශික්ෂාපදයක් හරියට අටකතාත් එක්ක ඉගෙන ගත්තා නම් හොඳටම තේරෙනවා වැඩේ මොකද්ද කියලා. ඇයි ඉතින් පෙළට වචන එනකොට දැන් අර්ථ කියාගන්න බෑනේ, කොහෙන් කියන්නද? කාගේ පිහිටක්ද එතකොට? රේරුකාණී සාහසගේ පොතෙන් බල්ල කියයි. ඉතින් රේරුකාණී සාහසගේ පොතට කොහෙන් දාවේ? සමහරු අටුවාවට බයිනවා රේරුකාණී සාහසගේ පොත පිළිගන්නවා. හැබැයි දන්නේ මේක මේ අටකතාවෙන් තමයි උන්නාද ලිව්වේ කියලා. අන්න ඒක සංස හොඳම දේ මම දැක්ක දෙයක් තමයි මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලය නම්. ආයෙත් අනාගතේ මේ වගේ සංසලා පිරිසක් බිහි වෙයි කියලා හිතන්න බෑ. ඔන්න සැබෑ ත්‍රිපිටක මණ්ඩල අවුරුදු 32ක් තිස්සේ මම දන්න විදිහට අවුරුදු 32ක් තිස්සේ මේ පරිවර්තනය කරනවා. සමහර මේ අවුරුදු 20 ගණන් 30 ගණන් ත්‍රිපිටකේ පරිචය උන්වහන්සේලාට හදාරලා විද්‍යෝදේ ශිෂ්‍යයන් 100-200 ගානකට උගන්නලා, තවත් ඒ වගේ පාලි, සංස්කෘත, ප්‍රාකෘත, ඉංග්‍රීසි භාෂාව ඔය වගේ භාෂා ගණනාවක් තුළ හොත් පරිචයක් තිබ්බ. දැන් මේ ටැබ් කම්පියුටර් පොට් ටික උස්සන් ගියේ නැහනේ බලංගොඩ සාන්නාන්සේ චට්ට සංගායනාවට යද්දි. එතන ගිහිල්ලා අනිත් ත්‍රිපිටක ධාරින් එක කොහොමද තර්ක කරේ? මේක දරාගෙනනේ. ඉතින් ඒ වගේ උතුම් මණ්ඩලයක් එකතු වෙලා තමයි මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලය කළේ. ඒකේ පෙරවදන් ටික ඔබ හන්සලා කියවලා බලන්න, සාසනීය විය යුත්තේ මොකක්ද කියන එක පැහැදිලිවම ඒකේ තියෙනවා. කෙලින්ම කෝදාගොඩ ඥානාලෝක සාන්නංශ කියන අටුවාව වහල් කරලමයි අපි මේ පෙළ පරිවර්තනය කරේ කියනවා. සමහරු බුද්ධ ජයන්ති පොතේ සිංහල පරිවර්තන පෙන්න අටුවාවට බයිනවා. දන්නේ නැහැ. ඒ පරිවර්තනය කළේ අට කතා බලාගෙන කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒ අමතර තියෙන වචන ඔක්කොම අට කතාවේ තියෙන වචන. අටුවාව මිස ගත හැකි අන්මනා තැනක් නැත. එහෙම කියන්නේ. අර්ථකතනේ දෙන්න වෙන ගන්න තැනක් නැහැ. ඉතින් ඒ සම්මන්ත්‍රණ නිකන් මේක බලලා නෙවෙයිනේ කියන්නේ. කොච්චර මේ ත්‍රිපිටකේ පරිචයක් තියෙද්දි මේ හැම සාසනමකටම මම හිතන්නේ අවුරුදු 50 විතර ඉක්ම වෙච්ච පරිණත වෙච්ච සම්මන්ත්‍රණ. ඔය පැරණි සම්මන්ත්‍රණ මම දැකලා තියෙන සංස අවුරුදු සාමාන්‍යයෙන් 50 ඉක්ම වෙලා වගේ තමයි ඔය පොත්පත් ලියන්නත් පෙර මේ ගිහින් තියෙන්නේ. මේ පැවිදිලා අවුරුද්දෙන් දෙකෙන් එහෙම කරලා නැහැ. ඇයි මේ මේ පිළිබඳ හොඳ අර මේ අත්දැකීම් සහිතවනේ උන්වහන්සේලා ඒ වැඩේ කරේ. ඕන් ඒ වගේ මණ්ඩලයක්වත් ඔකට අත ගහනවා නම් ආයෙත්ින් ප්‍රශ්නයක් නැහැ. අද අපිට එහෙම නැහැ ඉතින්. ඔය මණ්ඩලයට ගියා කියලා කවුද ඔතන ත්‍රිපිටකේ හරියට කියන්නේ? ඉතින් ඒකනේ ප්‍රශ්නේ. ධර්ම විනය විනිශ්චයක් ආපම ඊට පස්සේ සුද්ධගේ නීතියට අපි බාර දෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න අධිකරණයේ තීන්දුව තමයි ඊට පස්සේ. ඒ ඔය විකෘති කරන අයට මොන ක්‍රමයකින් හරි කමක් නැහැ. ඒක ඉතින් එයාලට ලැබෙන්න තියෙන දඬුව මං කරේ. ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. වැඩේ දැන් රාජ්‍ය නීතියක් සම්පාදනය වුණොත් එහෙම ත්‍රිපිටකේ අර්ථකථන දිය යුත්තේ මෙහෙමයි කියලා සිල්වත් ගුණවත් නිවන් දැකීමේ අරමුණෙන් යන භික්ෂුන් වහන්සේලාට සමහර විට ගැටලුවක් එන්න පුළුවන්. ඕක පැහැදිලිවම ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වෙන්නත් පුළුවන්. අන්න ඒක නිසා සම්හංශ ඒකනේ වැඩි ප්‍රායෝගික වෙන්න එපා. ඕකම තමයි ඔය ගොඩක් සම්හංශලා කියන්නේ. ඉතින් සංරක්ෂණයට අකමැත්ත නෙවෙයි. මේක කවුද හරියට සංරක්ෂණය කරන්න කියන්නේ. දැන් අපි මේ ත්‍රිපිටක සංරක්ෂණය තමයි මේ කරන්නේ. ඉතින් මේක අපි ඉගෙන ගන්නවා. ඉතින් මේකනේ සංරක්ෂණය. වෙන මොකක්වත් නෙවෙයි. මේක නැති වෙන්න නොදී අපි පිරිස එකතු වෙලා මේක හදාරනවා, ඉගෙන ගන්නවා. එතකොට එක්කෙනෙක් දෙන්නෙක් හරි මේකෙන් බිහි වුණොත් එයා මේ පරපුර ආපහු ඉදිරියට ගෙනියනවා. ඔන්න සැබෑ ත්‍රිපිටක සංරක්ෂණය. දිද්දිනී ආරණ්‍යෙන් සංරක්ෂණය වෙනවා. ඒ මේක උගන්වනවා. ප්‍රායෝගිකව මෙහි තවත් සංරක්ෂණය වෙනවා බණ භාවනා කරන නිසා භික්ෂුන් වහන්සේලා. ඇයි මේක ඉගෙන ගැනීම විතරක් නෙවෙයිනේ. ප්‍රායෝගික වෙන්නත් එපේ. ත්‍රිවිසුද්ධි මාර්ගය අනුව අන්න ඒක නිසා දන්නේ නැත්තම්. ඉතින් ඒ අතින් ඉතින් ඇත්තටම නාව වියන දිද්දෙනිය ඔය වගේ කිනිතුලා ගල ඔය වගේ ආරණ්‍ය ටිකවත් ලොකු දෙයක් ඉතින් ඇත්තටම. ඔය ටිකක් නැති වුණොත් එහෙම මේ ශාසනය ඉවරයි ඉතින්. හරි. ඊට පස්සේ දැන් මේ ටිකට අටකතාව ඊළඟට කියනවා වජ්ජපුත්තක වස්තුවේ. මේක ලේසි ටිකක් නිසා මම පොඩ්ඩක් කියාගෙන යන්නම්. අර කතා වස්තුවක් නිසා විනේ විනිශ්චයන් ලොකුවට මේක නැහැ. ඉදානි යන්තං අඤ්ඤම්පි වත්තු උප්පන්න තන්දස්සේතුම් තේනකෝපන සමේ නීති ආදිමහ. ඒක කිව්වනේ. තත්තරාපි අයමනුත්තාන පද වන්නන. ඔන්න ගැඹුරු පද ටිකේ තේරුම් ටික සන්නංශේ කියන්නම් කියලා කියනවා. වේසාලිකාති වේසාලි වාසිනෝ විශාලා වැසි වැසියෝ වජ්ජිපුත්තකාති වජ්ජි රටේ වේසාලියන් කුලානම් පුත්තා. ඒ කුලයන්ගේ පුත්‍රයෝ වජ්ජිපුත්තකා කියලා කියන්නේ. සාසනේ කිර යෝයෝ උපද්දවෝ ආදීනෝ අබ්බුදං උප්පජ්ජි. සාසනේ යම් යම් උපද්ද්‍රවයක් යම්මන් ආදීනවයක් අරුබුදයක් ඉපදුවද සබ්බන්තං වජ්ජිපුත්තකේ නිස්සාය. ඒ වජ්ජිපුත්තක වික්ෂුන් රහසලා තමයි ඔය අය සංගායනාවේදීත් ඔය කට්ටියක් දන්නේ ප්‍රශ්නේ. තථාහි දේවදත්තෝපි වජ්ජිපුත්තකේ පක්කේ ලැබිත්ව සංගම් බින්දි. දේවදතුන් තෙරුණොත් වජ්ජිපුත්තක පක්ෂ ලැබලා තමයි සංගයා බින්දි කියලා කියනවා. ඒ කියන්නේ එයා ඝනපූර්ණේට අර රූප විනය කර්ම දෙකක් කරන්න ඕනේනේ. ওই වජ්ජිපුත්තක පක්ෂයේ පිරිස තමයි ගණ්ඩ ඇත්තේ. වජ්ජිපුත්තකා ඒවච වස්සසත පරිනිබ්බුතේ භගවති භාගතුන් වහන්සේ පිරිනිවීමෙන් අවුරුදු 100 ගියාපුවාම උද්දම්මං උබ්බිනියන් සත්තු සාසනං දීපෙන්සු. ධර්මයේ උදුරපු විනය උදුරපු සාසු ශාසනයක් බවට පත් කළා. ඉමේපි තේසං ඒව ඒකච්චේ ඒවං පඤ්ඤත්තේපි සික්ඛාපදේ යාවදත්තං භුංජින්සු පෙය්‍යාලං මේතුනං ධම්මං පටිසේවින්සු. ඒව ඒ වජ්ජිපුත්තක පරම්පරාව ඉන්න අයම තමයි මෙතනත් මේ වරද කළේ කියලා කියනවා. ඒ දේවදත්තට පක්ෂ ආරං තියෙන සන්නස ඒ පාර්ශවික කට්ටියක් කියලා කියන. මොකද අර එයාලටත් මේ ඝනපූර්ණයකට ආවනේ කට්ටියක්. අර සලාක ගන්නනකොට උන්වහන්සේ පක්ෂයට කැමැති කියලා යන්න දෙපයි පිරිසක්. ඒ විහිින් තියෙන්නේ මේ අය කියන එක පේන්නේ. සාංශ ඔව්නේ. එතන නම් අර ආදුනික භික්ෂුන් වහන්සේලාත් ගියානේ නේද? ඔව්. එහෙම. ඊට පස්සේ කියනවා ඥාති ව්‍යසනේන පීති එත්ත අසනම් ව්‍යසනම් වික්ඛේපෝ විද්දංසනම් විනාසෝති සබ්බං ඒතං ඒකං අත්තං ඒකත්තං. අසනම් කිව්වත් ව්‍යසනේ කිව්වත් වික්ෂේපේ කිව්වත් විද්දංසනේ කිව්වත් විනාසේ කිව්වත් මේ සියල්ල එකම අර්ථය. ඒ කියන්නේ ඥාති ව්‍යසන කියලා කිව්වොත් කෙටියෙන් කිව්වොත් ඥාතීන්ගේ විනාසය. පැහැදිලි නේද? ඒකට ඕනනම් වික්ඛේපේ විද්දංසනේ ඔය වචන ඕන එකක් පාලිය දෙන්න පුළුවන්. එකම අර්ථ තියෙන්නේ. ඥාතීනම් ව්‍යසනං ඥාති ව්‍යසනං. ඥාතීන්ගේ වෙනසීම ඥාති වෙනසීම. තේන ඥාති ව්‍යසනේන රාජ දණ්ඩ ව්‍යාධි මරණ විප්පවාස නිමිත්තේන රජවරුන්ගේ දඬුවම් ලෙඩ රෝග ඒ වගේම මරණ වෙන්වීම මේ නිමිති කොට ඥාති විනාශේන ඉති අත්තු. ඥාතීන්ගේ විනාශයෙන් ඒසනයෝ ද්විතිය පදේපි. ඉතිරි පදවලත් ওই විදිහට අර්ථ ගන්න ඕනේ. තතිය පදේපන ආරෝග්‍ය විනාශකෝ රෝගෝ ඒව. නිරෝගී බව විනාශ කරන රෝගයට කියනවා රෝග ව්‍යසන කියලා. සෝහි ආරෝග්‍යම් ව්‍යසති වික්කීපති විනාශේති තී ව්‍යසන. නිරෝගී බව විනාශ කරත් නොයි වික්ෂේප කරත් නොයි ව්‍යසන කියලා කියනවා. රෝගෝව ව්‍යසනං රෝග ව්‍යසන. රෝගයෙන් ව්‍යසනයනුයි රෝග ව්‍යසන කියලා පදේ හැදෙනවා. තේන රෝග ව්‍යසනේන ඒ රෝග විනාශයෙන්. පුට්ඨහතේ අදිපන්න අභිභූතා සමන්නාගතා इति අත්තු. අදිපන්න කියලා කියන්නේ පීඩාවට පැමිණියා. අභිභූතා මැඩුණා. ඒ ව්‍යසන වලින් මේ අය පීඩාවටපත් වුණා. ඊට පස්සේනේ ආපහු බණ භාවනා කරලා අපිට පැවිද්දේ ඉන්න මේ උපසම්පදාව දෙන්න කියලා ඉල්ලුවේ. භික්ෂුන් වහන්සේලා සන්නස මේ මේගොල්ලෝ මේ මට මතක හැටියට මේක කියන්නේ මෙයාලා ගෙදර ගිහින් මෙවුන්දම් සේවනය කරගෙන ඒ කටයුත්ත හිටියානේ. පස්සේ ආපහු මේ ප්‍රශ්න ටික නිසා ඒගොල්ලෝ සාසනයට එනවා නේද ආපහු. ඒ ඇවිල්ලා උපසම්පදාව ඉල්ලනවා. ඔව් ඔව් ඔව්. ඒකනේ මේ කියන්නේ. යාව දත්තම් බුන්දිත්ත එහෙම කියලා පසු කාලයක ඥාතීන්ගේ ව්‍යසනේ, භෝග ව්‍යසනේ, රෝග ව්‍යසනේ පීඩාවට පත් උනාම තමයි ආනන්ද සාන්නාසේ ළඟට ඇවිල්ලා කියන්නේ අපි බුදුන් දහම් සඟුන් ගරහ කරේ නැහැ, අපි අපිටමයි ගරිහා කරගත්තේ, මේ උන්දම් සේවනයක් කළා, දැන් අපිට ආයේ උපසම්පදාව දෙන්න කියලා. නෑ නෑ ඒකම නෙවෙයි සන්නාස. වෙන වෙන ඉතින් යාලා ගෙවල් වල ගියපහම දැන් තේරෙන්නේ අම්මා තාත්තා සමගින් මැරෙනවා නේද? ඒ ප්‍රශ්න ටික නිසා. ඔව් යාලට සමගින් ලෙඩ රෝග හැදෙනවා. ඒව එනකොට ඉතින් නැති මේම දුක් විඳිනට වඩා හොඳයි ආපහු ගිහිල්ලා මාර වෙන එක කියලා. නෑ නෑ ස්වාමීන් වහන්සේ එහෙමම නෙවෙයි. මේක කියනවා ටීකාවි කියනවා වේසාලිකා පෙය්‍යාලම් මේ තුනන් ධම්මම් ප්‍රතිසේවෙන්සු කියලා විතරනේ පෙලේ කිව්වේ. ඒකයි විනති නෝදනි සාංශ කියනවා එත්තතේ ඥාති කුලං ගන්තා ගිහි ලිංගං ගහෙත්තා එහෙම කියනවා සං. ඥාති කුලයට ගිහිල්ලා ගිහි ලිංගේ අරගෙන ගිහි භූතා මයන්ති සංඥාය. දැන් අපි ගිහියෝනේ මෙවුන්දම් සේවනය කරන්න පුළුවන් කියලා හිතාගෙනලු මේ තුනම් පටිසංවේසෙන්දි ගහේක අම්මා. ඒක අට කතාවේ කියන්නෙත් නැහැ. ඒක ටීකාචරණ හසේ පැහැදිලි කරන කතාව. අන්න හරි එහෙම. පස්සේ ගෙවල් වල ගියපුවාම ඉතින් ප්‍රශ්න වැඩි. ඥාතීන් මැරෙනවා, ලෙඩ හැදෙනවා, රෝග පීඩා එනවා. ආපහු ඊට පස්සේ තමයි ඇවිල්ලා මේ ඒ දඬුවම් ආදිය ලැබෙනවා. ඊට පස්සේ ගොයම් කපන්න වෙනවා, වෙළඳාම් කරන්න වෙනවා. ඕ ඈ ඕ අර විදිහට යාව දත්තන් සුපිත්ත ඒකත් නැහනේ. ඒ වගේ එහෙම කියන්නේ නැහැ සන්. සමහර විට මේ ගොඩාක් ඒවා තියෙන සංස අටුවාවෙත් අප්‍රකට ප්‍රකට මේ කියන්නේ අප්‍රකට අර්ථ ප්‍රකට කරලා කියනවා මේ කෙලින්ම මේ පාලියන් කියලා කියන්නේ පෙලේ කිව්වේ මෙහෙම කතාවක් කියලා ටීකාවේ කියන තැන් තියෙනවා. ওই පරිවාර පාලියට එද්දි හොඳටම තේරෙයි අටුවාව විතරක් නම් තියාන කවදාවත් කරන්න බෑ. අටුවාවේ එන මේ අටුවාව තේරෙන්න හොඳම බුද්ධිමතුන්ට පෙළ සමහර අර්ථ ගන්නකොට ටීකාවත් අවශ්‍ය වෙනවා. සංස සාවින්නන්දේ ප්‍රශ්නේ ආවා ඒකයි. ඔය වගේ ගොඩක් ප්‍රශ්න අර හරියට බැලුවොත් විසඳෙනවා සංස. සාවින්නන්දේ ඒක සමහර කතා වස්තු ඔක්කොම ඉතින් එකතු වෙන්නේ නැහැ. අර කෙටි ඉන්නේ කතාව කියන්නේ. ඔක්කොම ගාන්න ගියොත් එහෙම ලොකු කතාවක් කියන්න වෙනවනේ. අනික දැන් මේ විනිශ්චයන්ට ලොකු ප්‍රශ්නක් නැහැ ඉතින්. හරි. ඒක පෙලේ පොඩි නිකන් දාන තියාගත්තා නම් හරි. එතන නෙවුන්දම් සේවනය කළා කියන්නේ සිවුරු ඇරලා මේ ගිහි ඇඳුම් ඇඳගෙන ගිහි සංඥාවෙන් මෙවුන්දම් සේවනය කළොත් ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන මෙවුන්දම් සේවනය කරපු හිඳයි පරාජිකක්. ප්‍රතික්ෂේප නොකර ගිහිල්ලා තියෙන. අන්න ඒකයි ප්‍රශ්නේ. ඔකේ දෙදා දිද්දිනි ලොකු සංසෙත් කිව්වේ සමහර ත්‍රිපිටක මණ්ඩලයේ ඉන්න කසානන්සෙනම විනිශ්චයක් දුන්නලු. තව සානන්සෙනමක් මොකක් හරි අර හිරගෙට යනකොට කලිසමද්ද මොකද්ද ඇඳගෙන යන්න ඕනේනේ. ඉතින් ඒක දවස් 7ක් ගිහපුවාම පරාජිකා වෙනවා කියලා. ඔව්. ඉතින් අන්නේ එහෙම වෙන්නේ නැහනේ. දැන් ගිහි ඇඳුම ඇඳපලියට පරාජිකා වෙන්නේ නැහැ. සාමාන්‍යර කෙනෙක් නම් වෙන්න පුළුවන් ගිහි ඇඳුමක් ඇඳගත්තාම මං ගිහියෙක් වගේ හොඳයි කියලා හිතුනොත් එයාට පරාජිකා වෙනවා. ආයේ හොරෙන් සිවුරු පෙරෙව්වොත් එය සංවාසක වෙන්නත් පුළුවන්. නමුත් භික්ෂුවට එහෙම වෙන්නේ නැහැ. භික්ෂුව එක්ක පරාජිකාවක් වෙන්න ඕන නැත්නම් ප්‍රතික්ෂේපේ කරන්න ඕනේ. වෙන උපසම්පදාව අයින් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. උඩ පැන්නට ඇඳුන්නේ නැතුව හිටියට කරණම් ගැව්වත් මොකක් කරත් ඒවා ඉන්නේ. ඒක තමයි ඉතින්. සාංශික විදිහ ඔහොම තමයි මිනිස්යන් හම්බෙන්නේ කියලා. ගිහි ඇඳුම නෙමෙයි කැස් මේ අඳනේ උනා කැහැපට ගහගත්තත් වෙනවා යස්ම. ඔව්. ඒ අර කියන්නේ ශ්‍රමණ සංඥාව පිහිටනවනේ. ඒකයි. එතකොට එයා දන්නවනේ නෑ මට පඳු තියෙන දෙයක් තියෙනවා. ශ්‍රමණ ලිංගේ මේ නිරූපණය කිරීමන්නේ කරා. ඒත් වෙනවා කියන කියන්නේ. කච්චම් බන්දිත්වා කියලා කියන්නේ කැහැපටක් ගහලා කියලා. ඒවා දැන් ඉස්සරහට එනවා මහවග්ගපාලි. ඊට පස්සේ කියනවා නමයම් බන්තේ ආනන්ද බුද්ධගරහිනෝ. අපි බුදුරැන් වහන්සේට ගැරෙව්වේ නැහැ කියන තැන බන්තේ ආනන්ද මයන් න බුද්ධගර බුද්ධං ගරහාම න බුද්දස්ස දෝසං දේන. අපි ඉතින් බුදුරැන් වහන්සේට ගරහකලේ නැහැ නී ස්වාමීන් වහන්සේ කියලා ඉතින් ආනන්ද සාහන්සේට ඇවිල්ලා කියනවා. ඒ වගේම තමයි ඊට පස්සේ කියනවා මෙතන අසබ්බඤ්ඤෝ බුද්ධෝ. අපි බුදුරැන් වහන්සේ සර්වඥ නැහැ. ඒ වගේ අපි ගරහන්න කියේ නැහැ කියන එක. කියන්නේ ධර්මයට ගරහනකොට කියනවා අනීයානිකෝ ධම්මෝ. ඔය ධර්මයෙන් නිවන් දකින්න බෑ. අන්න එහෙම. සංඝ දුප්පටිපන්නෝ සංඝෝ. සුපටිපන්නයිනේ සංඝය. දුප්පටිපන්නයි. ওই විදිහට එහෙම අපි සංඝයාට එහෙම ගරහන්න කියේ නැහැනේ. අත්තගරහිනෝ. අත්තානං ඒව මයං ගරහම්. අත්තනෝ දෝසං දේම. වැරද්ද අපිටමයි අපි පටවගන්නේ. අලක්කිකාති නිස්සිරීක. ශ්‍රියා නැති අර මේ වාසනාවන්ත නැති කියන එක. අප්ප පුඤ්ඤා පරිත්ත පුඤ්ඤා පිම් මදි. විපස්සකා කුසලානං ධම්මානං කියවේ යේ අටතිස් ආරම්මනේසු විභක්ත. අටතිස් අරමුණු කියන්නේ මොනවද? අටතිස් අරමුණු සාමාන්‍ය සමතේ අරමුණු කීයක් තියෙනවද? සමතේ අරමුණු ඔක්කොම ගත්තොත් 40යි. සම 40 කර්මස්ථානනේ. ඒ 40න් දස කසිනයි, දස අසුභයි, දස අනුස්සති 30යි. චත්තාරෝ බ්‍රහ්ම විහාර 34යි. චත්තාරෝ ආරුප්ප 38යි. චතුධාතු වවත්තාන එතන කීයද? 39යි. ආහාරේ පටික්කුල සංඥා 40යි. ඔය ටිකනේ කම්මට්ටානේ. ඉමේසු චත්තාලීස කම්මට්ටානේසු. මේ කියන සමසදලිස් කර්මස්ථාන වලින් පාලියන් අනාගතත්තා පෙළේ ඍජුව නොකියුව ආලෝක කසිනේයි ආකාශ කසිනේ දෙක හැර ඉතිරි ඒවට කියනවා අටතිංස ආරම්මන කියලා. ඒ හේතු සන්නස ආලෝක කසිනේ මට මතක හැටියට ඕදාත කසිනේට ඇතුළත් කරනවා. ඊට පස්සේ ආකාශ කසිනේ කියන එක වායෝ කසිනේට කොහෙද ඇතුළත් කරනවා. ඒ දෙක තවත් කසින දෙකක ඇතුළත් කරලා තමයි මේ 38ක් කියලා කියන්නේ. ඒක විස්තර කරලා පෙන්නනවා 40ක්. එහෙම. මට මතක හැටියට සංස ඕදාත කසිනේට. මම ඒක පොඩ්ඩක් හරියටම මේ බලලා හරියටම කියන්න. මේ විසුද්ධි මාර්ගය කියන. ඊට පස්සේ කියනවා දැන් මේ කොහෙන්ද මේ 38 අරමුණු කතාව කටුවාවට ආවේ? මොකද්ද මේ ගැළපිල්ල? මේ කට්ටිය දැන් ගෙදර ගිහිල්ලා මේ උන්දම් සේවනය කරලා ඇවිල්ලා ලෙඩ රෝග ඥාති ව්‍යසන ඕවයෙන් පීඩාව වින්දට පස්සේ ආපහු ආනන්ද සාන්නංසට ඇවිල්ලා කියලා සාන්නංස දැන්නම් අපි මේ විපස්සනා අරමුණු වඩන්න බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරන්න වඩන්න. එහෙම අන්න ඒ කතාවත් එක්ක මේ කියන්නේ. පුබ්බාරත්ත පරරත්ත කියලා කියේ රත්ත්‍යා පුබ්බම් පුබ්බරත්ත. රාත්‍රියේ పూర్ව කාලයේ තමයි පුබ්බරත්ත. රත්ත්‍යා අපරං අපරරත්ත. රාත්‍රියේ අපර කාලයේ තමයි අපරරත්තය. පඨම යාමංච පච්චම යාමංච इति උත්තං හෝති. පැසුළු යාමයන් මුල් යාමයන්. ඒවයි බණ භාවනා කරන්නම් කියලා කියන්නේ. බෝධිපක්ඛිකානන්ති බෝධිස්ස පක්කේ භවාන බෝධියට පක්ෂේ පක්ෂ වූ අරහත් මග්ග ඥානස්ස උපකාරකානං ඉතිහත් අරිහත් මාර්ග ඥානයට උපකාරක ධර්ම වලට කියනවා බෝධිපාක්ෂික ධර්ම. භාවනානුයෝගාන්තේ වඩනානුයෝග වැඩීම් අනුයෝගේ මොනවද වඩන්නේ? කුසල ධර්ම. අනුයුත්තා විහෙරියා මාති ගිහි පලිබෝධං ආවාස පලිබෝධංච පහය. දැන් අපි ගිහි පලිබෝධයත් ආවාස පලිබෝධයත් අතහැරලා විවිත්තේසු සේනාසනේසු යුත්තප්පයුත්ත විවික්ත වූ සේනාසනෙන් සේනාසනයන්හි යෙදී අනන්‍ය කිච්ඡා විහෙරියං වෙන මොකුත් වැඩ කරන්නේ නැතුව අපි බණ භාවනා කරගෙනම ඉන්නම් කියලා මේ කියන්නේ. ඕක කලින් කරා නම් ඉවරයිනේ නේද? අතීතා කාලවිල නිදාගත්තා, පැම්පහසු වුණා, අන්තිමට රාගය වැඩි වුණා, ගිහි ඇඳුම් ඇඳගෙන මේ උන්දම් සේවනේ වුණා. ගෙදර ගිහින් ඒවමෞසෝති තේරෝ ඒතේසං ආසයන් අජානන්තෝ. තෙරුන් වහන්සේ කියන්නේ කවුද මෙතන? ආනන්ද ස්වාමීන් වහන්සේ. මේ වජ්ජපොත්තක භික්ෂුන් වහන්සේලාගේ ආසයන් අජානන්තෝ. ආසයන් කියලා කියන්නේ අජ්ජහසයන්, අදහස. ඉදං නේසං මහා ගජ්ජිතං සුත්වා. ඔවුන්ගේ මෙහෙ මේ මහා ගර්ජනේ නේද, මේ මහා කෑගැහිම. සචේ මේ ඊදිසා භවිස්සන්ති සාදූති මඤ්ඤමානෝ. ආ මේ අය මේ වගේ වෙන්න. ඉතින් කියන්නේ අපි බණ භාවනා කරන්නම් නේද? ඉතින් එහෙනම් මේ අය මෙහෙම වෙනවා නම් කොච්චර හොඳද කියලා සාමින්නහන්සෙත් මොකද කරන්නේ? ආ හොඳයි ආරත්නි කියලා මේක පිළිගත්තලු. හැබැයි සාන්නහන්සේ ඇත්ත සිද්ධිය ඔක්කොම දන්නේ නැහැ. අට්ඨානමේතං අනවකාසෝ. බුදුරයන් වහන්සේ ඊට පස්සේ ආනන්ද සාන්සර කියනවා උභයම්පේතං කාරණ පටික්කේප වචන. අට්ඨානං හේතං අනවකාසෝ කියන මේ වචන දෙකම කරුණු ප්‍රතික්ෂේප කිරීම කියලා කියන්නේ. කාරණං හි යස්මා තත්ත තදායත්ත වුත්ති භාවේන පලං තිට්ඨති. කාරණාව වනාහි යම් හේකින් තත්ත තදායත්ත වුත්ති භාවේන නේද? එතන ඒ තදායත්ත වුත්ති භාවේන කියලා කියන්නේ මේ එයට අයත් පැවතුම් නැති භාවය. එයට අයත් පැවතුම් නැති භාවයෙන් පලං තිට්ඨති. ඵලයේ පිහිටයි. යස්මා ච අස්ස තං ඕකාසෝ හෝති තදායත්ත වුත්ති භාවේන. එයට අයත් පැවතුම් නැති බැවින් ඒට අවකාශ ඇති වෙනවා. තස්මා තානංච අවකාශෝ චෙති උච්චති. දැන් මේ අර අට්ඨාන සහ අනවකාශ කියන පද දෙක විස්තර කරන්නයි මේ කියන්නේ. ඒ කියන්නේ යමකට එයට අයත් පැවතුම් තියෙනවා නම් ඒ වැඩේ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඒ දේ වෙන්නේ නැහැ. තම්පටික්කිපන්තෝ. හැබැයි මෙතන අවකාශයක් තානයක් තියනවාද? පැවිද්ද දෙන්න මේ උපසම්පදාව දෙන්න පුළුවන් දාපහ. ඒ නිසා කිව්වා අට්ඨානමේතං ආනන්ද අනවකාශෝ इति ඒතං ඨානං ඕකාසෝ වා නැත්ති. ඒකට අවකාශයක් නැහැ කියලා කිව්වා. තිලෝකනන්දස්සම පැහැදිලිද? සංස කොතනද? ඨානං කියලා කියන්නේ සංස. ඒ පිහිටීම නැත්තම් ඒ තන ස්ථානය මේකට ඉඩක් ඉතින් උපසම්පදාව දෙන්න බෑ කියන එක තමයි මේ කියන්නේ. තාන කියලා කියන්නේ උපසම්පදාව අවකාශ කරන එකට ඉඩක්. අට්ඨානං කියලා කියන්නේ උපසම්පදාව දෙන්න බෑ. ඒකට අස්ථානයක් සුදුසු තැනක් නෙවෙයි. යදිහි භගවා ඒතේසං ලබෙය්‍යාම උපසම්පදං इति යාචන්තානං උපසම්පදං දදෙය්‍ය. බුදුරැන් වහන්සේ මේ විදිහට උපසම්පදාවක් දුන්නා නම් ඒවං සන්තේ පරාජිකෝ හෝති අසංවාසෝ इति පඤ්ඤත්තං සමෝහණෙය්‍ය. ශික්ෂාපදේ පරාජිකෝ හෝති අසංවාසෝ කියන මේ පැනවීම ආපහු මොකද කරන්න වෙන්නේ? සමෝහණණයක් කරන්න වෙනවනේ. ශික්ෂාපදයෙන් ඒක අයින් කරන්න වෙනවා. යස්මා පනේතං න සමෝහනති. වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා නිසා එහෙම ශික්ෂාපදයක් සමෝහනනය කරන්න බෑ කිව්වා. තස්මා අට්ඨානමේතං ඉතියාදි මහා ඇයි ලෝකවජ්ජකක් කවදාවත් ආයේ ලිහිල් කරන්නේ නැහනේ. ඒක තවදුරටත් දැඩි කරන්නේ. මොකද එහෙම දැන දැනම තමයි බුදුරණන් වහන්සේ මුලින්ම ශික්ෂාපදේ පනවන්නේ. අනාගතේ මේක කරනවා නම් කරන්නේ දැඩි කිරීමක් පමණ. ආයේ ලිහිල් කරන්නේ. එහෙමනොත් හරි වැඩන්නේ දැන් ශික්ෂාපදේ පනවලා වැඩන්නේ නැහනේ. සෝවාගතෝන උපසම්පාදේ තබ්බෝ ඉති කියලා මෙහෙම කිව්වේ යදිහි ඒවං ආගතෝ උපසම්පදන් ලැබෙයි. මෙහෙම පැමිණලා උපසම්පදාව ලැබෙනවද? සාසනේ අගෞරවෝ භවෙයි. සාසනේ අගෞරව වන්නේ. සාමණේර භූමියම් පන ටිතෝ සගාරවෝච භවිස්සති. සාමණේර භූමියේ ප්‍රශ්නය නැහැ. අත්තත්තංච කරිස්සති. ආත්ම අර්ථය සිද්ධ කරනවා. අත්තත්තංච කරිස්සති තී ඤත්වා. තමගේ ආත්මයට අර්ථයක් වෙන ගනී කියලා බුදුරජාණන් වහන්සේ දැකලා දැනගෙන අනුකම්පමානෝ භගවා අනුකම්පාවෙන් සෝ ආගතෝ න උපසම්පාදේ තබ්බ. ඔච්චරයි පෙළේ කිව්වේ. පැමිණියොත් උපසම්පදා කරන්න එපා. සෝ ආගතෝ උපසම්පාදේ තබ්බෝ ඉති එවං ආගතෝ. භික්ඛු භාවේ ඨත්වා. භික්ෂු භාවේ සිට අවිපන්න සීලතාය. ඒ කියන්නේ අවිපන්න සීලතාය කියලා කියන්නේ වරදවා නොගත් සීලය. විපන්න සීලතාය කියලා කියන්නේ දුස්සීලකම. වරදවා නොගත් සීලේ සාසනේ සගාරවෝ භවිස්සති. ගෞරව සහිත වෙනවා. සෝ සති උපනිස්සේ නචිරස්සේ උත්තමත්තම් පාපුනිස්සති इति. ඒ උපනිශ්‍රේ නිසා, සීලේ උපනිශ්‍රේ නිසා නචිරස්සේ නොබෝ කලකින් උත්තමත්තම්. උත්තමත්තම් කියන එකට ටීකාචාර්යයන් වහන්සේ කියනවා අරහත්තම් කියලා. අරහත් අරිහත්ත්වයට පාපුනිස්සති इति ඤත්තා උපසම්පාදේ තබ්බෝ ඉතිහා. ඒ අර ආවොත් උපසම්පදා කරන්න කියලා කිව්වේ කවුද? ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා හරි ගියපු කෙනා. එහෙම නැත්නම් අපි හිතමු පරාජිකා නොවිච්ච කෙනා. බැරි වෙලාවත් ගෙදර ගිහිල්ලා පරාජිකාවක් නොකරගෙන ආවොත් එහෙම අපහු. අන්න එයාට උනත් උපසම්පදාව දෙන්න පුළුවන්. ඒවම් මේ තුනන් ධම්මම් පතිසේවිත්වා ආගතේසු අනුපසම්පාදේ තබ්බංච උපසම්පාදේ තබ්බංච දස්සෙත්වා. අනුපසම්පාදනයත් උපසම්පාද උපසම්පාදනයත් උපසම්පදා කළ යුතු බවත් දක්වලා, ඒ කියන්නේ යා අනුපසම්පන්නේ කළ යුතුයි. මෙවුන්දම් සේවනය කරලා කෙනෙක් ආවොත් ශික්ෂා ප්‍රතික්ෂේප නොකොට එයා අනුපසම්පාදනය කළ යුතුයි. ඒ කියන්නේ උපසම්පදාවෙන් ආපහු ගන්න බෑ. උපසම්පාදයේ ඊළඟට තව කෙනෙක් ඉන්නවා මේ උන්දම් සේවනය කළත් උපසම්පදා කරන්න පුළුවන්. ඒ කවුද? ප්‍රතික්ෂේප කරලා ගියපු කෙනා. එයාගේ උපසම්පදාවත් පිළිගන්න පුළුවන් කියන එක දක්කලා තීනිපි වත්තුහුනි සමෝධානෙත්ත. මේ වස්තු තුන සමෝධානයේ කොට මොනවාද වස්තු තුන? අර කතා තුන නේද? ඒ කියන්නේ සුදින්න කතාවත්, මක්කටි කතාවත්, වජ්ජිපුත්‍ර කතාවත්. ඒ තුනම සමෝධානය කරලා සික්ඛාපදම් පඤ්ඤපේතු කාම ශික්ෂාපදේ පනවනු කැමැත්තෙන්. ඇයි දැන් මේ වෙද්දි සම්පූර්ණයෙන්ම ශික්ෂාපදේ පැනවිලා ඉවරයි? ඒවංච පන භික්කවේ මං සික්ඛාපදං උද්දිසෙය්‍යාත ඉතිවත්වා යෝපන භික්කු පෙය්‍යාලං අසංවාසති පරිපුන්නං සික්ඛාපදං පඤ්ඤපේසි. පරිපූර්ණවම ශික්ෂාපදේ පැනෙව්වා කියලා කියනවා. වජ්ජිපුත්තක වත්තුවන්න නා නිට්ටිත. දැන් චතුබ්බිද විනය කතාව. මේක පෙළේ නැති පෙළට විස්තර විය යුතු අමතර විනයධරයන්ගේ දැනගැනීම පිණිස දීර්ඝ කතාවක් මේක කියන්නේ. මේකේ පුළුවන් ටික අද අපි සාකච්ඡා කරමු. ඉතිරි ටික අපහු ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේක හැබැයි එක දවසේ එක දිගට යන්න තිබ්බනම් හරි වටිනවා. මේ නැත්තම් පැටලෙන්න ඉඩ වැඩි. කමන්නේ දැන් අද කරන කොටස ආයි බලාගෙන ඉන්න පුළුවන් ඊළඟ දවසේ නේද? ඉතින් තව ටිකක් හොඳට අහගත්ත හැකින් ඊළඟ දවසේ. මේක හරිම මේ වැදගත් කතාවක්. අපිටත් එකපාරක් ඉගෙන ගද්දි මේක එච්චරම ඔළුවට ගියේ නැහැ. තේරුණා මදි. එනිසා අපහුව පස්සේ බලන්න පළවෙනි පාරම පුළුවන් උපරිමයෙන් මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එතකොට ඊළඟ පාර බලද්දී ඔච්චර අමාරු නෑ. හරි, ඒක අර අවධානයෙන් අහගෙන ඉඳලා සහායිතින් දැන් අර එන්න කලින් කියවගෙන එන්න කියලා හැමති තියෙනවනේ නේද? කියමු අපි කවුරු හරි සන්නසෙනවක්.
අවසරයි සන්නස. ඉදානිස අත්තං ඉබජන්තෝ යෝ පනාති යෝ යාදිසේති ආදිමාහ తస్మిం పన సిక్కాపదేచ సిక్కాపద విభంగేచ సకలేచ వినయ వినిచ్ఛయే కోసల్లం పత్తయంతేన చదుబ్బిదా వినయో జాతి తబ్బో
జాని తబ్బోనే
జాని తబ్బో చతుబ్బిదం హి వినయం మహా తేరో మైద్దికా నీహరిత్వా పకాసేసుం ధమ్మ సంగాహకా పురా కతమం చతుబ్బిదం සුත්තං සුත්තානුලෝමං ආචාරිය වාදෝ අත්තනෝ මති ති යං සන්දහාය වුත්තං ආහච්ච පදේන කෝ මහරජ රසේන ආචාරිය වංශතා අදිපායතෝති එත්තහි ආහච්ච පදಂತಿ සුත්තං අදිප්පේතං රස්සෝති සුත්තානුලෝමං ආචාරිය වංශෝති ආචාරිය වාදෝ අදිපායෝති අත්තනෝ මති తత్త సుత్తం నామ సకల వినయ పిటకే పాళి సుత్తానులోమం నామ చత్తారో మహా ప్రదేశో
ప్రదేశ ఏమనే తీన్
ప్రదేశా කියලා තියෙන.
ఓ
యే భగవతా ఏవం ఉత్త యం భిక్కవే మయం ఇదం న కప్పతీతి అప్పటి పక్కిత్తం తంచే అప్పటి కిత్తం తంచే අකප්පියං අනුලෝමේති කප්පියං පටිබාහති තං වූන කප්පති
යම් ඒක ටිකක් තේරෙන්න කියමු අපි බලන්න.
තංචේ අකප්පියං අනුලෝමේති කප්පියං පටිබාහති තං වූන කප්පති.
ඒක පළවෙනි එක. ඒතර නවත්තන්න ඕන ඇස්ම. දැන් ඊළඟ එක. ඒතර මේ අහන් ඉන්න අයට තේරෙන්නේ කියන්න.
යම් භික්කවේ මයං ඉදං න කප්පතිති.
හොඳට බලන්න මයං කියලාද මයා කියලා තියෙන්නේ.
මයා. මයා ඉදං න කප්පතිති අප්පටි කිත්තං තංචේ කප්පියං අනුලෝමේති අකප්පියං පටිබාහති තං වෝ කප්පති.
ඔය කියන එකද
දෙවෙනි එක?
දෙවෙනි එක. ඊළඟට
යම් භික්කවේ මයා ඉදං කප්පතිති අනනුඤ්ඤතං.
අපේ පොතේ අනනුඤ්ඤාතං කියලා තියෙනවා. හොඳට බලන්න.
අනනුඤ්ඤාතං තංචේ අකප්පියං අනුලෝමේති කප්පියං පටිබාහති තං වෝන කප්පති.
ඔය කියන එකද
තුන්වෙනි එක?
හරි. ඊළඟට කියන්න.
යම් භික්කවේ මයා ඉදං කප්පතිති අනනුඤ්ඤතං.
හොඳට බලන්න.
අනනුඤ්ඤුතං.
අනනුඤ්ඤාතං.
අනනුඤ්ඤාතං තංචේ කප්පියං අනුලෝමේති අකප්පියං පටිබාහති තං වෝ කප්ප තීති.
හරි. ඊළඟට කියන්න.
ආචාරිය වාදෝ නාම ධම්ම සංඝාහකේහි.
ඒක කියන්න ඕනේ ඇස්ම. ආචාරිය වාදෝ නාම ධම්ම සංඝාහකේහි පංචහි අරහන්ත සතේහි. අන්න එහෙම කියන්නේ.
ආචාර්ය වාදෝ නාම ධම්ම සංඝාහකේහි පංචේහි අරහන්ත සතේහි තපිතා පාලි විනිම්මුතා විනිම්මුත්තා ඔක්කන්ති කවිනිච්ඡය.
ඔක්කන්තික විනිච්ඡයක් පවත්තා.
ඔක්කන්තික විනිච්ඡයක් පවත්තා අට කතා තන්ති අත්තනෝ මති නාම සුත්ත සුත්තානුලෝම ආචාරිය වාදේ මුංචිත්වා අනුමානේන අත්තනෝ අනුබුද්ධ්‍යා නයග්ගාහේන උපට්ඨිතා ආර කතනං.
හරි. ඔය ටික අපි දැන් පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉමු. මේකේ ලොකු කතාවක් තියෙනවා ඉගෙන ගන්න. මේක අර මට සමහර සටහන් හදාගෙන ඉන්න බැරි වුණා. පස්සේ කාලෙක අර සචිත්ත්‍ය කචිත්ත්‍යක කතාවත් සම්බන්ධ පොඩි අපි සටහනක් හදලා දෙන්නම් පිරිසට. එතකොට ඒක තියාගත්ත හැකින් ටිකක් උදාහරණක් දාලා සටහනක් හදලා දෙන්නම්. මේකෙත් අපි සටහනක් හදලා දෙන්නම්. මේ අර පිළිවෙලකට තෝරගන්නේ කොහොමද කියන එක. ඔය අපිත් ඒ කාලේ අහලා තිබ්බා මේ පොල් වතුර හවසට කැපයිද කියන එක. මේ මේක ඉගෙන ගත්තට පස්සේ තමයි මේ සතර මහා ප්‍රදේශයේදී ලස්සනට ටීකාචාරන් වහන්සේලා මේ පොල් වතුර කතාව අරගෙනම විනිශ්චයක් ගන්න විදිය. ඔන්න බලන්න මේ අර කැපද අකැපද කියන මෙහෙම දෙපැත්තට වැනෙන දේවල් සම්බන්ධයෙන් අපි කොහොමද හරියට තීරණයකට එළඹෙන්නේ. අන්න ඒ වගේ දේවල් වලට මේ විනිශ්චයන් හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒ ප්‍රායෝගිකව අර විනිශ්චය කරන විදිහ කියනවා. හොඳයි, මේ වචන ටික හොඳට මතක තියාගන්න. විශේෂයෙන් දැන් මේක පටන් ගද්දි ඉදානි අස්ස අත්තං විභජන්තෝ, ඒ ශික්ෂාපදයේ අර්ථ බෙදමින් යෝපන ඉති යෝයාදිසෝ ඉති ආදිමාහ, ඒ පෙළේ කියනවා එහෙම එකක්. අපි ආපහු පෙළට එමු ඊළඟ දවසේ. තස්මින් පන සික්ඛාපදේච සික්ඛාපද විභංගේච. ශික්ෂාපදේ සහ ශික්ෂාපද විභංගේ කියන්නේ මොකක්ද? දැන් අපි යෝපන බික්කෝ අන මේ මේ තුනන් ධම්මං පස්සේ එහෙම කියලා එන කොටස තියෙනවනේ. ඒක තමයි ශික්ෂාපදේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔය ශික්ෂාපදේම යෝපන, යෝපන කියලා කිව්වේ කවුද? යෝපන යෝයාදිසෝ ඔන්නෝම භික්ෂුව. මේ තුනන් ධම්මං කියන්නේ මොකක්ද? අන්න ආයෙ විස්තර කරනවා. අපච්චක්කාය කියන්නේ මොකක්ද? ආයෙ පෙළේම විස්තර කරනවා. ඔන්න ඔහොම ශික්ෂාපදේ ආපහු පද කඩලා බෙදලා පෙන්නන එකට තමයි ශික්ෂාපද විභංගය කියලා කියන්නේ. මොකද සමහර තැන්වල විභංග කියලා කියනකොට විභංග ප්‍රකරණී ගැනත් මතක ධාරතාවක්. සමහර තැන්වල විභංගේ වුත්තනයින කියනකොට පාචිත්තිපාලිය කියන මේ බික්කු විභංගේ බික්කුණි විභංගේ ගැනත් කියනවා. පැහැදිලිද? පාචිත්තිපාලිය ගැන මෙතන කෙලින්ම ශික්ෂාපද විභංගේ කියලා කියන්නේ අර ඒ ශික්ෂාපදේම බෙදලා පෙන්නන තැන. ඒක ඔබ වහන්සේලාට පෙළ බලපුවම තේරෙනවා. දැන් මේ තියෙන්නේ මේ ඔන්න යෝපන බික්කු බික්කුණා සික්ඛාසාජීව සමාපන්නෝ ඔය ටික කියලා ඔන්න යෝපන ඉති. යෝපන කියන්නේ මොකක්ද? ඕන්න බුදුරජාණන් වහන්සේ විස්තරයක් කරනවා. ඊට පස්සේ බික්කු කියන්නේ මොකක්ද? බික්කකෝති බික්කු, බික්කාචරියං අජ්ජූපගතෝති බික්කු, භින්න පටදරෝති බික්කු, සමඤ්ඤාය බික්කු, පටිඤ්ඤාය බික්කු. ඕන්න භික්ෂුපදේ අර්ථය. මේ තමයි ශික්ෂාපද විභංගය. පැහැදිලිද? අපි දැන් ඒක ඉස්සරහට කතා කරනවා. ඒවත් අපි හොඳට දැනගෙන තියාගන්න ඕනේ. ශික්ෂාපදේ මොකක්ද? ශික්ෂාපද විභංගේ මොකක්ද? ඊට පස්සේ කියනවා සකලේච විනේ විනිච්ඡේ කෝසල්ල. ශික්ෂාපදේ පමණක් නෙවෙයි, ශික්ෂාපද විභංගේ පමණක් නෙවෙයි, සියලු විනේ විනිශ්චයන්නේ දක්ෂ බව පිණිස කෝසල්ලං දක්ෂකම පත්‍යන්තේන ප්‍රාර්ථනා කරන්නා වූ සිතන්නා වූ භික්ෂුව විසින් චතුබ්බිධෝ විනයෝ ජානිතබ්බ. සිව්වැදෑරුම් විනය දැනගෙන තියාගන්න ඕනි කියලා කියනවා. ඒකයි කියන්නේ චතුබ්බිදං හි විනයං මහා තේරා මහිද්ධිකා නීහරිත්වා ප්‍රකාශේසුං ධම්ම සංගාහකා පුරා. ගාතාවක් කියනවා පුරා ධම්ම සංගාහකා මහා මහිද්ධිකා මහා තේරා. පෙර ධර්ම සංගායක වූ මහත් ඉරිදී ඇති මහතෙරුන් වහන්සේලා චතුබ්බිදං විනයං නීහරිත්වා ප්‍රකාශේසු. මේ සිව්වැදෑරුම් විනය ගෙනහැර ප්‍රකාශ කළා කියලා කියනවා. එතන නීහරිත්වා කියලා කියන්නේ සාසනතෝ නීහරිත්වා, සාසනයෙන් උදුරලා අරගෙන. පාලිතෝ උද්දරිත්වා කියලාත් කියනවා. ඉතින් සාසනය කියලා කියන්නේ 아무ත දෙයක් නෙවෙන්නේ, පෙලෙන්නේ. ඔව්, එතනදි නීහරිත්වාති කියනවා විභජිත්වා සාඨකතං සකලං විනය පිටකං සුත්තාදීසු චතුසුපදේශේසු පක්කිපිත්වා චතුදා විභජිත්වා විනයම් ප්‍රකාශේසු. කොටස් හතරකට බෙදලා ප්‍රකාශ කළා කියලා කියනවා. මොනවද මේ කොටස් හතර? හොඳට මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි සුත්ත. මොකද්ද මෙතනදි සුත්ත කියලා කියන්නේ? සූත්‍ර පිටකයම කියන අර්ථයෙන් නෙවෙයි. පැහැදිලිද? මෙතන සුත්ත කියලා කෙලින්ම කියන්නේ විනය පාලිය පෙළ. ඇයි අපි ප්‍රාතිමෝක්ෂය අවසන් කරනකොට ඔබ වහන්සේලා අහලා ඇති කොහොමද? ඔව්, අන්තිමට අවසන් කරන්නේ කොහොමද? ඒවං අන්නද්ද මාසෙහි. ඔව්, කොහොමද ප්‍රාතිමෝක්ෂය සාංශ? නෑ, සුත්තාගතං සුත්ත පරියාපන්නං. එහෙම නේද කියන්නේ? අන්න එතකොට සුත්තාගතං සුත්ත පරියාපන්නං අන්නද්දමාසං උද්දේසං ආගච්ඡති කියලා කියන්නේ. සූත්‍ර පිටකයේද? නෑනේ. එතන සුත්ත කියලා කියන්නේ විනය. පැහැදිලිද? මෙතනත් විනය කියන අර්ථයෙන් තමයි සුත්ත කියලා සූත්‍ර කියන අර්ථයෙන් සූත්‍ර පිටකයටත් යෙදෙනවා. දැන් බාලාවතාර හිම ගත්තොත් ඒවයි සූත්‍ර දෙනවා. අක්කරාපාදේ ඒකචත්තාදීසං කියලා කියන්නේ සූත්‍රයක් ඒක. ගණන් විද්‍යාවලත් තියෙනවනේ සූත්‍ර නේද? මෙතන ඇවිල්ලා විනයට තමයි මෙතන සූත්‍ර කියලා කියන්නේ. ඒක සුත්ත ඊළඟට මොකක්ද? සුත්තානුලෝම. මේවා කියලා හොඳට කටහුරු කරගන්න. ඊළඟ එක ආචාර්ය වාද. මොකක්ද? ඊළඟ එක අත්තනෝ මති. අත්තනෝ මති. සුත්ත, සුත්තානුලෝම, ආචාර්ය වාද, අත්තනෝ මති. ඔන්න ඒකයි කිව්වේ කතමන් චතුබ්බිදං සුත්තං සුත්තානුලෝමං ආචාර්ය වාදං අත්තනෝ මති. එහෙමයි සන්නස. අපි දැන් ඔක්කොම අපහු විස්තර කරන සුත්තං ලෝමේ කියන්නේ සතර මහා ප්‍රදේශේ. ආචාර්ය වාදී කියන්නේ අට කතාව. අත්තනෝ මති කියන්නේ සූත්‍රයටත් සතර මහා ප්‍රදේශයටත් අට කතාවටත් ගැළපෙන එහි ඍජුව නැති විනිශ්චය. ඔක්කොම සකල විනය පිටකේම සන්න. සුත්තේ කියන එක අට කතාව ඇතුලේ තියෙන සන්න. ඇයි? බුද්ධ වචන තියෙනවනේ. පෙළේ නැතිව. කවලමේ මේ හැමතැනම තියෙන ටික තමයි සුත්ත කියලා ගන්න. ඒ කියන්නේ පිරිසිදු බුද්ධ වචනේ විදිහට සලකන ඒ කොටස් ටික. ඔන්න ඊළඟට කියනවා යං සන්දහය වුත්තා. මේක තව තැනක මේ අර්ථය කියලා තියෙනවලු. ඒ කොහෙද? මිලින්ද ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේත් වෙනත් ක්‍රමයකට ඔය චතුර්විධ විනය කියලා තියනවලු. කොහොමද? ආහච්ච පදේන රසේන ආචාර්ය වංශේන අදිප්පාය. ඔතන ඔය වාක්‍යයේ පද කීයක් තියෙනවද? පද කීයද? හතරක් තියෙනවා. මොනවද? ආහච්ච පදේන රසේන ආචාර්ය වංශේන අදිප්පාය. ඔන්නෝම පද හතරක් තියෙනවා. ඒ හතරේ එත්තෙහි ආහච්ච පදං ඉති. ආහච්ච පදං කියලා නාගසේන මහරහතන් වහන්සේ කිව්වේ අර චතුර්විධ විනයේ කොයිකටද? සූත්‍රයට. සුත්තං අදිප්පේතං. ඊළඟට රසේන කියලා කිව්වා. රසෝති. මෙතන රස කියලා කියන්නේ මොකක්ද? සුත්තානුලෝමේ. මේවා ටීකාචාර්යයන් වහන්සේලා හරි ලස්සන නිරුක්තිය හදලා කියනවා. ආචාර්ය වංශෝ කියලා චතුර්විධ විනේ මොකක් ගැනද කිව්වේ? ආචාර්ය වාදය. අදිප්පාය කියලා චතුර්විධ විනේ මොකක් ගැනද නාගසේන මහරහතන් වහන්සේ කිව්වේ? නාගසේන සංසේ අත්තනෝ මතිය. දැන් ඕන්නම් ඔය ආහච්ච පදං කියනක විස්තර කරලා දෙන්නම්. කණ්ඨාදී වන්නුප්පත්ති. කණ්ඨාදී වන්නුප්පත්ති ඨාන කරනාදීහි ආහරිත්වා. භාගිතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරය නැමැති මේ ග්‍රීවා ධාතුවෙන්, ඒ කියන්නේ උගුරෙන්, ග්‍රීවා ධාතුව මතේ කණ්ඨයෙන් උගුරෙන් කරණාන කරනාදී ප්‍රයෝග භාවිතා කරලා ආහරිත්වා අත්තනෝ වචී විඤ්ඤත්තියව භාසිත වචන. භාගිතුන් වහන්සේගේ වචී විඤ්ඤත්තියෙන් දේශනා කරනද වචනවලට කියනවා ආහච්ච පදං කියලා. එහෙම කියපු වචන මොනවා විදිහටද හැඳින්වෙන්නේ? සූත්‍රයේ විදිහට. පැහැදිලිද කතාව? භගවතෝ ඒව වචනං කියලාම කියනවා. ආහච්ච පදං කියලා කියන්නේ භාගිතුන් වහන්සේගේම වචන කියන අර්ථයෙන්. එහෙමයි එහෙමයි. ඒ වගේ ඒක සන්නේ තව ටිකක් ලස්සනට කියන සන්නස. මෙතනදී මේ විනය මහා සන්නේ පොතක් තියෙනවනේ. අන්නේ විනය සන්නේ ඔක කියනවා. එත්තෙහි ආහච්ච පදං ඉති සුත්තං අදිප්පේතං. භගවත්හු විසින් කණ්ඨ තාල්වාදී ස්ථානයේ චිත්ත සමුට්ඨාන පටවි ධාතුවෙන් පැහැර ඔන්න ඕක තමයි රාහත්‍ය කියලා කියන්නේ. චිත්ත සමුට්ඨාණයෙන් පටවි දැන් මේ ස්වර මේ තන්තු වල තියෙනවනේ පටවි ධාතුව. ඒතර සිතක් පහළ වෙනවා වචන කතා කරන්න. ඒකත් එක්කම වායෝ ධාතුව ඇවිල්ලා මොකද වෙන්නේ? අර කණ්ඨජේ ස්වර තන්තු එක හැප්පෙනවා. ඒ හැප්පිලා තමයි අර දිව, දත්, තොල්, කට, මේ උගුර, ඊට පස්සේ තල්ල ඒවා උපයෝගී වෙලා අපි මේ වචන කතා කරන්නේ. එහෙම කතා කරපු වචන වලට තමයි ඔය ආහච්ච පදං කියලා කෙලින්ම කියන්නේ මොනවද? බුද්ධ වචන. මේ හරි ලස්සනයි මේ මේ සන්නේ සන්නස මේ හොත්තට විස්තර කරන සමහර ඒවා. ටීකාවලවත් නැති කාරණාත් සන්නස හොත්තට පැහැදිලි කරනවා. ඊට පස්සේ දැන් රසෝ කිව්වනේ. රස කියලා කිව්වේ සූත්‍රානුලෝමයට. මෙතන රස කියලා කියවේ සාරෝ පත්ත රසෝ ඉතියාදීසු විය. දැන් කොළ රසය ගැන කියද්දි සාරය ගැන මේ කියන්නේ නේ. පැහැදිලිද? එතකොට රසෝ කියලා හැඳින්වුවේ ඇත්තටම මොකක්ද මෙතන? රසය කියලා හැඳින්වුවේ මොකක්ද? චතුර්විධ විනේ ණය අනුව නම් සුත්තානුලෝමේ. සුත්තානුලෝමේ. ඊට පස්සේ ඊළඟ චතුර්විධ ණය ආචාරි වාදේ. ඒක නාගසේන සාන්නාන්සේ කොහොමද හඳුන්වලා තිබ්බේ? ආචාරිය වංශය කියලා. අදිප්පාය කියලා කියන්නේ අත්තනෝ මති. හරි නේද? දැන් සරලව අපි දැනගත්තොත් කෙටියෙන් මතක තියාගන්න චතුර්විධ ණය ක්‍රමය මොකක්ද කියලා ඇහුවොත් සුත්ත, සුත්තානුලෝම, ආචාරි වාද, අත්තනෝ මති. ඕක ඉතින් 75කට එහා අද බොහෝ ගිහි පැවිදි පිරිස පටල ගන්නවා මේ අර්ථ. ඒ කියන්නේ තමන්ට වරදින තැන් ඔක්කොම මේ ක්‍රමවලට දාලා හරි කියලා ඔප්පු කරලා ලොකු ශාසනයේ අවුලක් කරනවා. දැන් මේක අපි හරියට දැන මේක තමයි අපේ ධර්ම විනය විනිශ්චයක කෝදුව. මිම්ම. මේ මිම්ම අතේ නැතුව කිසි කෙනෙකුට ධර්ම විනය හරියට තෝරන්න බෑ. පැහැදිලිද? මේක තමයි මිම්ම. ධර්ම විනය කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න තියෙන කෝදුව. ඒ මිම්ම තමයි මේ කියාගෙන යන්නේ. තත්ත සුත්තං නාම. මේක හොඳට මතක තියාගන්න. සුත්තේ කියලා කියන්නේ සකලේ විනය පිටකේ පාළි. අපි දැන් මේ විනයට අදාළව සතර මහපදේශයේනේ කතා, මේ විනයට අදාළව චතුර්විධ ණයනේ කතා කරන්නේ. පැහැදිලිද? ඒතර ඒ විනය පිටකේ සූත්‍රය කියලා මෙතන හඳුන්වන්නේ මොකක්ද? විනය පාළිය. විනය පාළිය කියලා කියන්නේ මොකක්ද? විනය පෙළ. විනය පෙළේ මොනවද තියෙන පොත්? පරාජිකා පාළි, පාචිත්‍ය පාළි. පාචිත්‍ය පාළි ඊළඟට මහවග්ග පාළි, චුල්ලවග්ග පාළි, පරිවාර පාළි. මේ පිළිවෙලට අපි මතක තියාගන්න ඕන. පරාජිකා, පාචිත්‍ය, මහවග්ග, චුල්ලවග්ග, පරිවාර. ওই පාචිත්‍ය පාළිය කොටස් දෙකකට බෙදෙනවා ප්‍රධාන වශයෙන් බික්කු විභංගය, බික්කුණී විභංගය. තව බික්කුණී කන්දකය කියලා වෙනම එනවා චුල්ලවග්ග පාළි. ඒතර අර විභංග කොටස දෙකකට දැන් ඕවත් කන්දක විභංග වශයෙන් උත් බෙදෙනවනේ. ඒතර විභංග විනේ විභංගයට කොයි ටිකද ආйти? පරාජිකා පාළියත්, පාචිත්‍ය පාළියත්. කන්දක වලට මොනවද ආйти? මහවග්ග පාළියත්, චුල්ලවග්ග පාළිය. පරිවාරේ පරිවාර කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ විභංග, කන්දක, පරිවාර. එහෙමනේ කියන්නේ විනය පිටකේ. ඔය ටික හොඳට දැනගෙන තියෙන්න ඕනේ. සංස අවසරයි. නිකාය වශයෙන් බෙදුවොත් විනය පිටකේම කුද්දක නිකායට. කියන්නේ නිකාය පහෙන්. ඒ ටික අපි කලිනුත් කිව්වා. එහෙමනම් විනය පිටකේ පාළිය කියලා අපි කෙටියෙන් කිව්වොත් පරාජිකා, පාචිත්‍ය, මහවග්ග, චුල්ලවග්ග, පරිවාර කියන මේ පොතේ කෙලින්ම පෙළ වශයෙන් තියෙන ටික තමයි මේ සුත්තය කියලා කියන්නේ. සුත්ත වෙන අර්ථ දෙන්න බෑ. මේ අර්ථ හොඳට මතක තියාගන්න ඕනේ. මොකද දැන් මේ ටික විස්තර කරේ මේව නොදන්න සංසිලා නෙවෙයිනේ. අපිට එකම පිහිට ඉතින් මේ අටකතා ටීකා ටික තමයි. ඒ ඊට අදාළ තොරතුරු ටිකෙන් තමයි අපි මේ කාරණා හොඳට දැනගන්නේ. ඊට පස්සේ කියනවා සුත්තානුලෝමය. ඕක ටිකක් ගැඹුරු කතාවක්. හැබැයි ගැඹුරු වෙන්නේ නැහැ මේක හරියට ඉගෙන ගත්තොත්. හරියට මතක තියාගත්තොත් මේක ප්‍රශ්නයක් නැහැ. මේක අද කොටියට ගිහිල්ලා පාඩම් කරගත්තක් කමන්නේ සිංහලෙන් හරි. මේ ණය ක්‍රම හතරක් තියෙනවා මේකේ. හරිද? ඒ සතර මහපදේශයේනේ සුත්තානු ලෝමං නාම චත්තාරෝ මහපදේශා. හොඳට මේක මතක තියාගන්න. සමහරු මේ සුත්තානු ලෝමය කියලා අට කතාව කියලා කියනවා. සූත්‍රයට අනුලොම් වෙච්ච අට කතාව තමයි සුත්තානු ලෝමය. නෑ, එහෙම නෙවෙයි. සුත්තානු ලෝමය කියලා කෙලින්ම කියන්නේ මොකක් ගැනද? සතර මහපදේශය. හොඳට මතක තියාගන්න. සූත්‍ර පිටකයේ පෙන්වන සතර මහපදේශයකුත් තියෙනවා. විනය පිටකයේ පෙන්වන සතර මහපදේශයකුත් තියෙනවා. මෙතන සතර මහපදේශය කියලා අපි ගන්නේ මොකක්ද? විනය පිටකයට අදාළ සතර මහපදේශය. දැන් ඔය සෑ බොහෝ බණවල එහෙම අහලා ඇතිනේ නේද? සතර මහපදේශයට දාලා බලලා ගන්න කියලා. ඒ ඔක්කොම අර තමන්ට ඕනේ ඔක්කොම ගන්නවා. තමන්ට අවශ්‍ය නැති ඒවා බැහැර කරනවා. එහෙම ගන්න බෑ. මේකේ විසඳන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ දිගින් දිගට ඉස්සරහට කතා කරනවා. කොතනද? මහවග්ගපාලි විනය පිටකයේ මහවග්ගපාලි. ඒ කතාව තාම කිව්වේ නැහනේ. හා, දැන් පටන් ගන්න. යේ භගවතා එවං උත්තා. භාග්‍යතුන් වහන්සේම සතර මහපදේශයේ මොකක්ද කියන එකත් භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. පැහැදිලිද? ඒකේ පළවෙනි එක හොඳට මතක තියාගන්න. යං භික්කවේ මයා ඉදං න කප්පතිති අප්පටි කිත්තං. මේ වාක්‍යයේ තේරුම තමයි හොඳට මතක තියාගන්න. භික්කවේ මහණෙනි යං යමක් මයා මා විසින් ඉදං න කප්පතිති අප්පටි කිත්තං. මෙය කැප නැ යයි කැප නොවේ යයි ප්‍රතික්ෂේප කරලා නැද්ද? හරිද? කැප නොවේ යයි ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම කොතනකවත් මේක අකපයි කියලා ප්‍රතික්ෂේප කරලා නැහැ. කැප නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා නැහැ. එහෙම මතක තියාගන්න. කැප නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි ඒ දෙය තං ඒ දෙය චේ ඉදින් අකප්පියං අනුලෝමේති. බුදුරජාණන් වහන්සේ ඍජුව අකපයි කියපු දේවල් තියෙනවනේ. අන්න ඒ අකප දේවල් වලට හැමතිස්සෙම අනුලොම්ව තමයි පේන්නේ. පැහැදිලිද? අනුලෝමේති තං චේ චේ ඉදින් තං එය ඔමින්ද නැහ්. තංචේ අකප්පියං අනුලෝමේති කප්පියං පටිබාහති. කැපයි කියපු දේවල් එක්ක සලකනකොට කැප බව ප්‍රතිබාහණය වෙනවා. ඒ කියන්නේ කැප නැති පැත්තට තමයි කරුණු තියෙන්නේ. කැප පැත්තට කරුණු නැහැ. තං වෝ න කප්පති. පළවෙනි සතර මහපදේශය තමයි ඒක නුඹලාට කැප නැහැ. ඇයියේ මම යමක් මෙය කැප නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා නැද්ද? හැබැයි ඒ දේ අකැප බවටත් අනුලොම් වෙනවා, කැප බවත් ප්‍රතිබාහණය වෙනවා. ඒ කියන්නේ හැම පැත්තෙම අකප බවට තමයි කරුණු තියෙන්නේ. ඒ නිසා මහණෙනි ඒක නුඹලාට කැප නැහැ. හරිද? පළවෙනි කාරණේ. ඕකට මම උදාහරණ හතරක් ඊළඟට කියන්නම්. ඔබ වහන්සේලාට දෙන්නම් විනිශ්චයක්. ඒක එතකොට මේකට ගලපලා විනිශ්චය කියන්න. දැන් දෙවෙනි එක. ඉස්සල්ලාම ඔය අකප පැත්ත තමයි කියන්නේ. අකප පැත්තේ කරුණු දෙකයි, කැප පැත්තට කරුණු බලමුකම කියලා. ඊළඟ එක භික්කවේ යං යං භික්කවේ මයා ඉදං න කප්පතිති අප්පටි කිත්තං. මහණෙනි මා විසින් මෙය කැප නැයයි ප්‍රතික්ෂේප නොකලේද? පළවෙනි වාක්‍යයයි මේකයි අතර වෙනසක් තියෙනවද? නැහැ. පළවෙනි වාක්‍යෙත් කිව්වේ කැප නැයයි ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි ඒකේ පළවෙනි එක අකප බවටත් අනුලොම් කැප බවත් ප්‍රතිබාහණය කරනවා. ඒ නිසා ඒක අකපයි. තව එකක් තියෙනවා අර විදිහටම. මහණෙනි මා විසින් මෙය කැප නැහැ යයි ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි එය තංචේ කප්පියං අනුලෝමේති. කලින් එක මොකද උනේ? අකප්පියං අනුලෝමේති. අකප බවට අනුලොම් වුණා. දැන් දෙවෙනි එක කැප බවට අනුලොම්. ඒ වගේම අකප්පියම් පටිබාහති. අකප බව ප්‍රතිබාහණය කරනවා. ඒ කියන්නේ මේකේ කරුණු තියෙන්නම කොයි පැත්තටද? කැප පැත්තට. එහෙනම් තං වෝ කප්පති. ඒක නුඹලාට කැපයි. ඔය පිටිපස්සේ ආශිසුණහසලට තේරුණාද මේක? මේ වාක්‍ය දෙක තේරුණාද? පොඩි ආශිසුණහන් තේරුණා? තේරුන්නේ නැහැ. කොහොමද අපහු කියන්නේ? පස්සේ වෙලා ගාස්ම මම එමෙට කියලා දෙන්නම් ඈ. මගෙන් අනිවාර්යෙන් අහන්න. පළවෙනි කාරණේ කිව්වොත් යමක් කැප නැහැ කියලා නැද්ද? ඉදං න කප්පතිති අපටික්කිත්තම් ප්‍රතික්ෂේප කරලා නැද්ද? අකප පැත්තට අනුලොම් නම් කැප බවක් ප්‍රතිබාහණය කරනවා නම් ඒක කැප නැහැ. ඊළඟ එක කැප නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා නැහැ කොහෙවත්. දැන් උදාහරණ ටිකක් ඔක කියද්දි තේරෙයි. ඒක කැප බවට අනුලොම් අකප බව ප්‍රතිබාහණය වෙනවා. හැබැයි ඒක කැපයි. ඊළඟ එක තුන්වෙනි සතර මහා ප්‍රදේශයේ යං බික්කවේ මයා ඉදං කප්පතිති අනනුඤ්ඤාත. ඔ නෑ අනනුඤ්ඤාතං කියලා තියෙනසහ දැන් කියන්නේ අපි තුන්වෙනි එකනේ. ඒක පටන් ගන්නෙ කොහෙන්ද? හරිනේ. යං බික්කවේ මයා ඉදං කප්පතිති අනනුඤ්ඤාත. ඕකනේ තුන්වෙනි එක. සන්නන්සේ හරිද? ඔය හතරවෙනි එක බලන්න. හරිනේ. ඒක කොහොම හරි ඉරක් හරි දාලා ඔය හතර වෙන් කරලා තියාගන්න. ඒක කවුරු හරි පෙන්වනවා හරි. බික්කවේ මහණෙනි මවිසින් ඉදං කප්පතිති අනනුඤ්ඤාත. ඔය පොතේ වෙනසක් තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න බලමු. මම සිංහල පොත හරියට කියුවේ නැහැ. ඈ අපි මුලින් ඉඳන් කියාගෙන යමුකෝ අපහු. ඥානවිචේ හොඳට බලාගන්නකෝ. වාක්‍ය පැටලෙනවා නම් කියන්නේ. ඈ තුන කියන්නේ. ඔන්න පළවෙනි එක බලන්න. යම් බික්කවේ මයා ඉදං නැ කප්පතිති අපටික්කිත්තං තංචේ අකප්පියං අනුලෝමේති කප්පියං පටිබාති තංගෝ නැ කප්පති. ඉරක් දාගන්නකෝ පළවෙනි එක. දෙවෙනි එක යම් බික්කවේ මයා ඉදං න කප්පතිති අපටික්කිත්තං තංචේ කප්පියං අනුලෝමේති අකප්පියං පටිබාහති තංවෝ කප්පති. දෙවෙනි එක. තුන්වෙනි එක යම් බික්කවේ මයා ඉදං කප්පතිති අනනුඤ්ඤාත. හරිද? බික්කවේ මහණෙනි යමක් මා විසින් මෙය කැපයයි අනනුඤ්ඤාත. ඒ කියන්නේ එහෙම කැපයි කියලා කොහෙවත් දේශනා කරලා නැහැ. හැබැයි තංචේ අකප්පියං අනුලෝමේති. ඒ කැපයි කියලා අනුදැනපු නැති එක අකප බවට අනුලොම්. කප්පියං පටිබාහති. කැප බවන් ප්‍රතිබාහණය කරනවා නම් තං වෝ න කප්පති. ඒකත් නුඹලාට කැප නැහැ. යං බික්කවේ මයා ඉදං කප්පතිති අනනුඤ්ඤාත. මහණෙනි යමක් මා විසින් නුඹලාට මෙය කැපෙයි අනනුඤ්ඤාත. ඒ කියන්නේ අනුදැනලා නැහැ. තංචේ කප්පියං අනුලෝමේති. හැබැයි මේ අනුදැනපු නැති එක කැප දෙයට අනුලොම් වෙනවා. අකප දෙයට ප්‍රතිබාහණය කරනවා. එහෙමනම් ඒක කැපයිද නැද්ද? කැපයි. ඒ මුල් මාතෘකා දෙක බලාගන්න. මෙය කැප නැයයි ප්‍රතික්ෂේප කළා නැති දෙකයි, මෙය කැපයයි අනුදැනලා නැති දෙකටයි විනිශ්චය දෙකක් දෙපැත්තට කියනවා. පළවෙනි එක කැප නැහැ, දෙවෙනි එක කැපයි. තුන්වෙනි එක කැප නැහැ, හතරවෙනි එක කැපයි. ඕක ඔය පිළිවෙලට මතක තියාගන්න, නැත්නම් සතර මහා උපදේශය අහපුවාම තුන ඉස්සෙල්ලා කියනවා, හතර පස්සේ කියනවා. ඔය මතක තියාගන්න. කොහොම හරි මේ පිළිවෙලට කියාගන්න මතක තියාගත්තා නම් හරි. හරි නේද? මේක මේ පාලි විනය පිටකේ පාලි කියලා අධිකාර වශයෙන් කිව්වේ සමහර විට අනිත් ඒවායේ සූත්‍ර ආදී උනන් ගන්න පුළුවන් කියලා කියන්නේ, අවශ්‍ය තැනක් ආවොත්. ටීකාචාර්ය වහන්සේ කියනවා සමහර විනය විනිශ්චයන් වලට සූත්‍ර පෙළ එහෙමත් ඕන වෙනවා නේ සන්නස. වෙනම තියනවානේ මහා පරිනිබ්බාන සූත්‍රය කියනවානේ නේද? ස්වාමීන් වහන්සේ අර දැන් ශික්ෂාපදයක විභංගාදී පටන් ගන්න පළවෙනි තැනනේ. එතකොට මේ ටික දැනගෙනම තමයි දැන් ඉස්සරහට යන්න කියන්නේ. ඒ කියන්නේ අපි ශික්ෂාපදයක් වශයෙන් දැන් ඉගෙන ගන්න විනය පිටකේ පළවෙනි අවස්ථාවනේ. මේ ටික දැනගත්තාම තමයි ඊළඟට ශික්ෂාපද, ශික්ෂාපද විභංග සකල විනය පිටකේම හොඳට මේ දක්ෂ බව ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා ඒක තමයි සංස මම මේ දැන් මේ ඒ ටික පොඩ්ඩක් කියලා අපි කියමු. මේකේ උදාහරණ ටික මං හිතන්නේ ඉස්සරහට එනවා. ඔව් ඉස්සරහට එනවා සාන්නංස. ආ හරි. ඒක මං සන්නේ තියෙන නිසා මං උදාහරණෙත් කියන්නම්කො. අපි හිතමු ප්‍රශ්නයක් අහන්නම්කො. අපි හිතමු දස මාංශය අකපයි. නේද? දස මාංශය. ඒ කියන්නේ කෙලින්ම මොකක්ද අපි ගත්තොත් සතර මහා ප්‍රදේශයේ. ඔව් අපි නෑ ඒක ඒක අරගෙන අපි නිකන් උදාහරණයක් විදිහට ගමුකෝ. මාංශ 10 කෙලින්ම අකපයි කියලා කියලා තියෙනවා නේද? එක මාංශයකට තුලසියක් එනවා, අනිත් ඒවා දුකුලානේ. මනුස්ස මාංශය නේද? සීහ වියග්ග අච්ච තරච්ච නේද? ওই විදිහට මාංශ 10ක් තියෙනවානේ. හැබැයි දැන් අපිට විනේ පෙළාට කතාවේ ඍජුව නැති විනිශ්චයක් එනවා. අපි ගත්තොත් ඒ දසමාංශය ප්‍රතික්ෂේප කරන ලද සත්තුන්ගේ ඇට සම්මස්නහර ලේ කැපයිද අකපයිද? කැපයිද අකපයිද? අපි හිතමු ලේ බොන්න ඕන වෙනවා බෙහෙතකට කියලා හිතන්න. දස මාංශේ දැන් මස්නේ අකපයි කියලා තියෙන්නේ. එහෙම බෑ කියලා බෑ. දැන් මේක සතර මහා ප්‍රදේශයෙන් ගලපන්න ඕනේ. අන්න එක ඔන්න දැන් කියනවා මනුස්ස මාංශාදී වූ දස මාංශය ඇති සතුන්ගේ ඇට සම්මස්නහර ලේ කෙස්ලොම් ආදී අකප්පියයි අපටික්කිට වූයේද. අකප කියලා ඍජුව බුදුරයන් වහන්සේ මේක සූත්‍රයේ එහෙම ප්‍රතික්ෂේප කරලා නැහැ. අකප්පිය වූ දස මාංශයට අනුලොම් වේ. ඉතින් මස් ගත්තාම ලේ උනත් පේන්නේ අකප බවට අනුලොම් බව තමයි. අකපයට අනුලොම් වීමෙන්ම කැපදේ පිළිබාහනුයි. අකප බවට අනුලොම් වීමෙන් කැපදේ ප්‍රතික්ෂේප වෙනවා. කියා අටුවායිහි පටික්කිත්තේයි ඔන්න ප්‍රතික්ෂේප කළා. පැහැදිලි නේද? ඒ පළවෙනි සතර මහා ප්‍රදේශයේ නේද? යම් බික්කේ මයා ඉදන් නැ කප්පතිති අපටික්කිත්තා. සතුන්ගේ මේ මස් එපා කිව්වට ලේනහර ඇට ටික ප්‍රතික්ෂේප කළා නැහැ. හැබැයි තංචේ අකප්පියන් අනුලෝමේති. ඒ මාංශ 10 ලේ මස් මේ ලේ ඇට කියන ඒවා අකප බවට අනුලෝම. කප්පියම් පටිභාති කැප බව ප්‍රතික්ෂේප තං වෝන කප්පති. ඒක නුඹලාට කැප නැහැ. දෙවෙනි එක මොකක්ද? මේක කැප නැහැ කියලා ප්‍රතික්ෂේප කළා නැහැ. හැබැයි කැප බවට අනුලෝම අකප බව ප්‍රතිබාහණය කරනවා. ඒක කැපයි කිව්වා. උදාහරණයක් කිව්වොත් අපි හිතමු අකප්පිය මස් ඇති සතුන්ගේ කිරි. මොකද වෙන්නේ? මනුස්ස කිරි කියලා හිතන්නකො, අලි කිරි ගන්න බැයි දන්නේ. ඇයි ඒකද? ආ ඔන්න බලන්න කියනවා. දෙවන මහා ප්‍රදේශයේ අකප්පිය මංසය ඇති සතුන්ගේ කිරි දී සප්පි නවනීතාදිය අකපෙයි අපටික්කිත ඌයේද. ඒ කියන්නේ අකපෙයි කියලා ප්‍රතික්ෂේප කරලා නැහැ. කොහෙවත් එහෙම ප්‍රතික්ෂේප කරලා නැහනේ. හැබැයි ඒ සතුන්ගේ කිරි ආදිය කැපයට අනුලොම් වේ. කප්පියානුලෝම බැවින්ම අකපය පිළිබාහන වේ. ඒ කියන්නේ කැප බවට අනුලොම් නම් අකප බව ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඒ සතුන්ගේ කිරි කැපයි. පැහැදිලි නේද? ඒ දෙවෙනි එකට උදාහරණය. ඊළඟ සතර මහා ප්‍රදේශය මොකද්ද? කැපයි කියලා නැහැ. හැබැයි අකප බවට අනුලොම් කැප බව ප්‍රතිබාහණය කරනවා. එහෙනම් ඒක කැපයිද අකපයිද? අකපයි. ඒකට උදාහරණයක්. තැඹිලි වතුර, කුරුම්බ වතුර මොකද වෙන්නේ? කුරුම්බ වතුර ගැන කියනවා. කුරුම්බ වතුර කියන එක මේ යන තුන්වන මහා ප්‍රදේශයේ නාලිකේරාදී වූ නවමහ ඵලයන්ගේ පානේ කැපෙයි අනු නොදන්නා ලද්දේ. පොල් වතුර කොහෙවත් කැපයි කියලා නැහැ. තැඹිලි වතුර කැපයි කියලා නැහැ. හැබැයි ධඤ්ඤානුලෝමික ඵලයන්ගේ පානයටද අකපයට අනුලොම් වේ. අර සබ්බම් ඵල රසං ඨපෙත්තා ධඤ්ඤ රසං කියලා බුදුරැන් වහන්සේ පෙළ දේශනාවක් කළානේ. ඒ පෙළ දේශනාවෙත් අපිට ඉස්සරහට මහමඟපාලිය හම්බ වෙනවා. සතර මහා ප්‍රදේශයට දාලා නවමහ ඵල නවයක් අකපයි කියලා පෙන්නවා. තාල නාලිකේර පනස ලැබුජ තිපුස නේද, කුම්භණ්ඩ පුස්ස ඵල. ඔය විදිහට තල් පොල් දෙල් කොස් තියඹරා කැකිරි පොහොල් ඔය දර කොමඩු හෝ වට්ටක්කා ඔය කියන විදිහට ඵල නවයක් ගැන කිව්වා. එතකොට ඒව අකපයි කියන්නේ ඇත්තටම මහපල කියනකොට මෙතනදී gediya ලොකු නිසාමත් නෙවෙයි, දහන්‍ය කෘත්‍ය කරන නිසා. ධඤ්ඤානුලෝමික. පැහැදිලිද? ආහාර කෘත්‍ය කරන. කොස් කියන්නේ කෙලිම ගත්තොත් ආහාර කෘත්‍යයක් කරන්න පුළුවන්. ඒ ආහාර කෘත්‍ය කරන මේ ඵල නවයත් එපා කියලා කිව්වා. එතකොට පොල් වතුර කියන එක, තැඹිලි වතුර කියන එක, තෝයන් කියලා කියන්නේ ඔක නාලිකේර තෝයන් කියලා කියනවා. ඒ නාලිකේර වතුර, පොල් වතුර ගත්තොත් අර අටුවාචාරින් වහන්සේලා එපයි කියලා කිව්ව මේ ධඤ්ඤගතික ඵලවලට මොකද වෙන්නේ? අනුලොම් වෙනවනේ. බුදුරජාණන් වහන්සේ කැපයි කියලා ප්‍රතික්ෂේප කළා නැහැ. හැබැයි මේක අනුලොම් වෙන්නේ කොහෙටද? අකප බවට තමයි අනුලොම් වෙන්නේ. ඒකයි කියන්නේ අකප්පිය අනුලෝම බැවින්ම කැප පිළිබාහනුයි. කැප බව ප්‍රතික්ෂේප වෙනවා. අටුවාහි නොවේලෙහි වළඳන්නට අකපයයි පිළිකෙව් කරන ලද. විකාලේ වළඳන්න එපා කියලා කියනවා. සන්නස අපි සන්නස වේ එනවා මහවග්ගපාලි එනවා බලමු කිතරද නේද එහෙම තැඹිලි නම් කෙලින්ම අර තාල නාලිකේර එපා කියලාම කියනවනේ සංස නාලිකේර කියලා කියලා තියෙනවනේ ඒ නිසා පොල් තෙල් නම් කැපයි අසුනා පොල් තෙල් නම් අකප නැහැ සාමාන්‍ය හැබැයි ගන්න නැහැ නේද පොල් තෙල් අපි ආර වළඳන්න යන්නේ නැහැ නේ පුළුවන් දෙහෙන් පොල් තෙල් වළඳන්න විනයෙන් නම් හැබැයි රේරුකාණී සංසගේ පොතේ තියෙනවා නේද පොල් තෙල් කැපයි කියන ඔව් පොල් තෙල් ගන්න මොකටද ඒකනේ දැන් අපිට මොනවා හරි දෙයක් ගන්න හේතුවක් තියෙන්න බෑස්ම පොල් තෙල් ගන්න ඇයි උෂ්ණේ නිවන්නද මොකද දන්නේ නැහැ ගිතෙල් නම් ඔන්න එහෙම හේතුව අපිට ගන්න පුළුවන්. ඔව්. අපිට කැප බවම නෙවෙයි ඊට පස්සේ ඒක ගන්නෙ මොකටද කියන එකත් හිතන්න ඕන. එහෙම. ඉතින් ගිතෙල් ටිකක් තල තෙල් ටිකක් ගත්තාම හරි නේද? ඒ මොකක් හරි කාරණයක් නිසා නේ ඒක ගන්න. සුදුළු උණු බදින්නම කියලා නෙවෙයි ඔක ගන්න ඕනේ මේ ලෙඩක් හොද වෙන එකක් හිතලා තමයි ඔක ගන්න ඕනේ. මේ තියෙන නාලිකේ රස්ස යන්තෝයන් පුරාණම් පිට්ඨ බන්ධන පොල් වතුර පැරණි වුණොත් පිට වැඩි වෙනවා වගේ කතාවක් කියන්නේ තමේව තරුණං තෝයන් පිට්ඨග්ගම් බල බන්ධන වජින බුද්ධ ටීකාවේ කියන්නේ මේ ඒ තරුණ තෝයන් කියලා කියන්නේ වතුර පොල් වතුරම පිත්තාග්‍රේ බලබන්ධනේ කරනවලු හොඳයි කියලා කියන්නේ තේ ඇඟට හොඳයි කියලා හිතලා ඒ කාලේ සමහරු පරවාදීන් මේක පාවිච්චි කරන්නේ නැති එකයි. එයාලා කැපයි කියලා කියන්නේ නැති. එහෙම ගන්න බෑ. මේ ගාථා පොඩ තේරුම එමෙට බලන්න ඕන සංස. ඔව්. ඈ? ඔව් අපි බලමුකෝ දැන් ඒ ටික බේසජ්ජක් කන්ද කියනවා. නේද නැත්නම් එතනදී කියන්න දෙයක් නැති වෙනවනේ. මේ ටික අපි පිළිවෙලකට ඉගෙනගෙන ගිහිල්ලා නේද? පොතේ තියෙන විස්තරය ඉතින් මං කියන්න. අර යාවකාලික වස්තු වලින් හැදෙන හැමදේම අකපයි කියලා එහෙමත් නැහැ. ඉතින් දැන් අපි ගත්තොත් එහෙම දැන් ගිතෙල් හදන්නේ මොනවෙන්ද? කෙලින්ම කිරි වලින්නේ. එහෙමත් තියෙද? ඊට පස්සේ අන්තිම එක නේද? අන්තිම එක කියනවා මොකද්ද? යම් බික්කවේ මයා ඉදං කප්පතිති අනනුඤ්ඤාතං තංචේ කප්පියං අනුලෝමේති. අකප්පියං පටිභාතං වෝ කප්පති. කැපයි කියලා කියලා නැහැ. එහෙම අනුදැනීමක් කරලා නැහැ. හැබැයි කැප බවටත් අනුලොම් අකප බව පිළිබාහණය කරන්නේ නැහැ. ඒ නිසා ඒක කැපයි දකපයිද? කැපයි. මොකද කැප නැත්නම් අකපයිනේ වචන දෙක මාරන්නේ. හරියට මේක හැබැයි දැනගන්න ඕනේ. නේද? එක අකුරක් ගියොත් ඒක ඔක්කොම ඉවරයි. එතන උදාහරණයක් අපි කිව්වොත් ඔව් දැන් අපි කියනවා කැපයි කියලා අනුදැනපු පානක වර්ග මොනවද? අම්බු, ජම්බු, චෝච, මෝච, පාරුසක ඔය විදිහට අඹ, දඹ, යටි කෙහෙල්, කෙහෙල්, ඕලුපැන් නේද? උගුරැස්ස අෂ්ටපාන අනුදැන්නනේ. ඒවා කැපයි කියලා තියෙනවා නේ. එතකොට දැන් මෙතනදි කියනවා කැපයි කියලා අනුදැනලත් නැල්ලු. හැබැයි කැප බවට අනුලෝම. කැපයි කියලා කෙලින්ම අනුදනපු අෂ්ටපාන නම් තියෙනවා. දැන් අෂ්ටපාන වලින් එහා ගන්න ඉතිරි පානක වර්ග කොහොමද තෝරගන්නේ? ඔන්න කියන අපි ගත්තොත් මෙතන වෙත්තපලාදී කියලා මට තේරෙන්නේ වේවැල් ගෙඩි. මේ වේවැල් ගෙඩි රහයි නේද සන්නාද? කනවා ඒක. වේවැල් ගෙඩිය පැණි රහයි. ඔය වතුර තියෙන තැන් වල හැදෙනවා වේවැල්. එහෙමයි. ඔව්. අන්නේ වේවැල් ගෙඩිය. වේවැල් ගෙඩි පානකේ. කැපයිද අකපයිද? ඒක කැප බවට අනුලෝම. අර මහපල වලට යන එකකුත් නෙවෙයි. ඒ නිසා අකැප බව ප්‍රතිබාහණය කරනවා. කැපයි කියලා කියලා නැහැ වේවැල්. හැබැයි මොකද වෙන්නේ, වේවැල් කැපයි. පැහැදිලි නේ? උදාහරණ හතරක්ම ඔන්න කිව්වා. ඊළඟට සතර මහා ප්‍රදේශයේ කියන එක. ඕක දැන් හැමෝම පුළුවන් නම් පුංචි සටහනක් දාගන්න. Tamanට මතක හිටින විදිහට මේ පැත්තේ අකපේයි අනු අකපේයි ප්‍රතික්ෂේප කරලා නැද්ද? කැප වුණොත් මොකද වෙන්නේ? ඔන්න ඔහොම. පළවෙනි එක. දෙවෙනි එක අකපේයි ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි මෙන්න මෙහෙම මෙහෙම වුණොත් කොහොමද වෙන්නේ? ඊළඟ එක කැපේයි කියලා නැහැ. හැබැයි මෙහෙම වුණොත් කොහොමද? කැපේයි කියලා නැහැ. මෙහෙම වුණොත් කොහොමද? අන්න එහෙම සතර මහා ප්‍රදේ නැත්නම් ඕක හැමදාම පැටලෙනවා. හදන්න අමාරුයි. අන්න හරි ඒ වගේ තමයි. නිකම් මෙහෙම පොකුරු පොකුරු හැදෙන්නේ නේ සම. එහෙම. සංස අර ඇට නේද? දස මාංශේ ලේ සහ ඇට. ඔව්. අපි මේක ටිකක් කෙටියෙන් කියලා අවසන් කරමු. ආයෙ මේක කියන්න. ආචාර්ය වාදයේ කියලා කියන්නේ ධම්මසංගාකේ පංචහි අරහන්ත සතෙහි තපිතා පාලි විනිම්මුත්තා ඔක්කන්ත විනිච්ඡය පවත්තා අට කතා තන්ති. අට කතා පෙළ. මේ ඔක්කොම විස්තර මම කියන්නම්. ධම්මසංගාහක අරිහන්ත 500ක් මහරහතන් වහන්සේලා විසින් තබපු පෙලෙන් විනිර්මුක්ත වූ, ඒ කියන්නේ පෙළ විදිහට තියලා නැති පෙලෙන් විනිර්මුක්ත වූ කෙලින්ම ඔක්කන්ත විනිච්ඡේ පාත. ඔක්කන්ත විනිච්ඡේ කියලා කියන්නේ අර භාග්‍යතුන් වහන්සේ ඒ තැන දේශනා කරපු විනිච්ඡේ තියෙනවනේ. අන්න ඒක. ඒක කෙලින්ම අට කතාව. හැබැයි අද තියෙන අට කතාවම නෙවෙයි මේ කියන්නේ, පුරාණ අට කතාව. අද අට කතාව වෙද්දී අපි ආපහු පැහැදිලිව මේ අදාට කතාව මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. හේතුව අනුරාධපුර යුගයේ වෙච්ච කතා වස්තු ආදී මේකට ඇතුළත් කළා කියනවා. මහවිහාරීය රහතන් වහන්සේලාගේ අවසරය අරගෙන බුද්ධඝෝෂ සම්හන්සේ. හේතුව අනාගත භික්ෂුන් වහන්සේලාට මේ විනිශ්චයකට එන්න පහසු නිසා ඒ කාලේ වෙච්ච කතා වස්තු මේකට ඇතුළත් කරා කියලා කියනවා. ඒතර අද තියෙන අභිනව අට කතා. මේ කියන්නේ පුරාණ අට කතාව ගැන. පුරාණ අට කතාව පැහැදිලිවම මහරා සංගීතකාරක මහරා ඒ විනිශ්චයම තමයි බුද්ධඝෝසානන්සේ මේකටත් ගත්තේ. පැහැදිලිනේ? ඒක වෙන්වෙන්ව අපි අට කතාවේ තියෙන බුද්ධ වචන මොනවද, අට කතාවේ තියෙන අත්තනෝ මති මොනවද, අට කතාවේ තියෙන කතන්දර මොනවද, ඒව පැහැදිලිව වෙන් කරලා හඳුන ගන්න ඕනේ. පැහැදිලිනේ? ඕක වෙ නොතේරණකම නිසා තමයි මේ ප්‍රශ්න දාන්නේ. අර ප්‍රකීර්ණක දේශනාව කිව්වහම සියල්ලෙන් සියල්ල ප්‍රකීර්ණක නෙවෙයි. අද තියෙන අටුවාව අනික සංසේ ටීකා යුගයේ වෙද්දී අට කතා තියෙනවා. ඒ ටීකාචරන් වහන්සේලා හොඳට බලලා තියෙනවා. දම්පියා අටුවා ගැටපදේ ලියන කාලෙ වෙද්දි හෙලා අට කතා පාට පෙන්වන බව පේනවා. ඉතින් ගිනි තිබ්බනම් ඒක බලන්න බෑ. අනික උන්නාන්සේ ගිනි තියෙන ගමන් ඉතින් ඒ සංසේලා නිකන් ඉඳීද? ඔව්. ඒක තමයි ලෝක සාසන ඉතිහාසයේ කරපු හැමනම් දරුණුම වැඩේ නේද? ඕක කිසිම පොතක අර එක ඔය බුරුම සාසන වංශයේද මොකද පොතක විතරමයි සඳහනක් තියෙන්නේ සං. ලංකාවේ කිසිම සෙල් ලිපියක්වත් මොකක්වත් පැරණි පොතක්වත් සඳහනක් නැහැ. අන්න හරි. ඕක කටු සටහන් කොළ වගේ යන්නම් පිච්චුවා කියනවා. ඒක නම් වෙන්න පුළුවන්. ඉතින් තල්පත් වල ලියනවා කියන්නේ ඉතින් අමාරු වැඩක් නේ. වරදින්න පුළුවන්. ලංකා වටේ අනික ඕක ඉතිහාසගත වෙනවනේ සංස. එහෙනම් මහා වංශේ, චූල වංශේ ඕවා නොලියයි ඉඳීද? සෙල්ලිපි කොටලා එහෙනම් ඉතින් ලොකු විප්ලවයක් කරනවා. ඕක ගිනි තිබ්බා. දැන් අනිත් ඔය මායදුන්න එකේ කාලේ ගිනි තිබ්බ ඒවා ඉතින් සාක්ෂි තියෙනවනේ ඒ හානි වුණා කියලා. මේ කට්ටිය මේ මෙතන හිටියා වගේ බලා හිටියා වගේ කියනවනේ. ඔය හැගොඩ විපස්සි කියන සන්නාසනමක් ඉන්න කෙලින්ම කිව්වා මේ ගිනි තිබූ බව ඔප්පු කරන්න පුළුවන් නම් පැහැදිලි මාධ්‍ය මේ සංවාදයකට එන්න කියලා කෙලින්ම කතා කරලා දුන්නා. ඔව්. කැලණි විශ්වවිද්‍යාලයට මේ දිනයක් වෙලාවක් ඔක්කොම දාලා ඕනම මාධ්‍යයකට එන්න කියලා මේ ඔය ගිනි තියනවා කීපයට ඔප්පු කරන්න පුළුවන් නම් එන්න කියන්නේ කිව්වා. ඔප්පු කරන්න බෑ, සාක්ෂි නැහැනේ, කොහෙන්ද ඔප්පු කරන්නේ? කට කතාවක් විතරයිනේ. ඔව්. ඒ හේතුව සාන්නංශ තමන්ගේ මත ටික එළියට දාන්න බෑ අටුවාව තියෙනකම්. හේතුව තමන් දාන මතවලට අටුවාවෙන් ලස්සනට මේ අර්ථකතන දීලා තියෙන්නේ. මේ වැට පයින්න බෑ. නුඹලා බණ කියනවා නම් බුද්ධ වචනේට අර්ථ දෙනවා නම් මේ ඉන්න රාමු. ඉස්සල්ලාම කරන්නේ අට කතාවට පහර ගහනවා, ඒක ගැන සැක ඇති කරනවා. හේතුව තමන්ගේ මතේ ඉස්මතු කරන්න ඕනේ හින්දා. ඒකයි යොතන තියෙන ප්‍රධාන ප්‍රශ්න. ඒක ගැන සැක ඇති කරපුවාම හරිනේ ඉතින්. ආයේ ඉතින් තමන්ගේ වැරද්ද පෙන්වන්න වෙන විදිහක් නැහැ නේ ඊට පස්සේ. කවුද පෙන්වන්නේ? අටුවාවෙන් තමයි පෙන්වන්න තියෙන්නේ. වැරදි අර්ථකථන දෙනවා. අත්තනෝ මතය කියන්නේ සුත්ත සුත්තානුලෝම ආචාරීවාදී මුංචිත්ත අනුමානේන අත්තනෝ අනුබුද්ධිය නයග්ගාහේන උපට්ඨිතකාර කතන. සූත්‍ර සූත්‍රානුලෝම ආචාරීවාදී මුංචිත්තා කියලා කියන්නේ ඔතන අතහැරලා කියන එක නෙවෙයි. හැරපියා කියලා කියන්නේ මෙතනදී ඍජුව සුත්ත සුත්තානුලෝම වල ආචාරීවාදවල නැති නිසා. පැහැදිලිද? ඒ විනිශ්චය නැහැ. හැබැයි අනුමාන අත්තනෝ බුද්ධියෙන් ත්‍රිපිටකයේ පිළිබඳව මහා හසල දැනුමක් තිබ්බ පදුම සාන්නංශලා, සුම්ම සාන්නංශලා, සමහර කට ටීකාචාර්යයන් වහන්සේලා, ඒ වගේ උත්තමයෝ අර සූත්‍ර සූත්‍රානුලෝම ආචාර්යවාද දිහා බල බලම ඒකටම ගැළපෙන ඒකේ නැති විනිශ්චයන් දෙනවා. ඒකයි ආචාර්යවාදී මුංචිත්වා කියලා කියන්නේ. ඔක පහලින් හොඳනම තේරෙනවා මේ කවදාවත් අත්තනෝ මතිය අත්තනෝ මතිය සූත්‍රයටවත් සූත්‍ර අනුලෝමයටවත් ආචාර්යවාදයටවත් සංසන්දනය නොවන එකක් ගන්න බෑ. පැහැදිලි නේද? හැමතිස්සෙම අත්තනෝ මතිය සූත්‍රයටත් සූත්‍ර අනුලෝමයටත් ආචාර්යවාදයටත් ගැළපෙන එකක්ම තමයි ගන්න ඕනේ. එහෙමයි සඳ මේ කියන්නේ කාරණං සල්ලක්කේත්වා අත්තේන පාලින් පාලියාච අත්තං සංසන්දිත්වා කතේ තබ්බා අත්තනෝමති ආචාර්යවාදී ඕතාරේ තබ්බා. අත්තනෝමති වුණත් ආචාර්යවාදී බහලන්න ඕනේ. ආචාර්යවාදී කියවුවේ මොකද්ද? ඒව දැන් හොඳට මතක තියෙන්න ඕනේ. ආචාර්යවාදී කියන්නේ අට කතාව. එහෙනම් අත්තනෝමතියත් අනිවාර්යයෙන්ම අට කතාවේ බහලන්න ඕනේ. සචේතත්ත ඕතරිති චේව සමේතිච අත්තනෝමති අට කතාවට දැස ගන්නවා නම් සමයි නම් ගහේ තබ්බා. අත්තනෝමති නිකන් ගන්න බෑ අපිට. ඒත් වෙලා අට කතා සූත්‍රානුලෝම මේ කියන සුත්ත සුත්තානුලෝම ආචාර්යවාදයට අනිවාර්යෙන්ම ගැලපෙන්න ඕනේ. සචේ නේව ඕතරතින සමේති. දැසගන්නෙත් නැත්තම් සමත් නැත්තම් න ගහේ තබ්බා. ඒක ගන්න බෑ. අයන්හි අත්තනෝමති නාම සබ්බ දුබ්බලා. අර්ථනෝමතිය කියන එක අර තුනටම වඩා ਸਰව දුර්වල. හැබැයි මේ ਸਰව දුර්වල මතේ වුණත් තවත් ත්‍රිපිටක ධාරීන් සිය ගණනක් ඉන්න තැනක ශිෂ්‍යෝ දහස් ගණනකට උගන්නපු ගුරුවරයෙක් වෙන්න පුළුවන් ඔය අර්ථනෝමතිය කියන්නේ. අපිට එහෙම අර්ථනෝමතිය කියන්න බෑ අද. අපි ත්‍රිපිටකේවත් හරියට ඉගෙන ගන්න නැතුව නේද? හරි. එහෙමනම් අපි ඊළඟ දවසේ ඉතිරි ටික සාකච්ඡා කරමු. මේක ටිකක් හරි කියවගෙන ඉන්න අර සතර මහා ප්‍රදේශයේ කතාව වගේම ආපහුවර දෙපැත්තට ගැළපෙන සකවාදයේ පරවාදයේ තෝරන විනිශ්චයක් ඉස්සරහට එනවා. හොඳයි. එහෙමනම් සියලු දෙනා වහන්සේලාට ඉදිරි කාලයේදී සුවසේම තම තමන්ගේ බණ භාවනා කටයුතු ඒ වගේම අනෙකුත් අධ්‍යාපන කටයුතු ආදී සිද්ධ කරගන්නට ලැබේවා. අද දවසේදීත් අපි මේ දිනේ අධ්‍යනය කරගනිමින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියේ බලයේ සියලු දෙනා වහන්සේලාට ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. ඉදිරියේදී සම්බුද්ධ ශාසනයටම බලපාන විශේෂයෙන් මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්මත වීමේදී ධර්ම විනයම බැබලේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාවත් අපි පිහිටුවා.